අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. ආලෝක උදපාද ධර්ම විනය සම්භාෂණයේ දෙවන දිනේ අදට නියමිතව තියෙන්නේ ඊයේ වගේම ධර්ම දේශනා සහ ධර්ම විශේෂයෙන් ධර්ම සාකච්ඡාවකුත් භාවනා සුළුෙන් හරි භාවනා පිළිබඳව ප්‍රායෝගික භාවිතයක් සහ භාවනා කිරීම පිළිබඳව හඳුන්වා දීමකුත් නියමිතව තියෙන්නේ. ඒ සඳහා අපේ පූජනීය මා කඩවල සුදර්ශන ස්වාමින් වහන්සේ වැඩම කොට වදාලා වැඩසටහන මෙහෙයවීම සඳහා අපි ගෞරවයෙන් යුක්තව ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා මේ අද දවසේ වැඩසටහන පැතරගෙන යන ලෙස. ඒ වගේම ස්වාමින් වහන්සේලාට මතක් කරන්නට ඕන ඊයේ මේ පොඩි printing mistake එකක් වෙලා තියෙනවා. මේකේ මේ දෙකම අවිද්‍යාමූලික කියලා තේලා තියෙන නමුත් මේක පොඩ්ඩක් වෙනස් වෙන්නට ඕන. මෙතන වැරදි, මේක ලියන්න පොඩ්ඩක් අපහසුයි. මෙතන සංහා මූලික වෙන්නට ඕන. මේක අවිද්‍යාමූලික වෙන්නට ඕන. බැලුව බැලමට මේකේ මේ වැරදිද කියලා හිතෙන්න පුළුවන්. මෙතන අවිද්‍යා සංඛාර විඥානාම රූපනේ. එතකොට මේක අවිද්‍යාමූලික කියලා හිතෙන්න පුළුවන්. මෙතන සංහා කියලා එන නිසා මෙතෙන්ට තණ්හා මූලික කියලා හිතෙන්න පුළුවන් බැලුව බැලමට පටිච්චසමුප්පාදයේ අංග 12 දිහා බලලා. නමුත් මේක එන්නට ඕන ක්‍රමේ මෙතන අවිද්‍යා මූලික, මෙතන තණ්හා මූලික, මෙතන පොඩි අර ඉය ලිවීමේදී ඇතිවෙච්ච වැරද. ඒ පිළිබඳව ස්වාමීන් වහන්සේ කරුණා පැහැදිලි කරලා දෙවි. අපි ගෞරවණීයව ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේට මේ වැඩසටහන සිදු කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්නංස මම අද පිටක උපදේශය කරන්න හේතුවත් අපිට කාලය මදි වගේ, නමුත් ඊට වඩා ගොඩාක්ම වටිනවා කියලා මට හිතුණා. භවනා කරන හැටි විශේෂයෙන් සතිපට්ඨාන සූත්‍රය ටිකක් කියලා දීලා භවනා සම්බන්ධ කියලා දෙන එක ගොඩක් වටිනවා කියලා හිතුණා. උදේ කාලේ මම ඒ සඳහා ගන්නවා. ඊට පස්සේ දවල්ට ස්වාමීන් වහන්සේලාගේ ධර්මයේ පිළිබඳ යම් ගැටලු තියෙනවා නම් සාකච්ඡා කරන්න වෙලාවකුත් අපි තබා ගන්නවා. ඊට පස්සේ ඉදිරි කාලයක් මදි වෙයි සමාහිත පේඨකෝපදේශය වගේ ග්‍රන්ථයක් ගත්තාම ගොඩාක් පරාසයක් තියෙන ග්‍රන්ථයක්. පිට වෙන කාලෙක හෝ යදාගම් ඉඩ ලැබුණොත් මම කෙටියෙන් උද්දේශ වශයෙන් මාතෘකා විස්තර කරන්න මෙන්න මෙහෙම අර්ථයක් මේකේ තියෙන කියන එක. ඒ වගේම ඊයේ පටිච්චසම්පාද දේශනාවේදී මෙතන මේ පටිච්චසම්පාද ධර්මයේ විස්තර කළා. ඒකේ මේ මූල දෙකක් තියෙනවා. පටිච්චසම්පාදියේ අවිද්‍යා මූලිකයි තණ්හා මූලිකයි කියලා ඒක වැරදියට සටහන් කරලා තිබිලා තියෙනවා. ඒක පොඩ්ඩක් හැදුවා. එතන ස්වාමීන් වහන්සේ බැලූ බැලමට අපිට පෙනෙන්නේ අවිද්‍යාපච්චය සංඛාරා කියලා තියෙන ටික අවිද්‍යා මූලිකයි කියලා බැලූ බැලමට පෙනෙන්නේ. තණ්හා වේදනාපච්චය තණ්හා කියන තැන ඉඳලා තණ්හා මූලිකයි කියලා අපිට පෙනෙන්නේ. නමුත් ධර්මයේ අපිට පෙනෙන විදිහ නෙමෙයි, මේ ස්කන්ධයන්ගේ හටගන්න මුල් වෙන ධර්මතාවයකිනුයි නම් කරන්නේ. ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධ නැමැති දුක හටගන්න ක්‍රම දෙකක් තමයි තණ්හාව මුල් වෙලා සහ අවිද්‍යාව මුල් වෙලා. හැම වෙලාවෙම අපි මතක් කළා මතකද ප්‍රතිසන්දියට අපි එන්නේ තණ්හාව මුල් වෙලා කියලා. එතකොට පෙර ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් බාලයාගේත් පඬිත්යාගේත් මෙසේ මේ කය හටගත්තේ. මජ්ක්‍ධිම නිකායේ බාලපඬිත සූත්‍රයේදී අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් මෙසේ මේ කය හටගත්තා. විශේෂම කාරණාවක් තව තියෙයි. ස්වාමීන් වහන්සේ මේ කයට තණ්හාව පදට්ටානයි. ඒ කියන්නේ මුල් ආසන්න කාරණාව තණ්හාව. නාම ධර්ම වලට අවිද්‍යාව පදට්ටානයි. ඒ කියන්නේ නාම ධර්ම ටිකට අවිද්‍යාව ආසන්න කාරණාව. එතකොට මේ කය හට ගන්න පැත්තේදී කිසිම වෙලාවක අවිද්‍යාව නෙමෙයි මුල් කාරණාව වෙන්නේ. තණ්හාව. තෘෂ්ණා නැමැති වඩුවයි ගියේ හදලා තියෙන්නේ. මේ ප්‍රතිසන්දියට එන පැත්තේදී එතන අවිද්‍යාව මුල් වෙලා තණ්හාවෙන් යුක්ත වෙලයි අපි ප්‍රතිසන්දියට ආවේ. ප්‍රතිසන්දියට සාපේක්ෂව ආසන්නම කාරණාව ළඟම කාරණාව තණ්හාව. එතකොට මේ තණ්හා මූලිකයි කියලා කියන්නේ ප්‍රතිසන්දියට ආපු පැත්ත බලලා මේ කය හදපු පැත්තට. මොකද රූපකය හදන්න මුල්ුනේ තණ්හාව නිසා. ගේ හැදී තෘෂ්ණා නැමැති වඩුව නිසා. ඊගාවට වර්තමානයේදී අවිද්‍යාවෙන් කර්ම කළා පංච උපාදාන ස්කන්ධය හදනකොට කය හදනව නෙමෙයි. එතකොට හැදුණු කය අලුත් වෙඩියා ගන්න එකකින් කරන්නේ කාමයට අවශ්‍ය විදිහට. ඒ ටිකේදී කරන්නේ අවිද්‍යාව මුල් වෙලයි. හැදුණු ආයතන ටික නැවත නැවත ඒ භවයට ආවේනික විදිහට පවත්වන ටික අවිද්‍යාව මුල් වෙලයි කරන්නේ. ඒ ටික කරන්නේ නාම ධර්ම ටිකකින්. ඒ නාම ධර්ම ටිකට මුල් වෙලා තියෙන්නේ අවිද්‍යාව. ඒ නිසායි ස්වාමීන් වහන්සේ මුල් ටික තණ්හා මූලිකයි දෙවෙනි කොටස අවිද්‍යා මූලිකයි කියලා විස්තර කරන්නේ. දෙලෙමයි විස්තර කරන්නේ. මොකද නාම කයට සහ රූප කයට ආසන්න කාරණාව දිහා බලලයි. කිසිම වෙලාවක රූප කයට අවිද්‍යාව පදට්ටාන නැත්නම් ආසන්න කාරණාව මුල් කාරණාව වෙන්නේ නැහැ. රූප කයට හැම වෙලාවෙම තණ්හාව තමයි මුල් කාරණාව ආසන්න කාරණාව වෙන්නේ. තෘෂ්ණා නැමැති වඩුවයි හැම වෙලාවෙම ගේ හදන්නේ කය හදන්නේ. හදපු කය පවත්වන්නේ නාම ධර්ම ටිකෙන් ඒකට මුල් වෙන්නේ අවිද්‍යාව. එතකොට අවිද්‍යාව තමයි හදපු එක පවත්වනවා කියන දැනට යන්නේ. ඒ නිසා මේ ටික අවිද්‍යාව මුල්කයි තණ්හා මුල්කයි කියන එක දෙයාකාරයකට බෙදෙනවා. කියන කාරණාවත් මතක් කරනවා ඒකත් සමනසලා සටහන් කරගන්න. සමනස අපි මම මේ සතිපට්ඨාන සූත්‍රයේ භාවනා කාරණා ටික කියලා දෙනවා. මෙතන තමයි ස්වාමීන් වහන්සේ අපිට අවශ්‍යම දේ මේ හැම දෙයකටම වඩා මේ හැම දෙයක්ම සරන්ද කරන්නේ අපි මේ ජරා මරණ දුකෙන් ඈතර වීම සඳහායි. එතකොට ඒ සඳහා මුල්ම වෙන ටික තමයි මේ සතිපට්ඨානේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨානේ වැරදුනේද එයාට නිවන වැරදුනේ වෙයි. සතර සතිපට්ඨානේ වැරදුනොත් නිවන වැරදුනා වෙනවා. ඉතින් මෙන්න මේ සතර සතිපට්ඨානේ වඩන්න නියමාකාරී අපි ඉගෙන ගත්තාම මේ අනිත් ගැඹුරු කාරණා නොදන්නා වෙන්න පුළුවන් අද දවසේදී. නමුත් ඒ ඔක්කොම පිරීගෙන යනවා. සතර සතිපට්ඨානේ වඩන්නේ සම්‍යක් ප්‍රධාන පුරවනවා. සම්‍යක් ප්‍රධාන වඩන්නේ ඉර්ධිපාද පුරවනවා. ඉර්ධිපාද වඩන්නේ ඉන්ද්‍රිය පුරවනවා. ඉන්ද්‍රිය පිරෙන්නේ බල පුරවනවා. බල පිරෙන්නේ බොජ්ජංග පුරවනවා. බොජ්ජංග පිරෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය පුරවනවා කියලා මේ එකම සතිපට්ඨානය පෞද්ගලිකව අපිට කරන්න මුකුත් නැහැ. මේ ටිකේ උත්සාහයෙන් කරනකොට මෙහා ඊගාව එක හදනවා. ඊගාවකට ගෙනියනවා. එයා ඒක හදන මෙහෙම 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 අනුක්‍රමයෙන් සතිස්බෝධිපාක්ෂික දක්වාම අරගෙන යනවා. මේවා ඉගෙනගෙන දැනගෙන තියාගන්න ඕනේ. දැනගෙන මම හිතලා බුද්ධංග වඩනවා, මම දැන් ඉන්ද්‍රිය වඩනවා, බල වඩනවා කියලා කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක පුද්ගල භවයෙන් කරන එකක් නෙවෙයි. අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ ප්‍රතිපදා කියලා මේ අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්, අනුපූර්ව හික්මීමක් තියෙන්නේ. පහරාද සූත්‍රයේ තථාගතයන් වහන්සේ මොහොතකට උපමා කරලා පෙන්වුවා වගේ සතිපට්ඨානය හරියට නිවැරදිව අපි වඩනවා නම් එච්චරමයි අපිට ඕනේ. ස්වාමීන් වහන්ස අද අපි බොහෝ දෙනෙක් හරියට නැටි වෙච්ච බඩුවක් අපේ හොයනවා වගේ අපි නිවන හොයනවා හැම තැන්වලම. නමුත් ඇත්තටම එහෙම මහා විශාලට ගැඹුරු වචර හොය හොය, ගැඹුරු අරුත් හොය හොය, භාවනා ක්‍රම හොය හොය යන්න ඕනේ නැහැ. මේ අපි සරලයි කියලා මේක බලව කොමුණකින් අතහරිනවා. නමුත් සරලතන තමයි අඛණ්ඩව ඒක කරගෙන යනකොට අනුක්‍රමයට නැඹුරු වෙමින් මේ ධර්මයේ තමන්ට සාක්ෂාත් වෙනවා. ඒ නිසා ඒ කරන ක්‍රමය විතරක් හරියට නිවැරදි කරගත්තනම් හරි. මම ඉස්සෙල්ලා මේ සූත්‍රය කියලා කායගත සතිය ගැන මතක් කරන්නම්. ඒකෙදී ධර්මයේ සම්මර්ෂණය කරන ආකාරය තමයි වැදගත් වෙන්නේ. එවම් මේ සුතං එකං සමයං භගව කුරුසු විහෙරති කම්මාස ධම්ම නාම කුරුණන් නිගමෝ තත්‍රඛෝ භගව භික්ඛු ආමන්තේසි භික්ඛෝති බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුම් භගවාය තදෝච. මා විසින් මෙසේ අසන් ලදී එක්කලක භාග්‍යවතුන් වහන්සේ කුරුසු කියන නගරේ කල්මාස ධම්ම කියන නගරේ වාසය කරනවා. ඒ කාලේදී භික්ෂුන් වහන්සේලාට මහණෙනේ කියලා ආමන්ත්‍රණය කළා. ඒ භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි කියලා ප්‍රතිඋත්තර දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මේක දේශනා කරනවා. ඒකායන අයම් භික්කවේ මග්ගෝ. බලන්න මේක නිකන් සිංහනාදයක් වගේ වචනයක්. මහණෙනි මේ එකම මගයි. ඒකායන අයම් භික්කවේ මග්ගෝ මොකටද? සත්තානං විසුද්ධියා. සත්වයන්ගේ පිරිසිදු බව ඇති වෙන්න. ශෝක පරිද්දවානං සමතික්කමාය. හැඬීම් වැළපීම් ඉක්මවන්නට. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය. දුක් දුම්නස් නැති කරන්නට. ඥායස්ස අධිගමාය. මාර්ගඵල ලබන්නට. නිබ්බානස්ස සච්චිකිරියාය. නිවන සාක්ෂාත් කරන්නට. කුමක්ද? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානයයි. වෙන මොකුත් වෙන්නලා නැහැ. සත්වයන්ගේ පිරිසිදු බව ඇති වෙන්න, කායික මානසික දුක්ගමනස් නැති කරන්න, හැඬීම් වැළපීම් නැති කරන්න, කායික මානසික දුක් නැති කරන්න, ඒ වගේ මාර්ගඵල ලබන්න, නිවන සාක්ෂාත් කරන්න තියෙන එකම මගයි මොකද්ද? මේ සතිපට්ඨානේ. එතකොට කතමේ චත්තාරෝ කුමන හතරක්ද කියලා. ඉද භික්ඛේ භික්ඛු කායේ කායනෝපස්සේ විහෙරති ආත්තාපි සම්පචානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දුමනසං. මේ ඉද කියලා කිව්වේ මේ ශාසනයේ. මේ ශාසනයේ යම් භික්ෂුවක් කෙලෙස් තවන වැරැතු මනා නුවණින් යුක්ත වූ සිහියෙන් කායේ කායනෝ බලනවා නම් මෙන්න මේක තමයි කායගත සතියේ කායානුපස්සනාව කියලා කියන්නේ. වේදනාවන් කෙරෙහි, ධර්මය කෙරෙහි, සිත කෙරෙහි. මෙන්න මේ සිත කෙරෙහි, ධර්මය කෙරෙහි, කාය, වේදනා, චිත්ත, ධම්ම කියන මෙන්න මේ ධර්මතා හතර කෙරෙහි කෙලෙස් තවන වැරැතිව මනා නුවණින් යුක්ත වූ සිහියෙන්. ඒ ටික හරි වටිනවා. මනා නුවණින් යුක්ත වූ සිහියෙන් කියන එක වෙනදටත් අපි කය කෙරෙහි හිත පිහිටවනවා, වේදනාව කෙරෙහි සිත කෙරෙහි, ධර්මය කෙරෙහි හිත පිහිටවනවා. නමුත් මනා නුවණින් යුක්ත වූ සිහියකින් නම් නෙවෙයි. එතකොට මනා නුවණකින් යුක්ත නොවූ සිහියෙන් අපි සිත පිහිටනකොට නූපං ආශ්‍රව ධර්ම උපදිනවා, උපං ආශ්‍රව ධර්ම වැඩෙනවා. මනා නුවණින් යුක්ත වූ සිහියකින් මේ කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර කෙරෙහි සිහිය පිහිටෙව්වොත් ඒකෙන් වෙන්නේ ආශ්‍රයක්ෂය වෙනවා. නූපං ආශ්‍රව නූපදිනෝ උපං ආශ්‍රව දුරු වෙනවා. මේ ආශ්‍රයක්ෂය කිරීම සඳහායි මේ ප්‍රතිපදාව තියෙන්නේ. මේ කය ගැන මෙනෙහි කරන, කය ගැන බලන, කය ගැන හිත තබන ක්‍රමය ඉගෙනගෙන අප්‍රමාදීව අඛණ්ඩව ඒක යම් කෙනෙක් කළොත් මේ සතිස් බෝධිපාක්ෂික ධර්ම අනුක්‍රමයෙන් පිරීමට වැඩීමට යනවා කියන එක වළක්වන්න බෑ. ස්වාමීන් වහන්සේ ලෝකේ වාසනාව වාසනාව මත තීරණේ නොවි ඒකාන්තයෙන්ම උත්සාහවත් වෙන කෙනෙකුට ලැබෙන, නොවන කෙනෙකුට නොලැබෙන එකම දේ නිවන. අපි හිතාගෙන පින තිබුණොත් ලැබෙයි, නැත්තම් නැහැ කියලා. ඒ දිව්‍ය ලෝක සම්පatti, මනුස්ස ලෝක සම්පatti, බ්‍රහ්ම ලෝක සම්පatti, නැත්තම් කාම වස්තු, කාම භාණ්ඩ මේ වගේ දේවල් වලට වාසනා භාගී බව ඕනේ. පින තිබුණොත් ලැබේ. පින තිබුණොත් පින නැත්තම් ලැබෙන්නේ නැහැ. නමුත් නිවන කියන්නේ පින පව මත තීරණය වෙන එකක් නෙමෙයි. තේරුම් ගන්න පුළුවන් නුවණක් තියෙන කෙනෙක් උත්සාහවත් වුණොත් ලැබෙන, උත්සාහවත් නොවුනොත් නොලැබෙන දෙයක්. ඒ නිසා අපිට පින් නැතුව ඇති, පාරමිතා තිරලා නැතුව ඇති කියලා එහෙම ප්‍රපංච පොදවන්න අදහස පොදවන්න ඕනේ නැහැ. ඒකට සුදුසු, ඒ කියන්නේ සසර පින් කළ කෙනෙකුට ලැබෙන්න ඕන ටික තමයි නිවන් දකින්න සුදුසු. බුද්ධෝත්පාද කාලයක්, මනුෂ්‍ය ජීවිතයක් හඟවා කියන අර්ථයක් තේරුම් ගන්න පුළුවන් ඥාන ශක්තිය. ඔය ටිකයි අවශ්‍යයි. මේ ටික ලැබෙනවා කියන්නේ එයා නිවන් දකින්න සුදුසුයි. ඊට පස්සේ අවශ්‍ය ඒ සඳහා කැපවීම, උත්සාහය විතරයි. මේ ලෝකේ විපරිත සංඥාවකින් පෙනී නොසිටින බුහුතෝ තතෝ අවිතතෝ අනඤ්‍යතතෝ සැබෑම ස්වභාවයෙන් යුක්ත එකම ධර්මතාවය නිවන. අනිත් ධර්මතාවයන්ගේ සත්‍ය තියෙනවා, නමුත් වෙනස් නොවන, ප්‍රාර්ථනා වශයෙන් අවශ්‍ය නැති උත්සාහයෙන් ලබන්න පුළුවන් දේ. හරි. එතනදී ඉස්ලාම් ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන ඒ වඩන ඉස්සෙල්ලා මම කෙටි කරුණු ටිකක් මතක් කරන්නම්. මොකද මේක අවිද්‍යාව සහ ආශ්‍රව කියලා කොටස් දෙකක් තියෙනවා. අවිද්‍යාව කියන එක ඉස්සෙල්ලා තේරෙන්න ඕනේ. අවිද්‍යාව තේරුම් ගත්ත මනසකටයි එහෙනම් අපි ගාව ආශ්‍රව තියෙන්නේ, අපි ආශ්‍රයක්ෂය සඳහා උත්සාහවත් වෙන්න ඕනේ කියන නුවණ එන්නේ. මේ සතර සතිපට්ඨානෙ තියෙන්නේ ආශ්‍රව ධර්මයන් ක්ෂය කරන්න. අවිද්‍යාව කියන එක හැම වෙලාවෙම දර්ශනයකින් පහකට උතු කෙලෙසයක්. ආශ්‍රව කියන එක හැම වෙලාවෙම වායාම සති සමාධි කියන ධර්මතා සංකප්ප වායාම සති කියන ධර්මතා තුන උදව් කරගෙන කටයුතු වෙනවා. එකක් මම මතක් කරන්නම්. අර වම්මික සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ ස්වාමීන් වහන්සේලාට මතක ඇති, දවල්ට ගිනි ගන්න, රැයට දුන් දාන, මේ හුබහ හාරන්න කියනවා. හාරනකොට ඉස්සෙල්ලාම හම්බ වෙනව මොකද්ද? දොර අගුලක්. අවිද්‍යාව නැමැති දොර අගුලක් හම්බ වෙනවා. ඉස්සෙල්ලාම හම්බ වෙන්න ඕනේ ඒ ටික. මම ඒකෙදී ඊයේ මතක් කළා වගේ කෙටියෙන් මතක් කළොත් ස්වාමීන් වහන්සේ පුරාණ කර්මයට හටගත් මේ කය, නායම් භික්ඛවේ කායෝ තුම්හකං නාපි අඤ්ඤේසං පුරාණ මිදම් භික්ඛවේ කම්මං අபிසංචේතිතං වේදිතං දත්තබ්බං. මහණෙනි, නතුම්හක සූත්‍රයේ සංයුත් නිකායේ මහණෙනි, මේ කය නුඹලගේ නෙවේ, වෙන කෙනෙකුගෙත් නෙවෙයි. නාපි අඤ්ඤේසං පුරාණ මිදම් භික්ඛවේ කම්මං. මහන්නේ මේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තේ අபிසංචේතිතං, නිතරම චේතනාවෙන් පිළියෙල වෙන වේදිතං දත්තබ, විපාක විඳින්න වස්තුවක් උට දකින්න. මේ කය දකින්න කොහොමද? තමන්ගෙත් නෙවෙයි, අනුන්ගෙත් නෙමෙයි, පුරාණ කර්මයෙන් හටගත්ත නිතරම සිතේ තියෙන චේතනාවලට අනුව පිළියෙල වෙන විපාක විඳින්න හැදිච්ච වස්තුවක් උට දකින්න කිව්වා. එතකොට මේ කයේ යථා ස්වභාවය තමයි සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර අනාත්මයි. ඒ අනාත්ම ස්වභාවය බුදුරජාණන් වහන්සේ ඔප්පු කරලා පෙන්නනවා හේතුඵල ධර්මකින්, හේතු ප්‍රත්‍යයෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කය ආහාර ප්‍රත්‍යයෙන් හැදෙන්නේ. දැන් අපි බත්, පාන්, කෝපි, මුංගිට වගේ දේවල් වළඳනවා. බලන්න සත්ත්ව හෝ සත්ත්ව පුද්ගල කොටස් හෝ ඒකේ නැහැ. කනබුන ආහාර පාන ගත්තාම ඒ කනබුන ආහාර පාන නිසා තමයි මේ ශරීරේ කෙස් ලොම් නියදත් හම්මස් නහරාදී හැම කොටසක්ම හැදෙන්නේ. එතකොට දැන් මේ රූපේ ස්වභාවය සත්පුද්ගල ආත්ම නොවුණු අනාත්ම හේතුඵල ධර්මයක්. ආහාරය නැමැති හේතුව නිසා මේ කය නැමැති ඵලය හටගෙන තියෙන්නේ. ආහාරය නැමැති හේතුව අනාත්මයි නම් අනාත්ම හේතුවක් නිසා ආත්මීය ඵලයක් හැදෙන්නේ නැහැ. හැදෙන ඵලය අනාත්මමයි. එතකොට එහෙනම් ආහාරය නැමැති අනාත්ම හේතුව නිසා හටගත්තු ඵලය තමයි මේ කය. බාහිර හැම එක දෙයක් තුළින් සියල්ල දැක්ක හැකි මේ කය යම්බදද මේ සියලුම සවිඥානික කයවල වල යථාර්ථයේ කයේ ස්වභාවය එහෙමයි. එතකොට දැන් මේ රූපේ ස්වභාවය අනාත්මයි නම් අපි වචනේ හොඳට පිළිහෙලා තියෙන්න ඕනේ. ඒකට බුදුහාමුදුරගෙනවත් සද්ධාාවක් නෙමෙයි, සාක්ෂි වශයෙන් දරන්න තමයි බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්ම පෙන්වන්නේ. කනබුන ආහාර ටික පෙන්නලා ඒ ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ කෙස්ලොම් නියදත් හම්මස් හැදෙන්නේ. ඕජට්ටමකං රූපකලාපං ආහාර තීති ආහාරෝ. ආහාර කියලා කියන්නේ ආහාර තීති ආහාරෝ, ඵලයක් ගෙන එන නිසා ආහාර කියලා කියනවා. ඔය ඕජට්ටමකං රූපකලාපං ආහාර තීති ආහාරෝ, ඕජාව අටවෙනි කොට ඇති රූපකලාප ගෙන එන නිසා කබලින්ක ආහාරට ආහාර කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියලා අෂ්ටමක රූපකලාප තමයි මේ ශරීරය හැදෙන්නේ අපි කන බොන ආහාරයෙන්. ඒ රූපකලාප ගෙන එන නිසා තමයි මේ කයට කබලින්ක ආහාරට ආහාර කියලා කිව්වේ. එතකොට මේ කය අපි මගේ වුණාට ස්වාමිනාස මේ අතක් කඩාගෙන කොටියේ කෑවෝ. කොටියගේ ඇඟේ තියෙන හම්මස්ලේන හර හැදී. එතකොට ඒකට ඒ සතාට මේ මට මගේ වෙච්ච මේකයි ඒ සතාට ආහාරය. මේ ආහාර චක්‍රයක් තියෙන ආහාරය. එතකොට මම මේ කිව්වේ දැන් හොඳට බලන්න ස්වාමිනාස ඒ ප්‍රත්‍යචික පෙන්නලා ප්‍රත්‍යෙන් ආහාර ප්‍රත්‍යෙන් හටගත්ත කොටසුත් එකින් එක පෙන්වන බුදුරජාණන් වහන්සේ. කෙස් ලොම් නිය දත් හම්මස් අපි කිමු. කෙස් ටිකක් කපලා අපි අහකට දැම්මොත් අපිට කෙස් කියලා පෙනෙනවා. නමුත් පුද්ගලෙක් පේන්නේ නැහැ. ලොම් නිය දත් හම්මස් එකින් එක බිමට දැම්මොත් ඒ ද්‍රව්‍ය පෙනෙයි. නමුත් පුද්ගල පෙනෙන්නේ නැහැ. එතකොට එහෙනම් මුළු කයම, කාය කියන්නේ ස්වම්නස කොට්ටාස කියන එක, කලාප කියන එක. කොට්ටාස 32කින් කලාප 32කින් හැදිලා තියෙන්නේ මේක. කොටස් 32ක් එකතු කරලා හැදිලා තියෙන 42ක් තියේ. නමුත් සංඥාවක් ගන්න, නිමිත්තක් ගන්න පුළුවන් කොටස් 32යි තියෙන්නේ. ඒකයි අසුභ භවනාව වුණත් පනවන්නේ නේ ද්වත්ින් සාකාරයකින් 32කින්. මොකද ආපෝ තේජෝ කියන දෙකේ නිමිත්ත අපිට ගන්න බෑ. නිමිත්ත ගන්න බැරි නිසා පට නැ තේජෝ වායෝ කියන දෙකේ නිමිත්ත ගන්න බෑ. නැත්තම් කයම හැදිලා තියෙන්නේ පටියාපෝති ජෝවායෝ කියන මහ භූත හතරෙන්. නමුත් අපි නිමිත්තක් හැටියට අපිට ගන්න පුළුවන්කම තියෙන හින්දායි කොටස් 22කින් විතරක් පනවන්නේ. එතන තියෙන්නේ පටවියාපෝ ටික විතරයි. එතකොට මේ විදිහට එකින් එක කයේ ස්වභාවය බැලුවහම අපිට තේරුණා, අපිට පේනවා සත්ත්ව නොව පුද්ගල නොව අනාත්ම ධර්මතාවයක් මේ කයේ තියෙන්නේ කියලා නේද සම්මාන. හරි. එතකොට දැන් ඒ මහ භූත ටික තියෙන තැනක අපිට ඇහැට පෙනෙනවා මේ වර්ණ සටහනක්. අපි කෙනා කියලා හඳුනන හැඩය, ඒ හැඩේ මේ කුණපු කොටස් 32කින් එකකටවත් අයිති නැහැ. දැන් අපිට පෙනෙනවා නම් පුද්ගලයෙක්ව හඳුනා ගන්න පුළුවන් හැඩේ කුණපු කොටස් 32කින් එකකටවත් අයිති නැහැ. ඉස්සෙල්ලා කුණපු කොටස් 32 පෙන්වන්නේ අපිට පෙනෙන කෙනා හෝ පුද්ගලයා කියලා අපි හිතන හැඩේ දැන් පිහිටලා තියෙන්නේ මෙන්න මේ කුණුප කොටස් 32 මතයි කියන එක පෙන්වන්න. මං ඊයේ මතක් කළා ස්වාමීන් වහන්සේලාට, මං ඒ උපමාව ආපහු මතක් කරන්නම්. ගඩොල්, වැලි, සිමෙන්ති, වතුර වගේ දෙයකින් බිත්තියක් හැදුවොත් ඔන්න දැන් බිත්තිය උපමාවට සබා ගන්න මහ භූත වගේ කියලා. මහ භූත වගේ නෙමෙයි මහ භූත. බිත්තියක් ගැන අපි කතා කරන්නේ වෙන මොකුත් හින්ද නෙවෙයි. බිත්තිය දිහා බැලුවහම අපිට අපි ඇඳනකොට බිත්තියේ රූපයක් රතනවංශ ස්වාමීන් වහන්සේ කියලා. ඒ බිත්තිය ඇඳපු චිත්‍රය ගැන අවබෝධයක් එන්නේ බිත්තිය ගැන අපි කතා කරන්නේ. මේ චිත්‍රය දැන් කෙනෙක් තියනවා හෝ කෙනෙක් ඉන්නවා හෝ නෙමෙයි, මේ බිත්ති මේ චිත්‍රය බිත්තියට බර වෙලයි තියෙන්නේ. බිත්තිය උපාදාය කරගෙන, උපාදාය කියන්නේ ඇසුරු කරගෙන, මේ බිත්තිය ඇසුරු කරගෙනයි චිත්‍රය පවතින්නේ කියන එක තීරණය කරගන්නයි. එතකොට දැන් අපි දන්නවා චිත්‍රය කියන එක වර්ණ සතහ මාත්‍රයක්, චිත්‍ර මාත්‍රයක්. හැබැයි එයාට තනියම ඉන්න බෑ. එයා ඒ චිත්‍රය තව පුද්ගලයෙක්ගේ ඇඟේ පුද්ගලයෙක් තුල තියෙනව නෙමෙයි, ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක තියෙන්නේ. ඒ වගේ අපි මේ කෙස් ලොම් නියදත් හම්මස් කියලා කුණප කොටස් ටික බැලුවේ, කනබුන ආහාර මේ කොටස් ටික කියලා හිතුවේ හැදුවේ, දැන් මේ පෙනෙන හැඩය පිහිටලා තියෙන්නේ ඒ කොටස් ටික මතයි. ඒ කොටස් ටික ඇසුරු කරගෙනයි තියෙන්නේ. මහා භූතයන්ගේ උපාදාය රූපයක්. එතකොට ඔන්න දැන් අපිට මහ භූත සහ උපාදාය රූප දෙක පිළිබඳව යම් මට්ටමක දැනුමක් තියෙනවා. දැනුමක් කියන්නේ ඇස් ඉදිරිපිට හම්බ වෙච්ච බිත්තියේ උපමාව ගත්තොත් හම්බ වෙ පෙනෙන්නේ චිත්‍රයක්. තින්ත වලින් පින්සල් වලින් උත්සාහයෙන් හදපු චිත්‍රයක්. හැබැයි මේ චිත්‍රයේද කෙනෙක් මත පිහිටලා නෙමේ තියෙන්නේ ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියක. අනේ ඒ චිත්‍රය දකිනකොට, එතකොට දැන් දැක්කා චිත්‍රයයි චිත්‍රයේ පිහිටි බිත්තියයි දෙකම සත්පුද්ගලාත්ම භාවයෙන් තොරයි අනාත්මයි. ඒත් අපේ මනසට ආවේ ආත්ම සංඥාවක්. රත්නවංශ ස්වාමීන් වහන්සේ නැත්තම් අහවල් උපාසක මහත්තයා තමන්ට නම් මේ මමනේ කියලා, මම කියලා පුද්ගලයෙක් කියලා කෙනෙක් කියලා ආත්ම සංඥාවක් අපිට ඇති වුණේ. දැන් හොඳට අපිට තේරෙන්න ඕනේ මේක හොඳ සීයෙන් අහන්න. හොඳට තේරෙන්න ඕනේ බිත්තියත් බිත්තිය ඇඳපු චිත්‍රයත් දෙකම සත්පුද්ගල නොවී අනාත්මයි නං. ඒකට ඒක බලන්න තමයි අපි වෙන වෙනම මුල ඉඳන් ගඩොල් වැලි වලින් බිත්තිය බැන්දේ. ඒක පෙන්වන්නයි අපි තින්ත පැන්සලුත් කඩෙන් ගෙනල්ලා චිත්‍රය ඇඳෙව්වේ. මොකද ඒකේ නැති බවම පෙන්වන්න. දැන් සත්පුද්ගලෙක් නැහැ කියන්න නෙමෙයි මේ යන්නේ. හොඳට දැක්ක සත්පුද්ගල භාවය ඇති වෙන්න උපකාර වෙච්ච රූප අනාත්මයි. එහෙනම් අනාත්ම රූපය නිසා ආත්ම සංඥාවක් සත්පුද්ගලයේ කියන අදහසක් අපි තුල ඇවිල්ලා තියෙයි. දැන් අවිද්‍යාව කියන්නේ රූපය අනාත්මයි, අනාත්ම රූපය නිසා අපි තුල නේද මේ ප්‍රපංච සංඥාව. ප්‍රපංච කියන්නේ ප්‍රමාද කරවන තණ්හා වශයෙන්, මාන වශයෙන්, දිට්ඨි වශයෙන්. තව පැත්තකින් ගත්තොත් මම කියලා හෝ මගේ කියලා හෝ මගේ ආත්මය කියලා, මම මගේ මගේ ආත්මය කියලා සිංහලෙන් කියන එකට පාලියෙන් කියන්නේ ඒතම් මම ඒසෝ හමස්මින් එමේසෝ අත්තාති. පාලියෙන් කියන්නේ ඒතම් මම කියලා කියන්නේ සිංහලෙන් මගේ කියනවා. ඒතම් මම ඒසෝ හමස්මින් කියන්නේ මම වෙමි කියනවා. එමේසෝ අත්තාති කියන්නේ මේ මගේ ආත්මයයි කියනවා. මම මගේ මගේ ආත්මය කියලා අර බිත්තිය ඇඳපු රූපයේ දකිනකොට මේ මම මේ මගේ යාළුවා, මේ මගේ අඳුරහාමුදුරු, මේ මගේ ගෙදර කියලා මම කියලා හෝ මගේ කියලා හෝ නැත්නම් මගේ ආත්මය කියලා හෝ හැඟීම් ඇති වී අපි ගාව. මේව මනසේ ඇති වෙන ගති. ඒවට කියනවා ප්‍රපංච, ප්‍රමාද කරන ධර්ම. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා අවිද්‍යාව මුලින්ම අනාත්ම රූප ටික දකිනකොට තමන්ගේ මනසේ මේ කෙලෙස් ටික උපන්නේ කියලා ලෝකයා දකින්නේ නැහැ. ලෝකයාට හිතෙන්නේ අර රූපේ තියෙන ගති රූපෙයි කියලා. ඒ කියන්නේ ඒ රූපේ රතනවන්ත හාමුදුරුව කියලා. නැත්නම් රූපේ රතනවන්ත හාමුදුරුවන්ගේ ෆොටෝ එක කියලා. එහෙ නිසා තමන්ගේ මනසේ හටගන්නේ ලෝකිට පෙනෙන්නේ මනසේ හටගත් සිද්ධිය බාහිරයි කියලා. මෙන්න මේක වැරදි කියලා බුදුරජාණන් වහන්සේ ඉස්ලාම් පෙන්නවා. ඒක තමයි අවිද්‍යාව. ඇත්ත ඇති හැටි පෙන්නවා. බාහිරය නිසා තමන් තුල ප්‍රපංච ඇති වෙලා තියෙයි. හැබැයි මේ ප්‍රපංච සංඥාවන්ගෙන් මේ ස්කන්ධ ටික ස්පර්ශ කරන්න එපා කියලායි පෙන්වන්නේ මේ. තේරුම් කියන එක. ඒ කියන්නේ ගඩොල්වැලි සිමෙන්තියෙන් කළ චිත්‍රය දකිනකොට රතනවංශ ස්වාමීන් වහන්සේ කියන අදහසක් ආත්ම දෘෂ්ටිය තමන්ට ඇති වෙන්න පුළුවන්. නමුත් තමන්ගාව තියෙන රතනවංශ හාමුදුරුව කියන අදහසින් ඒ රූපේ ස්පර්ශ කරන්න එපා හිතින්. හිතින්වත් කයින්වත්. කයින් ස්පර්ශ කරනකොට තණ්හා පරාමාසය කියනවා. සිතින් ස්පර්ශ කරනකොට දිට්ඨි පරාමාසය කියනවා. මේ රතනවංශ හාමුදුරුව ලස්සනට ඉන්නේ කියලා අපි අතින් අත ගෑවොත් තණ්හා පරාමාසය. අතින් අත ගන්න රතනවංශ හාමුදුරුව හරි හොඳට ඉන්නවා නේද කියන අදහස නැත. රතනවංශ හාමුදුරුව බාහිර ඉන්නේ කියලා පේනින ගතිය හිතට දිට්ටි පරාමාසය. තෘෂ්ණා සහ දිට්ටි දෙකෙන් මේ වස්තුව ස්පර්ශ කරන්න එපා කියලායි පෙන්වන්නේ. ස්වාමීන් වහන්ස බොහෝම නිහඬ මනසකින් හිමින්ම ඒ උපමාව අරගෙන අපේ කයට අපි තියමු. මේ කය ගැන බලන්න ගඩොල්වල සිමෙන්තියෙන් කළ දිට්ටිය වගේ මේක මමම කියලා මහා හයියෙන් ගන්න නැතුව ගඩොල්වල සිමෙන්තියෙන් කළ දිට්ටිය වගේ කන බොන ආහාරයෙන් කළ කෙස් ලොම් නිය දත් හම් මස් ආදී කොටස් ටිකක් තියෙයි. දිට්ටිය ඇඳපු චිත්‍රය වගේ ඒ කොටස් ටික ඇසුරු කරගෙන හැඩතලයක් පෙනේ. පෙනෙනකොට අපිට රතනවංශ හාමුදුරුව කියන අදහස එනවනම් දැන් මේ රතනවංශ හාමුදුරුව කියන අදහසින් අර කෙස්ලොම් නියද පැත්තට ඒ ටික මත පතිත වෙලා තියෙන චිත්‍රයේ පැත්තට හිත නමන එක හරිද කියලා බලන්න. රතනවංශ හාමුදුරුවන්ගේ කේස්, රතනවංශ හාමුදුරුවන්ගේ ලොම්, රතනවංශ හාමුදුරුවන්ගේ නිය කියලා බලන එක, නැත්නම් රතනවංශ හාමුදුරුවන්ගේ හැඩේ කියලා හෝ බලන එක බලන්න. ආධ්‍යාත්මික බාහිර පැත්තෙන් දැන් ආධ්‍යාත්මික පැත්තේ මනස තුල ප්‍රපංච ඇති වුණා, කෙලෙස අදහස ඇති වුණා. මෙච්චර කල් කළේ ඒ අදහස් වලින් බාහිරට අපි නැඹුරු වෙච්ච එක. දැන් මේකෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨානේ උගන්වන්නේ මේ දර්ශනය හරහායි. මේ දර්ශනයයි අරිහත්ත්වයට දක්වාම අරගෙන යන්නේ. චුට්ටකත් මග වර්ධින්නේ මේ එක තැනක් තියෙන්නේ. මේ එක චූටි තැන තේරුම් ගන්න උත්සාහවත් වෙන්න අපි රතනවංශ හාමුදුරුව කියන අදහස අයින් කළා. මම කියන වචනේ මම විවහාර කරනවා. එතකොට කෙනා කෙනා ස්වාමීන් වහන්සේලා තම තමන්ගේ රූපය මේ සඳහා යොදා ගන්න. තම තමන් වහන්සේලා සූපින්ව ස්වාමීන් වහන්සේලා ඒ තම තමන්ගේ මමෝ රූපය මේ සඳහා ආදේශ කර ගන්න. ගඩොල්වැලි සිමෙන්තියෙන් කළ බිත්තියක හොඳට කපරාදු කළ සුද මැදලා තියෙන්නේ අනාත්මයි, කෙනෙක් නෑ. කඩේට ගිහිල්ලා තින්ත ටිකක් පැන්සල් ටිකක් ගෙනලා සිත්තරේකට කියනවා මගේ රූපේ අඳින්න කියලා. අඳිනවා. ඒ හැඩේම ඒ විදිහටම අඳිනවා. දැන් චිත්‍රය කියන්නේ වර්ණ සටහනක්, උපාදාය රූපයක්. උපාදාය කියන්නේ ඇසුරු කරගෙන, බිත්ති ඇසුරු කරගෙන පවතින රූපයක්. ඒ රූපේ දකිනකොට මම කියන අදහස එනවා. අපි දැක්ක දැන් මම කියන අදහස ඇති වෙන්න හේතු වෙච්ච බිත්තිය සහ බිත්තිය ඇඳපු රූපේ බිත්තියක් ගැන අපිට කතා කරන්න උනේ මම කියන අදහස එන රූපේ තියෙන්නේ මෙබඳු තැනක පිහිටලයි කියන එකටයි. එහෙම නැත්නම් ඕන්නේ අපි ඇත්තටම බිත්තිය එක්ක නෙමෙයි ගනුදෙනු කරන්නේ චිත්‍රය එක්ක. නමුත් චිත්‍රය කතා කරන්න චිත්‍රය අවබෝධ කරගන්න වෙන ක්‍රමයක් නැහැ. චිත්‍රය අනාත්ම බව, චිත්‍රය කෙනෙක් නොවන බව, චිත්‍රය චිත්‍රයක් බව තේරුම් ගන්න තියෙන්නේ එයා පිහිටලා තියෙන පසුබිම මතයි. බිත්තිය ඇඳපු චිත්‍රය කෙනෙක් නොවන බව, පුද්ගලයෙක් නොවන බව, සත්වයෙක් නොවන බව අපිට තේරුම් ගන්න තියෙන්නේ එතන පිහිටලා තියෙන gadul වල සිමෙන්ති ටික පුද්ගලයෙක්ගේ නොවන කම මතයි. නැත්තම් චිත්‍රය හරන්න බෑ අපිට. ඒකයි මේ දහම තේරුම් ගන්න බෑ රූප කලාප කඩලා බින්දලා කුඩු කළා එහෙම බෑ. එහෙට යන්නත් බෑ. මොකද මේ gadul කැට ඇතුලේ රූප කලාප කඩනවා බලන්න පුළුවන්. නමුත් චිත්‍රයක රූප කලාප බින්දිනවා බලන්න බෑ. එහෙම නැහැ. ඒකේ රූප කලාප නැහැ. උපාදාය රූපය කියන එක අවස්ථාවට නැවෙන එකක් මිසක හරියට මායාවෙන් කරන දෙයක් වගේ මේ වර්ණ සටහන කියන එක තියෙන එකක් නෙවෙයි අවස්ථාවට උපදින්නේ. ඔන්න ඒ රූපේ දකිනකොට මම කියන අදහස ආවනම් ස්වාමීන් වහන්සේලාට පේන්න ඕනේ දැන් ඔන්න ප්‍රපංචයක් ඇවිල්ලා ඒසු හමස්මි මේ මම වෙමි කියන ප්‍රපංචයේ මනසේ ඇති වෙලා දැන් ගඩොල් වැලි හිමින් තියෙන කල බිත්තිය කැනපු චිත්‍රය දකිනකොට ඒසු හමස්මි මේ මම වෙමි කියන අදහස ආවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ප්‍රපංච පරිහරණය කරන්න එපා කියලා. මම කියන මේ අදහසින් මේ ස්කන්ධ ටික ස්පර්ශ කරන්න එපා, මේ බිත්ති අත ගන්න එපා මාව කියලා. මේ මගේ අත කියලා. බිත්ති ඇඳපු චිත්‍රයේ පැත්තට හිතවත් නමන්න එපා. හිතයි කයයි කියන දෙකෙන් එකක්වත් නමන්න එපා කියනවා. නමුත් ඒක හරිද? වැරදි. බාහිර බිත්තිය චිත්‍රය නිසා මම කියන අදහස ආවා. නමුත් වෙනදට අපිට ඔක වැරද්ද පෙන්වුවේ නැහැ. බුදුහාමුදුරුවෝ වැරද්ද පෙන්වුවා. ඒ නිසා ආවා. ආපහු බිත්තිය පැත්තට යන්න දෙන්නේ නැහැ. පෙන්නනෝ ඇත්ත නැහැ. එතන තියෙන්නේ gadulwala simindiyen kala චිත්‍රයක් නේ කියලා. වන් වේ එකක් වගේ බාහිරය නිසා තමන් තුළ ප්‍රපංච උපදිනවා. ප්‍රපංච සංඥාවන් පරිහරණය කරන්න දෙන්නේ නැහැ. අරි පැතට යන්න දෙන්නේ නැහැ. ඊ උපමාවම ගන්න ස්වාමීන් වහන්ස gadul weli simintiyen kala wage keslum niyada thammas naharen kala me satara maha dhatu rupaya asuru karagena me satahana dakina kota mama kiyana adahata hitata enawa. ona dan prapancha mama wemi kiyana adahasa enawa. mama kiyana adahasin me kayeta nemenna epa. mama kiyana adahasin මේ කයට නැමෙන්න සුදුසුද කියලා බලන්න. දැන් අපි දැක්කා gadul weli simintiyen kala bittiyai keslum niyadattham masnaharin kala me bittiyai wenasak naha. ඒකේ ඇඳපු චිත්‍රයයි මේ keslum niyadattika asuru karagena pavathina චිත්‍රය අතර වෙනසකුත් නැහැ. මොකද මම කියන අදහස එන්න ওই bittiy ඇඳපු චිත්‍රය දකින්නකොට මම කියන අදහස එනවා වගේ. පත්‍ර කඩදාසියක තිබ්බා ස්වාමීන් වහන්සේ ඔය හැඩේ මම කියන අදහස මේ මමනේ කියන අදහසෙයි. දඹදිව වන්දනාවේ ගිහ එකක් වීඩියෝ කරලා හරි තියෙන තැනක වීඩියෝ පටයක් දැක්කොත් ආ මේ මාත් ඉන්නේ මල්වට්ටියක් තියාගෙන කියලා ඒත් තමන්ව පිනේ. වීදුරු කණ්ණාඩියක් ඉස්සරහට ගියොත් ඒත් මම කියලා අදහස ඒ රූපේ දකිනකොට මම කියන අදහස එයි. කනබුන ආහාරෙන් හැදෙන මේ කය දකිනකොට මම කියන අදහස එයි. මේ කාරණා ටිකෙන්ම තීරණය කරන ස්වාමීන් වහන්ස ලෝකේ එක එක විදිහට රූප හම්බ වෙද්දි නමුත් අපේ මනසට හම්බෙලා තියෙන මම එකයි නේද කියලා. එතකොට එහෙනම් ඒ රූප දකිනකොට මම කියන හැඟීම මනස තුල ඉපදිච්ච එකක් මිසක රූපේ මම හින්දා මම කියලා දැකලා තියෙනව නෙමෙයි නේද කියන එක පේනව නේද? දැන් රූප දකිනකොට මම කියලා රූප මම නම් මේ කය මම නම් අනිත් රූප මම වෙන්න බෑ. පිටියේ තියෙන රූපේ මම නම් පත්‍රයේ කඩදාසියේ මම වෙන්න බෑ. ඒක මම නම් වීඩියෝ පිටියේ රූපේ මම වෙන්න බෑ. දැන් මේ ඔක්කොම කයවල මමද? නමුත් මේකෙන් තේරුණා මේ කයවල ඔක්කොම අනාත්මයි. මහභූත සහ උපාදාය රූප ඒව නිසා තමන්ගේ මනසෙයි මේ ප්‍රපංච සංඥා වැටි උනේ කියලා දැක්කනේ අපි. දැක්කා මෙන්න මේ කාරණාව නොදන්නා ලෝකයා තමන්ගේ මනසේ උපන්න ප්‍රපංච සංඥාවෙන් රූප ඇසුරු කරගෙන තමයි මේ තරම් සත්පුද්ගල භාවයක් ලෝකේ හදාගෙන තියෙන්නේ. මේ කය මගේ වෙලා තියෙන්නේ කය නිසා හිතේ පහළ වෙන අදහස කයට නමපු නිසායි. පිටියේ තියෙන රූපේ මගේ උනේ ඒ රූපේ දකිනකොට හිතට පහළ වෙන මගේ කියන අදහස පිටියේ පැත්තට නමපු නිසායි පිටියේ රූපේ මගේ උනේ. පත්‍ර කඩදාසිය දකිනකොට හිතේ පහළ වෙච්ච මගේ කියන අදහස පත්‍ර කඩදාසිය පැත්තට නමපු නිසායි මගේ උනේ. එතකොට බලන්න අපේ මනසෙ තිබුණු ප්‍රපංච ටික අපි රූපයක්ද පරිහරණය කරලා තියෙන්නේ ප්‍රපංචයක්ද පරිහරණය කරලා තියෙන්නේ කියලා. තව පැත්තකින් අපි මේ රූපද පරිහරණය කරන්නේ කෙලෙස් ටිකක්ද පරිහරණය කරන්නේ කියලා බලන්න. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයම තුන් භවයේම කෙලෙසුන් නිසා පීඩා විඳිනවා. අපි කෙලෙස් ටිකකින් ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේ. මෙහෙම පෙනෙනකොටත් මේ ස්වාමීන් වහන්සේලා කියන අදහස මට එන්න පුළුවන්. මම මේ අදහසින් මෙහෙ බලනකොට මම ලෝකිය හදාගෙන තියෙන ස්වාමීන් වහන්සේලා හදාගෙන තියෙන්නේ අනාත්මයි නැත්තා. ඕක තමයි දර්ශනයෙන් පහකට යුතු කෙලෙස් කියලා කියන්නේ. ඔය ආර්ණාව දැක්කොත් අවිද්‍යාව නැති වෙනවා. මෙච්චර කාලයක් අනාත්මය නොදැක්ක එක එයා දකිනවා. මෙච්චර කාලයක් ලෝකිය ආත්ම වශයෙන් එයා දැක්කේ. නමුත් මෙහා අනාත්මය දකින්න දික්ටි සම්පන්න පුද්ගලයාගේ ප්‍රධානම ලක්ෂණය තමයි සියලුම ධර්මය අනාත්මයි කියන එකට සැක නැහැ. සියලුම සංස්කාරය අනිත්‍යයි කියන එකට සැක නැහැ. නමුත් සැපයි කියන විපල දුකේ සැපයි කියන විපල්ලාසෙ විතරක් ඉතුරු වෙනවා යාට. ඒකෙන් මං කියුවේ හොඳට නුවණක් තියෙන කෙනාට පේනවා මෙහෙම පෙනෙද්දි සත්‍ය පුද්ගලය කියලා පෙනෙනකොට එයා දන්නවා මෙහි සත්‍ය පුද්ගලයේ පෙනෙනවා නෙවෙයි මහභූත සහ උපාදාය රූප දකිනකොට අපේ මනසේ හටගන්න සත්‍ය පුද්ගල සංඥාවක් තියෙන්නේ. ඒ අදහස මේ බාහිර රූපෙ මත පතිත වෙලයි මේ අපිට මෙහෙම පෙනෙන්නේ කියන එක තේරෙනවා. ඔන්න ඔය කාරණාව තේරුණාම අවිද්‍යාව නැහැ. ඊට පස්සේ යාට ඉතුරු වෙනවා ආශ්‍රව. ආශ්‍රව කියන්නේ මේ කාරණාව තේරුම් ගත්තත් බාහිර පුද්ගලයෙක් ඉන්නවා 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 කියලා බලපු හුරුව ගෙවෙන්නේ නැහැ. ඊට පස්සේ මේ හුරුව ගෙවා ගන්න තමයි මේ සතිපට්ඨානේ තියෙන්නේ. දැන් අපි දැක්කා අර රූපයේ, ඒ කියන්නේ මේ ආහාරයෙන් හැදෙන රූපය අසුරු කරගෙන ඉන්නකොට මම කියන අදහස හිතටයි පහළ වෙන්නේ කියලා දැනගත්තා. මේ අදහසින් කය පැත්තට නැඹුරු වෙලා බලන එක වැරදි. එතන තියෙන කුණප කොරස් ටිකක්, මහභූත ටිකක්, ඒක ඇසුරු කරගත වර්ණ සටහනක් තියෙන්නේ කියන එක දැක්කා. දැනගත්තට මේ කොටස් ටික මම 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 කියලා බලපු හුරුව ගෙවෙන්නේ මේක දැනගත්ත පමණකි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ ආශ්‍රවයක්ෂය සඳහා කටයුතු කරන්න. මම මේ කෙටියෙන් කතා කළේ මේ සතිපට්ඨානෙන් පෙන්වන මූලිකම සතිපට්ඨාන සූත්‍රයෙන් පෙන්වන්නේ මූලිකම හරය ඕනෝක මෙන්න මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ අවිද්‍යාව නැති කරන්න. ඒකයි අපි භවනාව කියලා ස්වම්නංස සාධුනාදයක් පවත්වන්න තපෝඩක් අවදියෙන් ඉන්න කියලා මතක් කරනවා. මේක ගොඩාක් වටිනවා. එයි මේ ටික නොදන්නා කම නිසා ස්වාමිනාස අපි බොහෝ කාලයක් සසර දුක් විඳ ඇත්තු. අද දවසේදී හරි අපි අපිට පිහිටක් කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. ඒ නිසා හැම දිනම බොහෝම උගුම්මනාවෙන් මේ ටික ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. හරි, මම දැන් මේ සතිපට්ඨාන සූත්‍රය නිකම්ම කියලා දීලා වැඩක් නැති නිසා මේකෙන් කරන කෘත්‍යය ගැනයි මම කියලා දුන්නේ. මේ සූත්‍රයට බාහිර මහා ප්‍රලාපයක් කියවුවා නෙවෙයි. මොකද මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව, දුක කියන්නේ මොකද්ද, සමුදය දුර වෙන්න කොහොමද, නිරුද්ධ සාක්ෂාත් වෙන්න කොහොමද කියන දර්ශනේ ওই ටිකේ තියෙන්නේ. ওই ටික දැනගත්ත කෙනාටයි මේක තියෙන්නේ. හරි, මම දැන් භවනා කරන හැටි කියලා දෙන්න සතිපට්ඨානේ වඩන හැටි. දැන් අපි ওই අර්ථය තිබුණානේ. මේකෙදි සතිපට්ඨානේ ආනාපාන පබ්බේට ගන්න, ආනාපාන පබ්බේදී උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා කොන්ද ඍචුව තබාගෙන පරයන්කේ බැඳගෙන කොන්ද ඍචුව තබා ගන්න කියනවා බුදුරජාණන් වහන්සේ මේ ඉරියව්ව කියන්නේ දේශනා කරන්නේ. අනිත් ඉරියව්වල බැරිකම හින්දා නෙවෙයි, අනිත් ඉරියව් තීන මිද්දේට නිදිමත ගතියට හිත වැඩි. මේ ඉරියව්ව තමයි නිදිමත ගතිය බොහෝ සෙයින්ම අඩු කරන ඉරියව්ව. වර්තමාන විද්‍යානුකූලව හොයාගෙන තියෙනවා මේ අපේ කොඳු ඇටේට පිටිපස්සේ තියෙන මේ සුසුම්නාව තියෙන්නේ පොඩි මුලේ නැත්තම් මස්තිස්කයේ කියන තැන. ඒක සුසුම්නාව මේ කෙලින් තියෙනකොට මේ සිහිය අවදිීමේ ප්‍රවණතාවය හරි වැඩි කියලා. හොඳට කොඳු ඍජුව තියෙනකොට. ඉතින් ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේ එකක් දකින්නේ නැති. ඉතින් පරයන්ක බැඳගෙන කොන්ද ඍජුව තබා ගන්න ඕනේ. සතින් උපට්ඨ පෙත්වා, එහෙම තබාගෙන සිහිය පිහිටුවා ගන්න. කොතනද සිහිය පිහිටුවා ගන්නේ? නාසිකාග්ගේවා මුඛ නිමෙත්තේ. නාසයේ කෙළවර හෝ තොල් දෙක ගාව තමයි හිත පිහිටුවා ගන්න. නාසයේ ගාව හෝ තොල් ගාව. ඒක නාසයේ කෙරවල අයින කියලා හැම එකක් ඕන්නේ නැහැ. තොලේ අග්ග, තොල කෙරවල හුස්ම පාර වදින තැන එහෙම ඕන්නේ නැහැ. මේකින් කරන වැඩේ තේරුම් ගන්න. හිත එක එක තැන් වලට යන්න නොදී හිතට නතර වෙන්න නවාතනක් දීමයි මේකේ අරමුණ. දැන් එක එක දේවල් හිතන වෙනුවට හිත නාසය දිහා දැනුමෙන්, තොල් දෙක දිහා දැනුමෙන් ඉන්නකොට එක එක දේවල් වලට හිතෙන්න ඉඩ නැහනේ. මම ඒකෙදි කියන්නේ ස්වාමීන් වහන්සලාට කාට හරි ඒක අප්‍රකට නම් තොල් දෙකට මෙහෙම ඇඟිල්ල තියන්න, නැත්නම් නාසෙට ඇඟිල්ල තියන්න, ඇඟිල්ල තියනකොට තොල් දෙකේ ඇඟිල්ල හැපුණු බව, නාසයේ ඇඟිල්ල හැපුණු බව තේරෙනවනේ. ඒ තේරෙන තැනට හිත යොමු කරන්න. හිත යොමු කළා එතන දැනුම තියාගෙන හිමීම අතහකට ගන්න. අන්න එතකොට දැන් සති නිමිති හිත පිහිටුවාගෙන තියෙයි. තොල් දෙකට අත තිබ්බහම මෙහෙම ස්පර්ශ වෙන තැන් දැනෙනවා. ඒ දැනුම තියාගෙනම ඇඟිල්ල ගන්නවා. ඔන්න ওই විදිහට නාසිකග්ගේවා තොල් දෙකේ හිත පිහිටුවා ගන්න එකට කියනවා සතින් උපට්ඨපෙත්වා කියලා. ඒව අටුවාවකවත් ටීකාවකවත් ඒිට මෙහා ග්‍රන්ථකවත් නෙමෙයි, පිරිසිදු ත්‍රිපිටකේමයි තියෙන්නේ. අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ ඥාන විභංගේ ධ්‍යාන ලබා ගන්න කෙනෙක් භවනා කරනකොට කරන හැටි, ඉඳගන්න ඉරියව්වහ සිහිය පිහිටුවා ගන්න හැටි ඒ ටික බැලුවේ හැකි ස්වාමීන් වහන්සේලාට. අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකග්ගේවා මුඛ නිමිත්තේ. මේ සිහිය පිහිටියේ වෙයි, මනාව පිහිටියේ වෙයි තොල් දෙක ළඟ හෝ නාසයේ කෙරවල. එතකොට ඔන්න සති නිමිත්තේ හිත පිහිටුවා ගන්නවා. හිත පිහිටුවාගෙන සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන ආකාරයට සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන් පස්වාස කරනවා. ඒ ආස්වාසය දීර්ඝ වෙන්න පුළුවන්, ප්‍රස්වාසය දීර්ඝ වෙන්න පුළුවන්, ආස්වාසය ලුහුඩු වෙන්න පුළුවන්, ප්‍රස්වාසය ලුහුඩු වෙන්න පුළුවන්, ආස්වාස ප්‍රස්වාස දීර්ඝ ලුහුඩු වෙන්න පුළුවන්. මේකෙදි පෙන්වන්නේ පරිසරය. දීර්ඝයි කියලා හිතන්න හෝ ආස්වාසය දීර්ඝයි ප්‍රස්වාසය දීර්ඝයි කියලා හිතන්න හෝ ආස්වාසය ප්‍රස්වාසය රසයි කෙටි කියලා හිතන්න හෝ නෙවෙයි. දැන් සති නිමිති හිත තියාගෙන ඉන්නකොට ආස්වාසය පිළිබඳ ප්‍රස්වාසය පිළිබඳ පූර්ණ දැනුම් සහිත වෙ ඉන්න ආස්වාසය දීර්ඝ හෝ වෙන්න පුළුවන්. ප්‍රස්වාසය දීර්ඝ හෝ වෙන්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාසය දීර්ඝ හෝ වෙන්න පුළුවන්. මේ විදිහට සබ්බ කායපටසං සියලු ආස්වාස ප්‍රස්වාසයන් අත්විඳිනීම දැනුම් සහිත භවකම ඉන්න. ඒකෙන් කියන්නේ ආස්වාසය සබ්බ කායපටසං වේදි කියන එකෙන් කියන්නේ ආස්වාස ප්‍රස්වාසී දැනුම් රහිත භවක ඉන්න එපා කියන එක. ආස්වාස ප්‍රස්වාසී අත්විඳිමින් දැනුම් සහගත භවක තියෙන්න ඕන කියන එක. මෙතනදී වඩාත්ම අවශ්‍යයි ඒ ආස්වාස ප්‍රස්වාසය දැනගෙනම සති නිමිත්තේ තිර මේ දෙකම Tamanට ප්‍රකට වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරමයි ආනාපාන සති භාවනාව වැඩෙන්නේ. ස්වාමීන් වහන්ස ආනාපාන සති භාවනාව නොවැඩෙන්න ආනාපාන සති අටලොස් උපක්ලේශ ධර්මයක් තියෙයි. ඒ කියන්නේ ආනාපාන සති භාවනාව වැඩෙන්නේ නැති වෙන්න වැරදෙන ක්‍රම 18ක් තියෙනවා. ඒකෙදි පටිසම්භිදා මග්ගේ ආනාපාන සති කතා බැලුවහම ස්වාමීන් වහන්සලට ඒක තේරුම් කරගන්න පුළුවන් වෙයි. එතකොට ඒකෙන් පෙන්නනවා ප්‍රධාන වශයෙන් සති නිමිත්තේ විතරක් හිත තියෙනවා තේරෙනවා. නමුත් ආනාපාන සතිය ආස්වාසය ප්‍රස්වාසය කියන දෙක අහුවෙන්නේ නැත්තම් තේරෙන්නේ නැත්තම් ඒ ආනාපාන සතිය වැරදිලා වැඩෙන්නේ නැහැ. ආස්වාසය විතරක් අහුවෙනවා. සති නිමිත්ත අහුවෙන්නේ නැහැ, ප්‍රස්වාසය අහුවෙන්නේ නැහැ, ඒ ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ. ප්‍රස්වාසය විතරක් අහුවෙනවා, ආස්වාසයයි සති නිමිත්තයි අහුවෙන්නේ, ඒ ආනාපාන සතිය වැඩෙන්නේ නැහැ. ආස්වාසය ප්‍රස්වාසය හුස්ම ඉහළ පහළ යන එක තේරෙනවා. හැබැයි සති නිමිති හිත නැහැ. ඒත් වැඩෙන්නේ නැහැ. එතකොට ආස්වාසයයි ප්‍රස්වාසයයි නිමිත්තයි දෙක තේරෙනවා. ආස්වාසෙන් වෙන්නේ නැහැ. මේ විදිහට මාරුවේ මාරුට මාරුවේ මාරුට එකක් අතහැරුණොත් දෙකක් අතහැරුණොත් මේ මොන විදිහකට හරි අතහැරුණොත් ආනාපාන සති භාවනාව වෙන්නේ නැහැ, වැඩෙන්නේ නැහැ. එතකොට සති නිමිත්තේ හිත තබාගෙන සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. සති නිමිත්තක් දන්නවා, ආස්වාස ප්‍රස්වාසයක් දන්නවා. ඊගාව එහෙම කළාම කිසිම වෙලාවක ආස්වාස වාතයේ ප්‍රස්වාස වාතයේක හිත අරගෙන යන්නේ නැහැ. හුස්ම පාරේ ඉඳන් පෙකණිය දක්වාම ආස්වාසය අනුව බලන් යන්නේ නැහැ. එතකොට පෙකණියේ ඉඳන් හුස්ම එළියට පිටනකම් ප්‍රස්වාසය අනුව බලන්නේ නැහැ. ධර්මයේ උපමාවක් පෙන්නනවා. දොරටුපාලෙක් ඉන්නවා. නගරික දක්ෂ වික්ත පඬිත දොරටුපාලෙක් දන්න හඳුනනාය ඇතුළු කරන නොදන්න අය නොගන්න. මේ දොරටුපාලය කවදාවත් පරීක්ෂණය කරන්න යන්නේ නැහැ. දොරටුව ළඟට පැමිණෙමින් ඉන්න අයව පරීක්ෂා කරන්න යන්නෙත් නැහැ. දොරටුවෙන් ඇතුල් වෙලා නගරේ ඇතුළට ගිහිල්ලා ඇතුලේ යන අය පරීක්ෂා කරන්න යන්නේත් නැහැ. දුවල දුවල පස්සෙන් ගිහිල්ලා පරීක්ෂා කරන්නේ නැහැ. නගරෙන් පිට වෙන අයයි නගරට ඇතුල් වෙන අයයි ඔක්කොම පරීක්ෂා කරන්නේ දොරටුව ගාව ඉඳලාමයි. ඒ වගේ දොරටුපාලයා දොරටුව ගාව ඉන්නා වගේ තොල් දෙක ළඟ හෝ නාසය ළඟ සිහිය තබාගෙන ඉන්නවා. ඒ සිහිය හරහාමයි සියලුම ආස්වාසය වාතය දැනගත්තෙත් ප්‍රස්වාස වාතය දැනගත්තෙත්. ආස්වාස ප්‍රස්වාස වාතය අනුව කිසිම වෙලාවක ගියේ නැහැ, යන්න දුන්නේ නැහැ. හැබැයි මේ නගරයට ඇතුල් වෙන හැම කෙනෙක්ම දොරටුපාලයා හරහාමයි ගියේ. පිට වෙන හැම කෙනෙක්ම දොරටුපාලයා හරහාමයි. දොරටුපාලයායි පිටිපස්සේ ගියේ නැහැ. ඒ වගේ හැම සිහියක්ම හැම ආස්වාසයක්ම හැම ප්‍රස්වාසයක්ම මේ සිහිය හරහාමයි ඇතුළුනේ පිටුනේ. ඒ විදිහට සිහියම ඉන්න. තව මම ඔකට ස්වාමීන් වහන්සේ මේකෙන් කරන වැඩ දෙක කියන්නම් මම. අපි මේව කළාට මේකෙන් කරන වැඩ දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ගොඩාක් දෙනෙක් කමඨහන වඩනවා. අපි තේරුම් ගන්න ඕනේ ස්වාමීන් වහන්සේ යමක් කරන්න ඉස්සෙල්ලා කරන දේ නෙමෙයි. මේ කරන දේ නිපද වෙන ඵලය මොකද්ද කියන එක. මුකුමන අර්ථයක් සඳහාද මේක කරන්නේ කියන එක. අපි බොහෝ විටක කරනවා අපි කරන්නේ මේ වගේ අර්ථ උත්පාදයක් සඳහා නේද කියන එකවත් අපි දන්නේ නැහැ. සති නිමිති හිත තියාගෙන අස්වාස පස්වාසට සිහියෙන් ඉන්නේ අපි කුමක් නිසාද? මොකටද? අපි නිකමට කතා කරනවා හිතේ හිතේ තියෙන කතා කරන gati අතහැරෙනවා විතරක සංසිඳනවා කියලා. ඒක කොහොමද අපි හොයාගන්නේ? ස්වාමීන් වහන්සේ මම මතක් කළොත් අපේ අරමුණු වල කොටස් දෙකක් තියෙනවා. ඕකට අද වර්තමාන විද්‍යාවෙන් ඉතින් කතා කරන උඩු හිත යටි හිත කියලා. නමුත් එහෙම හිත දෙකක් නැහැ. S2 ක වහගෙන මෙහෙම බැලුවොත් ස්වාමීන් වහන්සේලාට බලන්න ස්වාමීන් වහන්සේලාගේ මනසේ ගති දෙකක් හම්බ වෙයි. එකක් හම්බ වෙනවා මේ වටපිටාව තියෙනවා කියලා තේරෙන කම හම්බ වෙනවා. තව එකක් එක එක දේවල් සිහි වෙන බව හම්බ වෙනවා. බලන්න නැද්ද කියලා? එක එක අරමුණු සිහි වෙන කමකුත් තියෙයි. වටපිටාවේ මේ හැම දෙයක්ම තියෙනවා ඉන්නවා කියලා තේරෙන කමකුත් තියෙයි නේද? හරියට සති නිමිති හිත තිබ්බොත් වටපිටාවේ මේ දේවල් තියෙනවා කියන කමෙන් හිත අතහැරලා තියෙන්න ඕනේ. ආස්වාස ප්‍රස්වාසයේ හරියට අහුනොත් එක එක දේවල් හිතෙන කමෙන් හිත අතහැරලා තියෙන්න ඕනේ. ඔය ගති දෙකෙන් හිත මුදව ගන්නයි ඔක කරන්නේ. දැන් කළා බලන්න අත්විඳින්න පුළුවන් මේ ආනාපාන සතියේද ඒ මොහොතේම විපාක දෙන දකින්න පුළුවන් සිද්ධියක්. මේ මහා අවුරුදු ගණන් පල් වෙන ඒවා නෙවෙයි. මනසේ තියෙන ඔය ගති දෙක තමයි අපේ ජීවිතයේ ප්‍රපංච උත්පාදනය කරන මුල් හේතු දෙක. ඔය ගති දෙක මුලින්ම නවත්තනවා මේ ආනාපාන සතිය හරියටම කළොත්. හරියටම සති නිමිත්තට හිත තිබුණොත් වටපිටාව තියනවා කියන එක තේරෙන්නේ නැහැ. මොකද එච්චරට සති නිමිත්තට හිත එකඟයි. එක එක දේවල් හිතෙන්නේ නැහැ. අස්වස ප්‍රස්වාසයේ දැනුමයි. තේරෙනවද? තාම බැරි ඇති. නමුත් ස්වාමීන් වහන්සේ මතක තබා ගන්න හරියටම සති නිමිත්ත හිත තියාගෙන ආනාපාන සතිය වඩනවා කියන කාරණාවේ අර්ථය හරියටම ඉපදිලා කියලා තමන්ටම දැනගන්න පුළුවන්. මනසේ තියෙන ඔන් ඔය කෙලෙස් වලට ඉඩ තියෙන හිල් දෙකක් ඔය තියෙන්නේ. ඒ කවුළු දෙක වහලා ඇති. කමටහනට හරියට හිත තිබුපු පමණකින්ම කල්ප ගණන් මාස ගණන් අවුරුදු ගණන් යන්නේ හරියටම හිත තිබුත් ඒ මොහොතේම කෙලෙස් ඇති වෙන තියෙන මේ හිල් දෙක දැන් බැහැලා නේද කියලා පෙනී තවන්ට. හරියටම බලලම කරන්න පුළුවන් එකක්. නාහම් වික්කවේ මුත්ත සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි. මහණෙනි සිහි මුලා වූ නුවණ නැති කෙනාට මම ආනාපාන සති භාවනාව කියන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ හොඳ සිහියක් හොඳ නුවණක් තියෙන කෙනෙකුටයි හොඳ ඕනකමක් තියෙන කෙනෙකුටයි මේක කරන්න පුළුවන්. ඉබේ ඇවිල්ලා හිත සමාධි වේවා නිවන් දකිත්වා කියන කමකින් ඔහි හිත තියාගෙන ඉන්න කෙනාට ආනාපාන සති භාවනා කරන්න බෑ. හොඳ උවමනාවක් හොඳ එක ඇත්තටම උවමනාවයකට කියන්නේ අවශ්‍යතාවයක් තියෙන්න ඕනේ. හොඳ ආදරකමක් තියෙන්න ඕනේ කමතහන්ත. සති නිමිත්තට හොඳට හිත තියාගත්තා. සති නිමිත්තේ හොඳට හිත තියාගත්තද කියන එක යාට හොඳට අත්විඳින්න පුළුවන්. සත්‍ය නිමිත්ත පිළිබඳ විතරයි දැනුම වටපිටාව තියෙනවා කියන එක දැනෙන්නේ නැහැ එතකොට. මේ වටපිටාව තියෙනවා කියලා දැනෙන්නේ අපේ සිතේ සියුම් විතරක වශයෙන් විසිරිලා. සත්‍ය නිමිත්ත හරියටම හිත ආරද්ධ වුනහම වටපිටාව තියෙනවා කියලා දැනෙන්නේ නැහැ. අස්වස ප්‍රස්වාසයේ හොඳට හිත පිහිටියාම එක එක දේවල් හිතෙන්නේ නැහැ. දැනෙන බව හා හිතෙන බව නතර වෙනවා. හිත බොහෝමත් වේගෙන් සමාධි වෙයි. එතකොට මෙන්න මේ විදිහට ආනාපාන සති කමටහන ওই විදිහට වඩනවා. එහෙම වඩද්දී තාම හුරු පුරුදු නැති නිසා සති නිමිත්තෙනුත් අතහැරවලා ආස්වාස ප්‍රස්වාසෙනුත් අතහැරවලා එක එක දේවල් වලට හිත යොමු වෙයි. වෙන වෙන අරමුණු මනසේ උපදී. නැත්නම් සිත අහකට යයි. ඒ වෙලාවේදී ඒ ගිය අරමුණු විදර්ශනා කර කර මෙනෙහි කර කරවත් ඉන්න එපා. ආපහු මතක් කළා ෂණිකවම ප්‍රතිකාරම තමයි පරණ විදිහටම නෑ. වෙනද වගේවත් මම ඉස්සෙල්ල වගේ හිත අහකට යන්න දෙන්නෙම නෑ කියලා චිත්තම් පග්ගන්හාති පදහති. හිත දැඩි කරගන්නවා. හිත දැඩි කළා සති නිමිත්තට හිත තියෙනවා. සති නිමිත්තට දිද සීයෙන් අස්වාස ප්‍රස්වාස කරනවා. ඒත් ආයෙත් අහකරනවා. ආයෙත් ගන්නවා. මෙහෙම 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 ටිකක් කරන්න ඕනේ. එතකොට ටික 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 හිත අහකට යන හුරුව අඩු වෙනවා. සති නිමිත්ත තුල හිත බැඳී පවතින ක්‍රමය ටික ටික වැඩි වෙනවා. ඕක තමයි සතිපට්ඨාන භාවනාව. හැබැයි ඕකෙදි අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති, සමුදේ ධම්මානුපස්සී වා කායස්මෙන් විහෙරති, වය ධම්මානුපස්සී වා කායස්මෙන් විහෙරති, සමුදේ වය ධම්මානුපස්සී වා කායස්මෙන් විහෙරති කියන කොටස සතිපට්ඨාන භාවනාව ස්වාමීන් වහන්සේ. අර සතිපට්ඨානය මේ සතිපට්ඨාන භාවනාව සංයුත්ත නිකායේ සතිපට්ඨාන සූත්‍රෙ මතක මොදි මම මතක කරලා කියන්නේ. මේ සූත්‍රය හොඳට පැහැදිලි කරලා තියෙන්නේ. කිසිම වෙලාවක සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාව දෙක එකකට ගන්න එපා. අර කය කෙරේ සිය පිහිටුවා ගන්න. ඒක සතිපට්ඨානය. සිය පිහිටුවන තැන. දැන් මේ සතිපට්ඨාන භාවනාව ආධ්‍යා දැන් එහෙම සිහිය පිහිටුවාගෙන තමන්ගේ කය ගැනත් බලන්න, අනුන්ගේ කය ගැනත් බලන්න, තමන්ගේ සහ අනුන්ගේ කය ගැන බලන්න. කොහොමද කය ඇති වෙන හැටි බලන්න, නැතිවීමට බලන්න, ඇතිවීම නැතිවීමට බලන්න. ඒකෙන් තියෙන ස්වාමීන් වහන්සේ රූප වවත්තානේ නැත්නම් රූප විදර්ශනා කරන හැටි. මේ කරන්නේ ස්වාමීන් වහන්සේ මොකක්ද කියන එක තේරෙනවද? මානසිකාර්ය ඌහන ලක්ෂණයයි ප්‍රඥාව ඡේදන ලක්ෂණයයි කියලා දෙකකට බෙදෙනවා. කුඹරකට ගොයම් කපන්න ගිහිල්ලා දෑකැත්ත ගොයම් වලට දාලා නිකම්ම ඇදලා ගන්න පුළුවන්ද අපිට? බෑ. ඉස්සෙල්ලා වම් අතෙන් ගොයම් මිට අල්ල ගන්න ඕනේ නේද? අල්ලගෙන දකුණු අතින් ඉගාව අතින් දෑකැත්ත දාලා කපන්නේ. අල්ලගෙන කපන්න ඕනේ. ඒ වගේ හැම අරමුණක්ම සතිපට්ඨානයෙන් කරන්නේ හොඳට අරමුණ පිහිටා හිටිනවා. අරමුණක් අල්ල ගන්නවා. ප්‍රඥාවෙන් තමයි අරමුණක කෙලෙස් හිඳින්නේ. මේ දෙක දෙක. එතකොට එක මම මතක් කරන්න. දැන් සතිපට්ඨාන සිහිය පිහිටුවගෙන සිහියෙන් අස්වාස ප්‍රස්වාස කරනවා. සත්‍ය නිමිති හිත තිබ්බහම වටපිටාව පෙනෙන එකෙන් අතහැරෙනවා. අස්වස් ප්‍රස්වාසයේ දැනුමින් විතරක සිහි වෙන එක නතර වෙනවා. වටපිටාව පෙනෙන එක සහ එක එක දේවල් සිහි වෙන එක නතර කරලා තියෙනවා. සති කායගත සති මේ ආනාපාන සති කමඨාන්ට හිත තිබ්බහම මේකෙන් කරනවා චිත්ත සමතයක් ඇති කරවනවා. ඊට පස්සේ ඒත් මං කිව්වා හුරු නැත්තම් හිත අහකට යනවා. මෙහෙම ටික වෙලාවක් කළා හිතාමතාම නතර කරනවා. නතර කළා තමන්ට සිහි වෙච්ච අරමුණු තියෙනවනේ. අපි කියමු භාවනා කරනකොට යාළුවෙක් මතක් වුණා, අම්මා මතක් වුණා, තාත්තා මතක් වුණා, ගෙදර මතක් වුණා කියලා සත්පුද්ගල භාවයට මතක් වෙච්ච අරමුණු තියෙනවනේ. මේව විදර්ශනා කරන්න ඕනේ. සති සම්බුද්ධංගය කියන්නේ මොකක්ද කියලා බුදුරජාන් වහන්සේගෙන් අහනකොට චිර කතම්පි චිර බහසිතම්පි සරිතා අනුසරිත. බොහෝ කල් සිට කිව්වා වූ බොහෝ කල් සිට කළා වූ දේවල් වලට සිහිය තබන්න මනාව සිහිය තබනවා. දැන් අපි කියමු අම්මා මතක් වුණා කියලා. දැන් ආනාපාන සති භාවනාව කරගෙන ඉන්නකොට අම්මා මතක් වුණා. දැන් මතක් වෙච්ච පමණකින් ආනාපාන සතිය නවත්තන්න නැහැ. ආනාපාන සතිය ටිකක් වෙලා කළා දිගටම එකම කරන්නේ නැහැ. දිගටම ආනාපාන සතියම විතරක්ම කළොත් දෝෂයක් ඇති වෙනවා ස්වාමීන් වහන්ස. ඒකේ දෝෂය තමයි අපි බලාපොරොත්තු වෙන ඉලක්කයට ඉක්මනට යන්න බැහැ. ටික වෙලාවක් ගියාම කිසිම දෙයක් කරන්න බැරි කුසිතකමකට වැටෙනවා. හැම දෙයක්ම එපා වෙයි. පොතක්වත් බලන්න බැරි තත්ත්වයටපත් වෙයි. කිසිම හිතක හිතේ තියෙන මුලින් පටන් ගත්ත උද්දෝගිමත්කම ප්‍රබෝධමත්කම ටික 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 ඒකට වැය වෙලා සම්පූර්ණ ආනාපාන සතිය නෙමෙයි බණ පොතක් දිහා බලන්නවත් හිතෙන්නේ නැති මට්ටමටපත් වෙයි. එච්චරට කුසිත වෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒක තවදුරටත් ඒ අරමුණේදිත් මුලා වෙනවා. ඒ කියන්නේ හොඳටම ගිහාම කිසිම දෙයක් දන්නේ නැති තැනටපත් වෙනවා. හැබැයි තමන් දන්නවා තමන්ට නිින්ද ගිහිල්ලත් නැහැ. තමන්ට නිින්ද ගියෙත් නැහැ. වටපිටාවක් වෙන්නෙත් නැහැ. මුකුත් තේරෙන්නේ නැති තැනකටපත් වෙයි. ඔය සමතයක් දිගට වැඩුවාම වෙන්නේ ඕකට කියන චිත්ත නිලියති කියලා. හිත හැඟ වෙනවා. හිත හැඟ වුණාම එයා දන්නවා එයාට නිින්ද ගිහිල්ලත් නැහැ. හැබැයි කිසිම දෙයක් මතකත් නැහැ. අවාසනාවකට අද අපේ ශාසනේ මේ හිත හැඟ වෙනකට හිතාගෙන හොඳ මාර්ගඵලයක් ලැබුවා කියලා. ගොඩක් දෙනෙක් හිතනවා මම මුකුත් දන්නේ නැති තැනකට ගියා ස්වාමීන් වහන්ස කියලා නිකන් කතා කරන්නේ අඩුම ගන්න සෝවාන් වුණාවද්ද කියලා අහගන්න. නමුත් මේ ශාසනේ කියන්නේ ඔකට හිත හැඟ වුණා කියලා. චිත්ත නිලියති. ඒ කියන්නේ කිසිම දෙයක් දන්නේ නැහැ. කිසිම දෙයක් තේරෙන්නේත් නැහැ. එයා දන්නවා එයා නිදාගෙන හිටියෙත් නැහැ. එයා අවදියෙන් හිටියේ මුකුත් දන්නේ නැහැ. මේ දැන් ලොකු ශුන්‍යතාවයකට පත් වෙලා කියලා හිතන්නේ නෑ. ඕකට කියන්නේ චිත්තන්නේ ජීටි. ඔය දෝෂය උනේ සමත කමඨහන විතරක් එක දිගටම වඩපු එක. ඒකද ඒ විතරක් නෙමෙයි. ඒක තවදුරටත් ඒ විදිහටම සමතයෙන් විතරක් වැඩුවොත් බණ දහම් භාවනා කරන එකත් හිමින් හිමින් එපා වෙලා යනවා. එතකොට පිරිත් ටිකක් කියන එකක්ක බණ පොතක් බලන එකක් මේ ඔක්කොම එපාම වෙනවා. මේවා නිකන් සිහි කරන්න පවා අකමැති මට්ටමට හිතපත් වෙනවා. සම්මතයක් එක දිගටම අකණ්ඩ වැඩුවහම තියෙන දොස් ඕක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අදිචිත්ත මනියුත්තේ භික්ඛු කාලේන කාලානේ ත්‍රිවිධ නිමිත්තානි මනසිකා සබ්බානි. සිත දියුණු කරන භික්ෂුව විසින් කලින් කලට තුන් නිමිත්තක් මෙනෙහි කරන්න ඕනේ. සමත නිමිත්තංච පග්ඝහ නිමිත්තංච උපේක්ඛා නිමිත්තංච. සමත නිමිත්තත් මෙනෙහි කරන්න ඕනේ. වීරිය ඇති වෙන්නත් මෙනෙහි කරන්න ඕනේ. විදර්ශනාලත් මෙනෙහි කරන්න. මේ තුන් නිමිත්ත මාරි මාරුට ගත්තහමයි එයාගේ මනස මධ්‍යස්ත වෙන්නේ. හරි. ඊට පස්සේ දැන් සතිපට්ඨාන භාවනා කොටසේදී අජ්ජත්තංවා කායේ කායනුපස්සී විහෙරති. බහිද්ධාවා කායේ කායනුපස්සී විහෙරති. අපි දැන් කතා කරමු බාහිර අරමුණ විදර්ශනා කරන හැටි. අපි කියමු තව පැත්තකින් ගත්තොත් මේ විදර්ශනා වේදි ස්වාමීන් වහන්ස පොඩ්ඩක් අවධානයෙන් ඉන්න මේකට කියලා මතක් කරනවා. කිසිම වෙලාවක සිටී ඇති වෙන සිතුවිලි විදර්ශනා කරන්නේ නැහැ. එකතැනක ඉඳගෙන ඉන්නකොට යම් අරමුණක් සිහි වුණොත් අරමුණ සිහි වෙච්ච අරමුණ උපන්න සහ උපදින දෙපැත්තට යන්නේ විදර්ශනාවේ. මෙන්න මේ උපාය අවශ්‍යමයි. සතිපට්ඨානේ වරදින්න තියෙන ලෝකයේ තිබුණ එකම හේතුවත් ඒක. අම්මා කියන අදහස ඇති වුණොත් අම්මා කියන අදහස සිහිපත් කරලා අම්මා කියන අදහස හිතෙන් සිහි කරගෙන මෙතන තියෙන කෙස්ලුම් නියද තම්මස් ටික කනබුන ආහාරයෙන් හැදුන එකක් නේද කියලා බලන්න එපා. ඒක වැරදි. ඔය සමුදය සත්‍ය තුල දුක්ඛ සත්‍ය පිරිසෙන් දකින්න හදනවා. කරන්න නිවන් මගෙන් අහකට යනවා. අපි මුළු ලෝකෙම කරන්නේ ඕක. එහෙම නෙමෙයි. අම්මා කියන අදහස ඇති වුණොත් විදර්ශනා කරන්නේ හිතින් නිමිත්තක් සිහි කරගෙන ඒක නෙමෙයි. අම්මා කියන අදහස ඇති වුණාම ස්වාමනන්සල යන්නේ බාහිරට. මම අම්මා කියලා සිහි වෙනකොටම බාහිර අම්මා ඉන්නවා කියන එක අවලංගු වෙන තැනට යන්න ඕනේ. බාහිර අම්මා කෙනෙක් ඉන්නවා කියන එක සිහි කරගෙනම ඉන්නේ මේ කෙලෙසි උපදින්නේ. දැන් මේ කෙලෙසි අවලංගු කරන්න විදර්ශනා කරන්නේ බාහිරේ. ඒ කියන්නේ මෙන්න මේකමයි ස්වාමනන්ස උපාය. ඔක්කොම නෙමෙයි මෙන්න මෙතනමයි අවශ්‍යමම අවශ්‍ය කාරණාව. ඒ කියන්නේ අම්මා කියලා සිහි වෙනකොට ස්වාමීන් වහන්සේලා විදර්ශනා කරට යුත්තේ මෙහෙම. මම අම්මා කියලා බලන්න කියලා ගියාමත් එතන තියෙන කෙස්ලොම් නියද තම්මස් නහර තියෙන තැනක පිහිටි වර්ණ සටහන දක්නට අම්ම කියන අදහස මට ඇති වෙයිනේ. දැන් මෙහි අම්මා කියලා බාහිර අම්මා කෙනෙක් ඉන්නවා කියලා සිහි වෙච්චුනහම ඒක තියේදී අම්මා කියලා කෙනෙක් නැහැ කුණු පොටස් ටිකක් කියලා බලන්න නෙමෙයි තියෙන්නේ. බාහිරේ මේ අම්මා කෙනෙක් බාහිර ඉන්නවා කියනක අවලංගු වෙන්නයි ඕනේ. මේ හිතට සිහි වුණේ අම්මා කියන අදහස විදර්ශනා කරන්නේ කොහොමද? මේ හිතේ සිහි කරගෙන අම්මා කියලා කෙනෙක් නැහැ කුණු පොටස් ටිකක් තියෙන්නේ මහ බූත ටිකක් තියෙන්නේ කියලා නෙමෙයි බලන්නේ. බැලුවට මාර්ගයේ වැඩෙන්නේ නැහැ. එහෙම්ම හිර වෙනවා. වඩන්නේ කොහොමද? භවයට යනවා. මම අම්මා බලන්න කියලා ගියොත් එයාට තේරෙනවා මට ගිහිල්ලවත් බලන්න බෑ. එදාටත් වෙන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නේද තම්මස් ටිකක් තියෙන තැනක පිහිටි රූපය දකිනකොට අම්මා කියන අදහස මට ඇති වෙයිනේ. එතකොට යාට තේරෙනවා බාහිර අම්මා හම්බුණා නෙමෙයි එදාටත් අම්මා කියන අදහස මා තුළ ඇති වෙලා තියෙනවා. ආපහු ඒ අරමුණේ අතීතයටත් යනවා. එහෙනම් අතීතයේදී වෙලා තියෙන්නේ බාහිර අම්මා හිටියා නෙමෙයි කනබුන ආහාරයෙන් හැදුණු කොස්ලුම් නියද තම්මස් ටිකක් තියෙන තැනක පිහිටි සතහන දකින්නට අම්මා කියන අදහස නැති වෙලා තියෙනවා. උපන්න අරමුණට දෙපැත්ත විදර්ශනා කරනවා බාහිර අනාත්මය පිහිටන විදිහට තමන් තුල ආත්ම සංඥාව උපන්න විදිහට. තමන්ගේ ආත්ම සංඥාව තුල අනාත්මයක් හොයන්න එපා. මම කියන එක තේරෙනවද නැහැ. අදාපි කරන්නේ ස්වාමීන් වහන්ස අම්මා කියලා සිහි වුණොත් දැන් ආත්ම සංඥාවනේ. ඒ නිමිත්තම අරගෙන හිතේ ඇතුළෙම කොටස් කඩලා කෙස් ලොම් නියද තම්මස් නහර තියෙන්නේ මේ අම්මා කියලා කෙනෙක් නැහැනේ මෙතන කුණු කොටස් ටිකක් නේ තියෙන්නේ කියලා ඔහොමනේ බලන්නේ. ස්වම්නංශ මේ සමුදේ සත්‍ය ඇතුළේ දුක පිරසින් දකින්න හදනවා අපි. ලැබෙන්නෙම නැහැ. එහෙම කෙරුවා කියලා මේ වැරද්ද ඇතිකරු මෝඩකම හැදෙන්නේ නැහැ. අබාහිර අම්මා හිටියා කියන බාහිරද කවදාවත් අම්මා කෙනෙක් හිටියා නෙවෙයි අනාත්ම ස්කන්ධ ටිකක් තියෙන තැනක අපි තුලයි කෙලෙස් ටික ඇති උනේ කියන වැරද්ද ලෙහෙන්නේ නැහැ අපිට. මේ විශාල වරදක්. මේ සතිපට්ඨානේ වැරදුණු නිවන වැරදුණා කියලා කිව්වේ ඒක. මේ මම ඊයේ ඉඳන් අද දක්වා කතා කරපු එකම බණ පදයක්වත් නොතේරුණත් කමක් නැහැ ස්වාමීන් වහන්සේ. මම මේ විදර්ශනාව කියලා දෙන ටික විතරක්ම තේරුණොත් ස්වාමීන් වහන්සේ නිවන් දකින්නවාමයි. ඊයේ කියලා දුන්නු මේ පටිච්චසමුපාද අංගාදී එකක්වත් නොතේරුණත් කමක් නැහැ. හැබැයි මේ ටික තේරුම් ගන්න විදර්ශනා කරන්න හැටි. තාත්තා කියලා සිහි වුණොත් සිහි වෙච්ච අරමුණක් සිහි කරගෙන සිහි වෙච්ච අරමුණේ කෙස්ලුම් නිදත් කඩන්ඩ හෝ කුඩු කරන්න යන්න එපා. ස්වාමීන් වහන්සේලා විදර්ශනා කරන්නේ හැම වෙලාවෙම අතීත අනාගත දෙකෙන්. පුබ්බන්ති ඥානං අපරන්ති ඥානං පුබ්බන්ත අපරන්ති ඥානයකින් හැම වෙලෙම නුවණ වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ තාත්තා කියලා සිහි වුණොත් දැන් අපිට සිහි වෙන්නේ බාහිර ඉන්නවා කියන තැනකින්නේ තාත්තා. ඒ වැරද්ද බාහිර කෙනෙක් ඉන්නවා කියන එක අවලංගු වෙන්න ඕනේ. ඒ වැරද්ද හැදෙන්න ඕනේ. ඒකයි මේ හදන්න හදන්නේ අපි. එතකොට තාත්තා ඉන්නවා කියලා සිහි වෙනකොට මං තග්ගාලා විදර්ශනා කරන්නේ මේ අරමුණ නෙමෙයි. මේක උදව් කරගෙන භවයයි පිරිසිඳ දකින්න යන්නේ. බාහිරයයි බාහිර භවය විදර්ශනා කරන්නේ. මම තාත්තා බලන්න කියලා ගියොත් දැන් තාත්තා කියලා සිහිනු හොඳයි තාත්තා කියලා බලන්න කියලා ගියාම වෙන්නේ මොකද්ද? එතනද කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියද තම්මස් නහර කියන තැනක පිහිටි වර්ණ සටහන දකිනකොටම තාත්තා කියන අදහස ඇති වෙයිනේ කියලා බලනවා. තමන්ට හිතෙනවා නෑ ඒ වුණාට තාත්තා ඉන්නවමනේ කියලා තමන්ම තමන්ට ටොක්ක කරලා පෙන්නනවා. හොඳයි ගඩොල්වලි සිමෙන්තියෙන් කළ බිත්තියක ওই චිත්‍රය දකිනකොට මට තාත්තා කියන අදහස එයිනේ. ඒ තාත්තා කියන අදහස එන්නේ ගඩොල්වැලි සිමෙන්තියේ තාත්තා ඉන්න හින්දාද කියලා තමන්ගෙන්ම අහලා පෙන්නනවා. එහෙනම් ගඩොල්වැලි සිමෙන්තියෙන් කළ චිත්‍රය දකිනකොට තාත්තා එනවා නම් එතන තාත්තා ඉන්න හින්දා නෙමෙයි මාන්තුලන් න්යාවේ. එහෙනම් කෙස්ලුම් නියද ටික තියෙන තැන රූපය දකිනකොට තාත්තා කියන අදහස එන්නේ ඒක ඇතුළේ තාත්තා ඉන්න හින්දා නෙමෙයි කියලා තමන්ම යාචකාච ආජ්ජත්තිකාච පටිවිධාතු බාහිජාච පටිවිධාතු පටිවිධාතු රේවේස ආධ්‍යාත්මික පටවිධාතු බාහිර පටවිධාතුට ආදේශ කර කර බලනවා. අර ගඩොල්වැලි සිමෙන්තියෙන් කළ පටවිධාතුව තියෙන තැනක තියෙන රූපේ දකිනකොට කෙනා කියන අදහස එනවනම් ආවට ඒ ගඩොල්වැලි සිමෙන්තිය තුල කෙනා නැත්තම් එහෙනම් මේ පටිවි ධාතුව තියෙන තැනත් මම කියන අදහස එනවා. ආවට මේක ඇතුළේ හින මම නැහැ නේද කියලා ධාතුව ධාතුවට සමකර කර බැලිය යුතුයි. ඒකයි දැන් සවිඥානික අරමුණේ පිළිගන්නේ නැති වුනහම හිත අවිඥානික අරමුණක් අරගෙන පෙන්වන්න ඕනේ. කෙස්ලොම් නියද ธรรมස් නහර කියන තැන තාත්තා බලන්න කියලා ගියාම කෙස්ලොම් නියද ธรรมස් නහර තියෙන තැනක පිහිටි වර්ණ සටහන දක්නොත් තාත්තා කියන අදහස මට ඇති වෙයිනේ. එතන තියෙන්නේ මෙහෙම කුණු කොටස් ටිකක් නේ කියලා විදර්ශනා කරනවා හිත පිළිගන්නේ. සවිඥානකයි. ඒ වෙලාවේදී අවිඥානික වස්තුවකට ওই රූපේ තියලා විදර්ශනා කරලා පෙන්වනවා තමයි. ඒකයි බාහිර පටි ධාතුවයි මේ පටි ධාතුවේ සමකල්ලා පෙන්වනවා අපි අපිටම. ගඩොල් වල සිමින්තියෙන් කළ බිත්තියක ওই චිත්‍රය ඳහම තාත්ත කියන අදහසෙයි. මම තාත්ත කියන අදහස එන්නේ ගඩොල් වල සිමින්තියේ කියපු තැන මේ තාත්ත හිටපු හින්දාද කියලා තමන්ගෙම අහනවා. නෑ. එහෙනම් ඒ නිසා මෙහාට ආවේ. එහෙනම් ඒ වගේ තමයි කුණප කොටස් ටික තියෙන තැනක පිහිටි වර්ණ සටහන් දක්වන තාත්ත කියන අදහස ආවා. ආවට ඒ කොටස් ටික කුණප කොටස් ටික කෙනා නෙමෙයි කියලා පෙන්නනවා. ඒ විදිහට අජත්තං වා කායේ කායනුපස්සී විහෙරති කියලා කිව්වේ කෙස්ලොම් නියද ธรรมස්නහර කියන කුණප කොටස් ටික තියෙන තැනක මම කියන අදහස ඇති වෙනවා කියලා දකිනවා. විදර්ශනා කරනවා. මම කියන අදහස ඇති වෙනවා කියලා දකිනවා. නමුත් මේ කොටස් ටික මම කියලා දකින්නේ නැහැ. මේ කය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි. කෙස්ලොම් නියද ธรรมස්නහර තියෙන්නේ. ඒ පිහිටි එතන පීති සතහන දකිනකොට මේ මම කියන අදහස ඇති වෙනවනේ කියලා බලනවා. හිත පිළිගන්නේ නැහැ. එතකොට පෙන්නනවා බාහිරච පටි ධාතු. බාහිර පටි ධාතු ආධ්‍යායම පටි ධාතු වල ආදේශ කළා පෙන්නනවා. ගඩොල් වල සිමින්තියෙන් කළ බිත්තියක මේ සතහන ඇන්දොත් මම කියන අදහස එයි. ගඩොල් වල සිමින්තියෙන් කළ බිත්තියක චිත්‍රය දකිනකොට මම කියන අදහස එන්නේ ඒක මම හින්දා නෙවෙයිනේ. එහෙනම් මේ කුණප කොටස් ටික දකින තැනක රූපය දකිනකොට මම කියන අදහස එන්නේ මේක මම හින්දා නෙවෙයි කියලා කිසිම වෙලාවක හිතේ තියෙන නිමිත්ත හාරන්න එපා. හිතේ තියෙන නිමිත්ත හාරන්න එපා. නිමිත්තට දෙපැත්තට තමයි විදර්ශනා. ඕකමයි උපාය. වෙන උපායක් මුකුත් නැහැ. නිවන මේ සතිපට්ඨානෙට අයිති වැඩක්. සතිපට්ඨානෙට අයිති ධර්මයේ රකින්න ධර්මයෙන් රැකේ සතිපට්ඨානෙට අයිති වැඩක් තමයි තම තමුම පිරිසිදු කළා දෙන එක, ශෝක පරිදේවයන් දුරු කළා දෙන එක, දුක් දුම්නස් නැති කළා දෙන එක, මාර්ගඵල ලබලා දෙන එක, නිවන සාක්ෂාත් කළා දෙන එක මේ සූත්‍රයට අයිති වැඩක්. ඒක කරගන්න ස්වාමීන් වහන්සේලා යන්න ඕනේ නැහැ. ස්වාමීන් වහන්සේලා සතිපට්ඨානෙට හිත තියන්න වරදින්න නැතුව එච්චරයි. සතිපට්ඨානෙට සිහිය තබන්න වරදින්න නැති වෙන්න, ධර්මයේ සම්මර්ෂණය කරන්න වරදින්න නැති වෙන්න එච්චරයි කළ යුත්තේ. ධර්මයේ විසින් ස්වාමීන් වහන්සේලා වරකේ. අපි අද මාර්ගඵල ලබන්න හදන්නේ, අපි නිවන ශාක් කරන්න හදන්නේ, අපි දුක නැති කරගන්න හදනවා, අපි පිරිසුදු වෙන්න හදනවා, අපි දුම්නස් නැති කරන්න හදනවා කරන එකක් එකක් ගාලේ පුද්ගලයා ඉන්නවා. මේ සූත්‍රාර්ථයක අපිට තියෙන්නේ ධර්මයේ තුල ඉන්න කල යුතු දේ එකයි, ඒක විතරක් කරන්න. ඉතුරු ටික මේ ටික කරයි. අපි නොපෙමිනි බර උස්සන්න එපා. බැරි දෙයක් අපි කරන්න හදන්නේ. අපි නිවන කරට ගන්න හදනවා, හදා ගන්න හදනවා. බැහැ ස්වාමීන් වහන්සේ. ඒකට ක්‍රමයක් තියෙනවා. අපි කළ යුතු චූටි දේ කරන්නේ මහා දේවල් කරන්න ගිහිල්ලා එකකුත් බැරි වෙලා. මම කියන්නේ වෙන මුකුත් නෙපා. මම ඔය කියලා දෙන එක ක්‍රමය විතරක් හරියටම ඕක විතරක්ම කරන්න. මේ ඔක්කොම ටික අර්ථ මේ සූත්‍රයෙන් කළා දෙයි. අපි තව මට ওই විදර්ශනා කරන හැටි කියලා දෙන්න ඕනේ. ඇත්තටම උත්තරයි හරය තියෙන්නේ. මුළු ලෝකෙකටම වැරදුනේ, වැරදිලා තියෙන තැනත් මම බය නැතුවම කියන හැමෝම තමන්ගේ මනසේ තියෙන කිලිස් නැති කරන්නයි ලෝකෙ ඔක්කොම හදන්නේ. හිතේ නිමිත්තක් සිහි කරගෙන අපි කියමු භවනා කරන්නෙම අම්මා කියලා තියුණොත් ඒක වැරදි කියලා දන්නවා. හිතේ නිමිත්තක් සිහි කරගෙන මෙතන කේස් ලොම් නියද ธรรมස්නහර නේද, කුණප කොටස් ටිකක් නේද, නැත්නම් සතර මහා ධාතු නේද කියලා මනසේ තියෙන නිමිත්ත විදර්ශනා කරනවා. ඔය සමුදේ සත්‍ය තුල අපි දුක පිරසෙන් දකින්න හදනවා. කවදාවත් වෙන්නේ නැහැ. අපිට චතුරාර්ය සත්‍ය වැරදිලා කියන එක දන්නේ නැහැ. මේ චූටි දර්ශනයක් චූටි තැනක් තුල සම්පූර්ණම චතුරාර්ය සත්‍යම වැරදිලා තියෙනවා. ඉතින් මේ එක තැනක් තියෙනවා, මේ ටික හරි ගියොත් නිවන් නොදැක්කොත් තමයි පුදුමේ. ඔය මං කියන ක්‍රමය හරියට තේරුම් අරගෙන තේරුනොත් එයා අප්‍රමාදීව රැවදවල් දෙකේ කරන එක විතරයි තියෙන්නේ. කරුණු තුනයි එයාට උපකාර වෙන්නේ. ඉන්ද්‍රිය සංවරේ, භෝජනේ, පමන දැන ගැනීම, නිදි දුරු කිරීම, ඔය තුන විතරයි ඕනේ. මේ දර්ශනය තේරෙන කෙනාට උපකාරක ධර්මතා තුනයි තව තියෙන්නේ. භෝජනේ පමන දන්නවා, නිදි දුරු කරනවා, ඉන්ද්‍රිය සංවරේ. එපමණකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ ආශ්‍රයක්ෂය පටන් ගත්තා කියලා. දවසින් දවස ආශ්‍රයක්ෂය වෙනවා, ගිවිලා යනවා. එනේ ස්වාමීන් වහන්සේ, අපි ගිලම්පස ටිකක් වළඳලා භාවනා සම්බන්ධවම තව ටිකක් කතා කරමු. සතුටුයි. මම ස්වාමීන් වහන්සේ තාම විස්තර කළේ නැහැ. ගිලම්පස වළඳලා ඇවිල්ලා අපි ওই සම්බන්ධව තව ටිකක් කතා කරමු. අරමුණක් ගන්න විදර්ශනා කරන හැටි. කායानुපස්සනාව විතරක් කතා කරන්නම්. වේදනානුපස්සනාවත් මට ටිකක් මතක් කළ හැකි. නමුත් කාම භවය ඇසුරු කළ අපිට බොහෝ විම්ම කෙලස් තියෙන්නේ කබලින්ක ආහාරය මුල් කරගෙන. කායගත සතිය හොඳටම ප්‍රමාණවත් අපිට නිවන් දකින්න මම ඒකත් පෙන්වන්න. සතිපට්ඨාන ස්වාමනස චරිත ප්‍රභේදයකටයි සතිපට්ඨාන හතරක් තියෙන්නේ. සිහිය පිහිටවන තැන්. නමුත් විදර්ශනාව එකම විදිහට යන්නේ. කාය ගැන වේදනාව ගැන හිත තියෙන කෙනත් විදර්ශනා කරද්දී ওই විදිහටමයි විදර්ශනා කරන්නේ. කබලින් කහරේ මම ඒක පැහැදිලි කරලා දෙන්න. සාදු සා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුරුසමස අපි කතා කළේ විදර්ශනා කරන හැටි. සතිපට්ඨාන භාවනාව කියලා කොටස් දෙකයි. සතිපට්ඨානය සිහිය පිහිටුවීම, කාය වේදනා චිත්ත ධම්ම. කය කෙරෙහි හෝ සිත කෙරෙහි, වේදනාව කෙරෙහි හෝ සිත කෙරෙහි හෝ ධර්මාරම්මණයන් කෙරෙහි හිත තබන්න ඕනේ. සතිපට්ඨානෙන් වෙනවා සමාධිය, සතිපට්ඨාන භාවනාවෙන් වෙනවා විදර්ශනාව. ඒකෙදි මම මතක් කළේ සමුදේ ධම්මවන් පස්සීවා කායස්මෙන් විහෙරති, අජ්ජත්තං වා කායේ කායන පස්සේ විහෙරති, බහිද්ධා වා කායේ කායන පස්සේ විහෙරති, අජ්ජත්ත බහිද්ධා වා කායේ කායන පස්සේ විහෙරති, සමුදේ ධම්මවන් පස්සීවා කායස්මෙන් විහෙරති, වය ධම්මවන් පස්සීවා කායස්මෙන් විහෙරති, සමුදේ වය ධම්මවන් පස්සීවා කායස්මෙන් විහෙරති. එතකොට ඒකේ ඒ ටික හරියට කළාම කයේ ස්වභාවය පෙන්වන අත්ති කායේතුවා සති 50 සතිපච්චපටිත හෝති කියන තැනට එන්න ඕනේ. හරියටම එදේක එන්නකොට එතනදී දැන් අජ්ජත්තං වා කායේ කායනුපස්සී විහෙරති, බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධා වා කායේ කායනුපස්සී විහෙරති කියලා ඇයි තුනක් පණවන්නේ කියලා පෙන්නනවා. ඒ කියන්නේ ආධ්‍යාත්මික තමන් කියන මේ කයේ විතරක් අපි සිත පිහිටවාගෙන විදර්ශනා කළොත් සිත පිහිටීම සති නිමිත්තේ දැන් මේ ආනාපාන සතියේ අපි මේ කය විතරක් විදර්ශනා කළොත් මේ කයේ අනාත්ම ස්වභාවය තේරෙනවා. හැබැයි බාහිර සත්වයේ පුද්ගලෝ ඉන්නවා කියලා බාහිර සත්ව පුද්ගල කයේ ආත්ම දෘෂ්ටිය බැස ගන්නවා කියලා පෙන්වනවා. එතකොට අනාත්මය ආත්මය හඳුනමී යන දෘෂ්ටියට යනවා. ඊට පස්සේ බහිද්ධාව කායේ කායන පස්සේ විරති. අපි මේ පැත්ත මෙනේ ආධ්‍යාත්මික කාය පැත්ත මෙනෙහි කරන්නේ. බාහිර හම්බෙන සත්ව පුද්ගල කියලා හම්බෙන තැන රූප විදර්ශනා කරනවා. එතකොට බාහිර අනාත්මය තේරෙනවා. ආධ්‍යාත්මික කායේ හිත බැස ගන්නවා. ආත්ම දෘෂ්ටිය පිටින් පිටනවා. ඊට පස්සේ අනාත්මය ආත්මය හඳුනමින යන දෘෂ්ටියට වැටලා තියෙනවා. අපි දන්නේ නැහැ මේවා හිතලා කරනවා නෙමෙයි. නමුත් අපි තුල ගොළු නැගෙනවා එහෙම. එතකොට තමයි අපි කියමු දැන් මේ හොඳට ආත්මභාවය පිහිටනවා. බාහිර අසුභය වගේ දෙයක් තේරෙනකොට අපිට පටිගේ කැත දැනෙනවා. පිළිකුල දැනෙන්නේ. ඒ කියන්නේ කබ ටිකක් දැක්කත් මේ පුද්ගලයා හොඳට ඉන්න හින්දා කැත. හරි. අර නිබ්බේධික භාගී ස්වභාවය නෙවෙයි. ගැටීමෙන් යුක්ත පිළිකුලක් දැනෙන්නේ. එතකොට මෙතෙන්දි පෙන්නනවා අජත්ත බහිද්ධාව. කලින් කලට ආධ්‍යාත්මික කයත් විදර්ශනා කරන්න බාහිර කයත් විදර්ශනා කරන්න. මේ දෙකම මාරුවෙන් මාරුවට කටයුතුයි කියලා. එතකොට ආධ්‍යාත්මික පැත්තේ ආත්ම සංයාව බැසගන්නේ බාහිර පැත්තේ ආත්ම සංයාව බැසගන්නේත් නැහැ. එතකොට බාහිර දෙයක් එක්ක ගැටෙන්නේවත් තමා එක්ක ගැටෙන්නේවත් නැහැ. ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අජ්ජත් බහිද්ධාවා කියලා. එතනදී විදර්ශනා කියලා කිව්වේ ස්වාමීන් වහන්සේ සාමාන්‍ය ලෝකයා දන්නවට දකින්නවට වඩා විශේෂණයකින් විශේෂයකින් දන්නව දකින්න නැත්තම් ලෝකයට හම්බ නොවුණු ලෝකයන් නොදකින්න ඇත්ත ඇති හැටිය දකින්නවා. ලෝකයා දකින්නේ අනාත්මෝ ධර්මතාවය ආත්ම හැටියට. අපි අනාත්මෝ ධර්මතාවය අනාත්මයි කියලා දැකලා ආත්ම දෘෂ්ටිය දුරු කරන්න යන්නේ. හැබැයි ඒක කළ යුතු වැඩේ ඒක වුණාට අපි අද දවසේදී පොඩි වැරද්දක් කළා. අනාත්ම ධර්මතාවය නිසා ආත්ම දෘෂ්ටි අපේ මනසේ ඇති වෙද්දී ආත්ම දෘෂ්ටිය දුරු කරලා අනාත්මය දකින්නයි අපි හැදලා තියෙන්නේ. එතකොට වෙන්නේ අනාත්මය දකින්න ආත්ම දෘෂ්ටිය දුරුකරන අනාත්මයට හිත තබන්න මෙපේ. ඒ කියන්නේ දැන් ආත්ම දෘෂ්ටිය කියන්නේ ඇති කරගත් එකක්. අනාත්මය කියන්නේ පවතින එකක්. ඒ කියන්නේ ගඩොල් වැලි හිමින්දියෙන් කළ පිටියක චිත්‍රයේ සත්පුද්ගල නොවන අනාත්ම බව ලෝකේ හැමදාම පැවතුණු පවතින ඇත්තක්. බුදුරජාන් වහන්සේ පහළ වුණත් නැතත් පවතින ඇත්තක්. නමුත් ලෝකයට ඒක පේන්නේ නැහැ. ලෝකයට පේන්නේ ඒ නිසා පහළ වෙච්ච ආත්ම දෘෂ්ටියක් ඇති කරගෙන ආත්ම දෘෂ්ටියම සිහි කර කර එහි කෙනෙක් ඉන්නවා කියලා තමන්ගේ මනසේ තියෙන දෘෂ්ටිය මැස්රු කරන එකක් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ මේ ලෝකයේ අනාත්ම ස්වභාවය පෙන්වන්නද. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ධර්මතා තුන පැහැදිලි කරන්නයි බුදුරජාණන් වහන්සේ තමක් පහළ වුණේ. එතකොට මෙතනදී හැම වෙලාවෙම අපි තේරුම් ගන්න ඕනේ අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන මනසේ තියෙන ආත්ම සංඥාව ගෙවා ගන්න. දැන් මේ සතිපට්ඨාන සූත්‍රයෙන් සතිපට්ඨානයෙන් කෙරෙන ප්‍රධානම දේ ඒක. බලාපොරොත්තු වෙන දේ ඒක. ඒ නිසා ආනාපාන පබ්බේ තාම අපි යන්නේ. ඒකේ ආනාපාන පබ්බේ සති නිමිති හිට තියාගෙන ආනාපාන සතිය වඩන හැටි මං කියලා දුන්නා. ඒක පැහැදිලි ඇති. ඒ ටිකෙන් ඔක්කොම කරන්නේ සමත කෘත්‍යය. මේ සතිපට්ඨානේ සමත විදර්ශනා යුගනද්දව තියෙන්නේ. එතකොට උඩින් ටිකම සමතය නියෝජනය කරලා තියෙන්නේ. දැන් සතිපට්ඨානේ සබ්බකාය පටිසංවේදී අස්තසිස්සාමේති සික්කති කියන තැන දක්වාම සමතේ නියෝජනය කරමින් තියෙන්නේ. එතකොට මේ එතන සමත කමඨහනක හිත තබාගෙන අර පෙන්නන්නේ නූනති පුරුෂේ සීලයක පිට සමත විදර්ශනා වඩයි කියලා. ඒ කාරණාව වෙනවා මේ සතිපට්ඨානේ. ඊට පස්සේ අරමුණු විදර්ශනා කරද්දී මෙන්න මේ විදර්ශනා කරන ටික තමයි අවශ්‍යම. මේ විදර්ශනා ඥානය මේ සතිපට්ඨානේ මේ ටික පූර්ව භාග ප්‍රතිපදාව. ඒක කියන්නේ ගැඹුරු පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ තාම මේ ලෝකෝත්තර මාර්ගය නෙවෙයි. නමුත් ලෝකෝත්තර මාර්ගය සඳහා හිතලා කිසිවක් කරන්න ඕනේ නැහැ. මේ ධර්මතාවයේ විසින් නිබ්බාන ඥායස අධිගමන නිබ්බාන සත්‍ය ක්‍රියා කියන ටික කළා දෙනවා. මේ සතිපට්ඨානය කරනකොට එකම මගයි තියෙන්නේ, වෙන මොකුත් නැහැ. මේ කියමු විදියට කරනකොට මේ ටික ඔක්කොම කළා දෙනවා. එනිසා මේ විදර්ශනා ඥානයේදී තියෙන දේ ඔක සම්‍යප් සතිපට්ඨාන සම්‍යප්පදාන ඍද්ධපාදවල වෙන වෙනම ලක්ෂණ තියෙනවා. සතිපට්ඨාන ස්වභාවය තමයි හැම වෙලාවෙම අරමුණ උපන්න සහ උපදින තැනට ගිහිල්ලයි විදර්ශනා කරන්නේ. තැනට ගිහිල්ලා කියන්නේ කය යන්න නෙවෙයි, හිතෙන් නුවණින් ගිහිල්ලා විදර්ශනා කරන්න තියෙන්නේ. ආධ්‍යාත්මික කයින් හිත සමාධි කරන්නේ, බැහැර කයින් ඥාන දර්ශනය ලබන්නේ. එහෙමයි තියෙන්නේ. ස්වාමනාතුලට අවශ්‍ය නම් ඒ සම්බන්ධ දීඝනිකායේ මහ ගෝවින්ද සූත්‍රය වගේ සූත්‍ර බලුවාම ඒ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. එතකොට මොකද හැම වෙලාවෙම හිත සමාධි කරන කමටහන තමන් තුළමයි තියෙන්නේ. සති නිමිත්තක හිත පිහිටුවාගෙන හැම වෙලාවෙම චිත්ත සමතය ඇතිවීම සඳහා තමන්ගේ කයම තමයි, තමන්ගේ කය හෝ වේදනාව හෝ සිත හෝ ධර්මයන් ඇසුරු කරගෙනම තමයි සමතකමටහනක් වැඩෙන්නේ. හැබැයි විදර්ශනා ඥානය බාහිර බැහැර කය අරමුණු කරගෙනයි තියෙන්නේ. ඒක අදාළ නැහැ. දැන් අපි විදර්ශනා කරන හැටි සිහිපත් කරමු. එක තැනක අපි ඉඳගෙන ඉන්නවා කියලා කියන්න. ඉඳගෙන ඉන්නකොට අපිට සිහි වෙනවා සිතුවිලි වලක්. අම්මා සිහි වෙනවා, පොඩි කාලේ ඉඳන් කරපු යාළුවෝ සිහි වෙනවා, ලොකු හාමුදුරුවෝ සිහි වෙනවා, එකට ඉගෙන ගත්ත යාළුවෙක් සිහි වෙනවා, තව සග්‍රක්මචාරින් වහන්සේ නමක් සිහි වෙනවා කියලා කවුරු හරි සිහි වුණා කියලා කියන්නකෝ. සිහි වුණොත් ඒ සිහි වෙච්ච අරමුණු වලින් එකක් ගන්නවා අපි. අපි කියමු අපේ ගුරු හාමුදුරුවෝ සිහි වුණා කියලා. මේකෙදි අරමුණු වල උස්පහත්කමක් නැතුව, වටිනා නෝටිකනාකමක් නැතුව ඇත්ත බලන්න ඕනේ. දැන් මේ බහිද්දාවා කායේ කායනුපස්සී විහෙරතිය ගුරු හාමුදුරුවෝ සිහි වුණා කියනකොට වෙනදට අපි ගුරු හාමුදුරුවෝ අනේ මට ඉගැන්නුවා මෙහෙමයි කියලා ඒ නිමිත්ත සිහි කරගෙන සිතුළු වල ගුඩ යනවා. පුද්ගලික ඇත්තම වෙලා සමහරට ලොකු හාමුදුරුව මට බැන්න මේ විදිහට කළා, අනිත් ගෝලයට සැලකුවා, මට සැලකුවේනේ අසාධාරණකම් කළා කියලා ලොකු හාමුදුරුව ගැන පටිගිකුත් ඇති කියලා රාග දේශ මොහොත ඇති කරගන්නවා. එහෙම නැත්නම් ලොකු හාමුදුරුව අනේ අනිත් කෙනාට සැලකුවේනේ මට මේ විදිහට උපකාර කළා කියලා බොහෝම ආදරය ගෞරවයක් ඇති කරගන්නවා. අන්තිමට මනසේ මේ ලොකු හාමුදුරුව කියන නිමිත්ත මුල් කරගෙන රාග දේශ මොහ ගුලියක් තමයි අපි හදාගෙන තියෙන්නේ. සතිපට්ඨානයෙන් කරන්නේ ඒ වගේ රාග දේශ මොහ පවත්න්න බැරි වෙන්න ඕනේ. ලොකුහාමුදුරුව කියලා සිහි වෙනකොටම දැන් බාහිර ලොකුහාමුදුරුවෙක් ඉන්නවා කියන තැනින් අපිට පෙන්වන්නේ ක්ෂණිකව විදර්ශනා කරන්න ඕනේ භවය. භවය කියලා කියන්නේ ස්වාමීන් වහන්ස අපි යමක් සිහි කරනකොට සිහි කරගත්ත අරමුණ බාහිරින් පෙන්වන ගතියට තමයි භවය කියලා කියන්නේ. මෙතන ඉඳලා අපි අඹකොටේ සේනාසනේ සිහි කළොත් අපිට අපේ හිත අහු වෙන්නේ නැතුව බාහිර සේනාසනයක් තියනවා කියලා හිත බාහිරට නැඹුරු වෙලා තියෙනවනේ. ඒකට තමයි භවය කියන්නේ. රුවන්වැලිසෑය කියලා අපි සිහි කළොත් සිහි කරන අපේ මනස හසු නොවි බාහිර වස්තුවක් ඇති බවට හිත බාහිරට නැමිලා බාහිර දෙයක් පෙන්වන ක්‍රමක් අපේ මනසේ තියෙනව නේද? අන්න ඒ බාහිරට නැඹුරු වෙලා බාහිර යමක් තියනවා කියන ක්‍රම පෙන්වන ක්‍රමটাই භවය කියලා කියන්නේ. එතකොට අපි විදර්ශනා කරන්නේ භවයේ විදර්ශනා කරන්නේ. මොකද භව නිරෝධය නිවනයි. නිවන කියලා කියන්නේ මේ තියෙනවා ඉන්නවා කියලා බාහිර අපිට පෙන්වන මේ නිමිති වලින් හිත මුදවන එක. හිත අතහැරෙන එක. එතකොට අපි ලොකු හාමුදුරුව කියලා සිහි කරනකොටත් අපිට හම්බ වෙනවා බාහිර ඉන්න කෙනෙක් තියෙන දෙයක්. එතනින් තමයි හිත මුදවන්නේ. හිත මුදවන්න කියලා කියන්නේ අපි විදර්ශනා කරනවා ලොකු හාමුදුරුව කියලා මම හිතුවට බලන්න කියලා ගිහාම එතන කනබුන ආහාරෙන් යුක්ත කෙස්ලොම් නියදත් හම්මස්නහරෙන් හැදුණු ඒ රූපമിതിය රූපයේ තියෙන තැනක පිහිටි ඒ සටහන දකිනකොට ලොකු හාමුදුරුව කියන අදහසක් එයිනේ. ගිහිල්ලවත් ලොකු හාමුදුරුව හම්බ වෙනව නෙවෙයි, ඒ රූපේ දකිනකොට ලොකු හාමුදුරුව කියන අදහස Tamanට සිහි වෙනවා. මෙතනින්දම් බාහිර ලොකු හාමුදුරුව කියලා සිහි කරන්න හදනකොටම බාහිර කෙනෙක්ව සිහි කරන්න බෑ. සතිපට්ඨානයෙන් ඇත්ත පෙන්නවා. වෙනදට එහෙම පෙන්වන්න කෙනෙක් හිටියේ නෑ අපිට, වැරද්දක් පෙන්වන්න කෙනෙක් හිටියෙත් නෑ. ඇත්ත අල්ල දෙන්න කෙනෙක් හිටියෙත් නැහැ. රාග දේශමෝහ ඇති වෙනකම්ම හිතන්න පුළුවන් ලොකු හාමුදුර කෙනෙක්ව පෙන්නවා. දැන් සතිපට්ඨානේ අපිට තියෙන එකම රැකවරණය, එකම පිහිට. ලොකු හාමුදුරුව කියලා සිහි කරන් හදනකොටම සතිපට්ඨානේ අපිට උපකාරයි, ඉන්ද්‍රියට එනවා. සිය සතිපට්ඨානයෙන් පෙන්වන්නේ නැහැ. එතන තියෙන කෙස්ලුම් නියද ධම්මස්නහරෝලින් යුක්ත කනබුන ආහාරයෙන් හදන කුණු කොටස් ටිකක් ඇසුරු කරගත්ත තැනක පිහිටි චිත්‍රයේ නැත වර්ණ සටහන හැඩයනේ. ඒක දකිනකොටම ලොකු හාමුදුරුව කියන අදහස එන්නේ මටනේ. එහෙමයි බැලුවේ. ඒකම අනිත් පැත්තට යනවා. එහෙනම් අතීතයේදීවත් බාහිර ලොකු හාමුදුරුව කෙනෙක් මට හම්බුන්නේ නැහැ. එතෙන්ද කනබුන ආහාරයෙන් හැදුණු කුණු පොකොටස් ටිකක් තියෙන තැනක පිහිටි වර්ණ සටහන දකිනකොට ලොකු හාමුදුරුව කියන අදහස ඇති කරගෙන තියෙන්නේ මම්මනේ. එතකොට හැම වෙලාවෙම බාහිර අනාත්මයි, අනාත්ම ස්වභාවයට තමම්ම ඔප්පු කරලා පෙන්නනවා. මෙහෙම මෙහෙම කොටස් තියෙන්නේ, ඒව හැදිලා තියෙන්නේ මේ හේතුයෙන්. මෙහෙම අනාත්ම රූපය දකින තැනක ආත්ම සංඥාව මගේ මනසෙ සිහි වෙලා. අතීතයේදිත් එහෙමයි. අතීතයේදීත් ආහාරයෙන් හැදුණු අනාත්ම කොටස් ටිකක් පිහිටි තැනක පිහිටි සටහන දකිනකොට මගේ මනස තුල ආත්ම සංඥාවේ දිලා. මම හිතන විදිහේ ආත්මීය යමක් අතීතේවත් බාහිර තිබිලා නැහැ, අනාගතෙත් බාහිර තියෙනව නෙවෙයි. මේ දෙපැත්තම අනාත්මයි කියන එක ඔප්පු පෙන්නනකොට පෙන්නනකොට මැද ආත්ම දෘෂ්ටියට කෙලෙසිද පවතින්න බෑ. ඒ හින්දා ඔන්න ඒ අරමුණ විදර්ශනා කළා. ඊට පස්සේ යාළුවේ අපි කියමු සමන් කියලා. සමන් කියලා යාළුවා ගැන සිතුවිලි වලක් යන්න එනකොටම නෑ. තග්ගාල සතිපට්ඨාන මෙතෙන්ට අවශ්‍යයි වායාම සති දෙක. කෙලෙස් තවන වැර ඇතුව නූපං අකුසලය නූපදවල උපං අකුසලය දුරු කරන්න ඕන කියන උත්සාහය. නූපං කුසල් උපදවල උපං කුසල් වැඩි දියුණු කරන්න ඕන කියන උත්සාහයෙන් යුක්තෝ 100ක් ඕනේ. එතකොට සමන් කියන අරමුණ ගන්නවා. අරමුණ අරගෙන මම සමන්ව බලන්න කියලා ගිහමත් වෙන්නේ, මම හිතන සමන් හම්බ වෙන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලුම් නියද ධම්මස්නා ආදී කුණප කොටස්. ඒක එකින් එක බැලුවත් කමක් නැහැ. එහෙම නැතිනම් ඒ ද්වත්‍ංශාකාරී කුණප කොටස් වල තමන්ට ප්‍රකට කොටස් වශයෙන් බැලුවත් කමක් නැහැ. බලලා මෙහෙම වූ අනාත්ම කොටස් ටික ඇසුරු කරගෙන පිහිටි වර්ණ සටහන දකිනකොට සමන් කියන අදහස මට නැති වෙන්නේ කියලා බලනවා. මම හිතාගෙන ඉන්න විදිහ ආත්මෝ කෙනෙක් බාහිර ඉන්නවා නෙමෙයි, අනාත්ම රූපය ඇස ඉදිරිපිටට එනකොට කෙනෙක්ව සිහි වෙන්නේ මටනේ. ඒකද අනාත්ම බව ඔප්පු කරන්න තමයි සමුදේ ධම්මනුපස්සව කායස්ම වියස මේ කය ඇතිවීම බැලුවේ. කනබුන ආහාරය නිසා මේ රූපය හැදුනේ. සමුදේ ධම්මානුපස්සීව කායස්මෙන් විහෙරති, වය ධම්මානුපස්සීව කායස්මෙන් විහෙරති. කනබුන ආහාරය නැති වෙනකොට ඒ රූපය නැති වෙනවනේ. ඈ කනබුන ආහාරය නිසා මේ කෙස්ලොම් කාය කෙස්ලොම් නියද ධම්මස්නහරාදී කොටස් වලින් යුක්තයි කය. සමුදේ ධම්මානුපස්සීව කනබුන ආහාරයෙන් හැදිලා තියෙන්නේ. කනබුන ආහාරය නැති වෙනකොට මේ කොටස් ටික නැති වෙනවා. එබඳු තැනකයි මේ සටහන තියෙන්නේ. ඒක දකිනකොට සමන් කියන අදහස එනවා. හොඳටම ස්වාමීන් වහන්සේ මතක තියාගන්න, සමන්ගේ කය විදර්ශනා කරනවා නෙමෙයි. අපි වෙනදට කරන්නේ සමන්ගේ කය හැදිලා තියෙන්නේ මෙහෙම. සමන්ගේ කය ඇතුළේ තියෙන්නේ මෙහෙම මෙහෙම කොටස්නේ. බෑ. එතකොට මේ අපේ සංඥාව පතිත වෙන්න ඕන තැන පතිත වෙලා තියෙන්නේ. හොඳට බලන්න බිත්තියේ ඇඳපු චිත්‍රය දකිනකොට අපිට සමන් කියන අදහස ආවේ. අපි බිත්තිය දිහා බලගෙන සමන්ගේ ඇඟ ඇතුලේ තියෙන ගඩොල්, සමන්ගේ ඇඟ ඇතුලේ තියෙන වැලි, සමන්ගේ ඇඟ ඇතුලේ තියෙන සිමෙන්ති කියලා විදර්ශනා කළොත් හරිද? ඒක නෙමෙයිද අපි අර විදියට කරනකොට කරන්නේ. දැන් සමන්ගේ කියන තැන හැදිලා තියෙන කෙස්ලොම් නියද ධම්මස් කියලා බලන කෙනයි සමන් හැදිලා තියෙන්නේ ගඩොල් වල සිමින් තියෙන්නේද කියලා බලන එකයි අතර වෙනසක් නැහැ. වැරදි. මම කියන එක තේරෙන්නත් දන්නේ. එතකොට ගඩොල් වල සිමින් තියෙන ඇඳපු බිත්තියක චිත්‍රය දකිනකොට සමන් කියන අදහස ආවා. එහෙමයි බලන්නේ. සමන්ගේ ඇඟ ඇතුලේ ගඩොල් වල සිමින් තියෙනවා හෝ සමන් මේ කියන චිත්‍රය සමන් කියන තැනකින් බලන්නේ. එහි අනාත්මයි, අනාත්මෝ ධර්මතාවය නිසා ආත්ම සංඥාවක් ඇති වෙලා තියෙන්නේ. මේක චුට්ටක්වත් වරදන් දෙප වැරදුනොත් නිවනමමයි වරදින්නේ. මේ න්‍යාය නම් වෙනස් වෙන්නේ නැහැ. අපි කරන වැරද්දක් අපිට නොතේරුණාට විශාල වැරද්දක්. අහසට පොළොව වගේ සම්පූර්ණ නිවන් මගම අතහැරෙනවා. හරි ගියොත් නිවන පිළිබඳ ප්‍රපංච මාත්‍රයක්වත් උපදවන්න ඕනේ. නිවන කියන්නේ මොකද්ද කියන අදහස උපදවන්න ඕනේ. නිවන් දකින්නවා. එතකොට සමන් කියලා යාළුවා සිහි වුණා. සිහි වුණේ පෙර වැරද්දන දැක්ක ඇත්ත නිසා. දැන් විදර්ශනා කරනවා සමන් කියලා බලන්න ගියාම බහිද්දවා කාය කායන පසිවිරති ටග් ගාලා ඒ කය කෙරෙහි සමන් කියලා සිහි වෙච්ච තැන කය කෙරෙහි සිහි අරගෙන යනවා. ඒ කය කෙස්ලොම් නියදත් හම්මස් නහරාදී කුණපු කොටස් වලින් පිටලා තියෙන්නේ. නැත්තම් ඉම මේව කායන් යථා තිතන් යථා පණිතන් ධාතු සෝපච්ච වෙක්කති. ඒ කය යම්සේ පවදිද යම්සේ පිටා පවදිද එසේ ඇත්ත ඇති හැටිය මේ කයේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියලා සතර මහා ධාතු වශයෙන් හෝ බලනවා. කොටස් වශයෙන් හෝ සතර මහා ධාතු වශයෙන් බලලා සමුදේ ධම්මානුපස්සීව කායස්ම විහෙරති කනබුන ආහාර නිසා ඒ රූපේ හැදෙන්නේ කියලා බලනවා. වය ධම්මානුපස්සීව කායස්ම විහෙරති ආහාර නැතිරු නැති වෙනවා කියලා බලනවා. ඉබඳු ආහාරයෙන් හැදුණු ආහාර නිසා නැති වෙන කොට නැති වෙන කොටස් ටිකක් මෙතන තියෙන්නේ. ඉබඳු කොටස් ටික ඇසුරු කරගෙනයි මේ හැඩ සටහන තියෙන්නේ. ඕක දකිනකොට සමන් කියන පුද්ගලයේ කෙනෙක් තමන්ට සිහි වෙනවා කියලායි දකින්නේ. කිසිම වෙලාවක සමන්ගේ සමන් කියන තැන අර රූපෙට තබලා විදර්ශනා කරන්න එපා. සමන් කියන යාළුවා නැත්තම් ඒ සමන්ගේ රූපෙ හැදිලා තියෙන්නේ කෙස්ලුම් නියදත්තුල් ඉන්නේ කියලා බලන්න එපා. වැරදිමයි. ඒ රූපෙට මේ ආත්ම සංඥාව නමන්නම එපා. එතකොට අනාත්මය නිසා ආත්ම සංඥාව ආවා. ඊට පස්සේ අජත්තං වා කාය දැන් අර විදිහට බලලත් නොතේරෙන හැම වෙලාවකම ඔය මං කියන උපමාවක් ගන්නද? ඒ උපමා කියන්නේ ඒකට ස්වාමනාංශ මොකද මම උනත් විදර්ශනා කරනකොට මම්ම දෙන උපමා මේ. මගේ මනසට යම් අරමුණක් විදර්ශනා කරන අම්මා කියලා විදර්ශනා කරනකොට හිත පිළිගන්නේ නැත්ත නෑ ඉන්නවමයි කියලා තේරෙනවනะ. මම තග්ගල මම්මා මට උපමාවක් දෙන හොඳයි ඔය හැඩේ බිත්තියක ඇඳලා තිබ්බොත් මට අම්මා කියලා සිහි වෙයි. අම්මා කියලා සිහි වෙන්නේ gadul weli siminte ඇතුලේ අම්මා ඉන්න හින්දාද? නෑනේ එහෙනම් ඒ නිසා මෙහෙනම් සිහි වුනේ. එහෙනම් මේ කනබුන ආහාරෙන් ඇදෙන කුණුපු කොටස් ටික තියෙන තැන දකිනකොටත් ඒ නිසා මෙහි සිහි වුණා මිසක ඒ ඇතුලේ තියෙනව නෙමෙයි නේද කියලා උපමාව එහෙමම උපමෙයියට බහලා පෙන්න ගන්නවා මම. ඒ විදිහටම අරමුණක පැටලෙන ගානේ උපමාව තියාගන්න. මේ උපමාවන් තමයි ස්වාමීන් වහන්සේ අපිට ගොඩ යන්න තියෙන එකම තැන. අද දවසේදී හරි මෙහෙමවත් උපමාවක් නොකිව්වොනම් ස්වාමීන් වහන්සේලා මේක තේරුම් ගන්නෙමම නැහැ. නිකමට හරි දැන් ওই gadul weli siminthiyen කළ බිත්තික චිත්‍රයක් ඇඳාම කෙනා කෙනෙක් එනවා. එහෙ කෙනෙක් නෑ නේද කිව්වහම උපමා උපමෙයියතාවම බැරි වුණොත් උපමාවෙදී හරි ඇත්ත තමයිනේ කියන එක තේරෙනවා. එතකොට ඒ උපමාව පොඩි හයියක් තියෙනවා උපමෙයිය සවිඥානික වස්තුවකත් එහෙම අපිට නොතේරුණාට නොපෙනුණාට මෙහෙම වෙන්න ඇති කියන එකට පොඩි හයියක් තියෙනවා. ඒ ඇති. නැවත නැවත මේ උපමාව උපමෙයියට නැත්නම් සවිඥානික අරමුණට සම්බන්ධ කර 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 පෙන්නකොට Tamanට ටික ටික දවස් යනකොට නිසක භාවයටපත් වෙනවා. ඊට පස්සේ අජත්තං වා කායේ කායනු පස්සේ විහෙරති. ආධ්‍යාත්මික කාය පැත්තට නැඹුරු වෙනවා. මෙතනද කේස් ග්ලොම් නියද ධම්මස් වශයෙන් බලනවා. නැත්නම් පටිඝාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වශයෙන් බලනවා. කනබුන ආහාරය තමයි රූපේ හැදෙනව නේද කියලා බලනවා. ආහාර නැතිවෙනු නැතිවෙනවා කියලා බලනවා. මේ කොටස් ටික ඇසුරු කරගෙන පවතින මේ හැඩේ දකිනු මම කියන අදහස ඇති වෙනවා කියලා දකිනවා. එතකොට මේ මම කියන අදහසෙන් මේ කොටස් ටික ඇසුරු කරන්ද මගේ අතහත ගන්නවා කියලා අතගන්න සුදුසු නෑ නේද කියලා හිතනවා. හිතුවට හිත පිළිගන්නේ නෑනේ. එතකොට තමන් මහනවා කන්නාඩියක් ඉස්සරහට ගියම ඒ රූපේ දකින්නටත් මම කියලා අදහස පහළ වෙන්නේ වීදුරු ඇතුළේ මම ඉන්න හින්දාද කියලා තමන්ගෙන් අහනවා. එහෙනම් එතන අනාත්මයි නම් අනාත්ම රූපේ දකින්නට තමා තුලන සීවිලා තින්නේ මෙතනත් එහෙම තමයි. මේ හැදී gadul weli siminthi ekala bittiye kya ඇඳලා තිබ්බොත් ඒත් මම කියන අදහස එයි. මම කියන අදහසෙන් gadul weli siminthi ekala bittiye pirimaddot හරියනවද? අත දෙන්නොත් හරිද? හරියන්නේ නැහනේ. එහෙනම් ඒ වගේ මේ රූපේ දකින්නට මම කියන අදහස එනවනම් මේ කයට මම කියලා අත දාලා මේ කය මගේ අත කියලා පිරිමැදි මදිනක සුදුසු නෑ නේද කියලා තමන්ගෙන් ප්‍රශ්න කර කර මම මේ ස්වාමීන් වහන්සේලට දැම්මේ කියලා දෙන්නාත් මෙන් ස්වාමීන් වහන්සේලට කියලා දෙන්න ඕනේ. අවිද්‍යාව එකමයි ස්වාමීන් වහන්සේ. අපි උගන්වන්න ඕනේ. නැවත නැවත බෑ කියන්න ආශ්‍රව මේ තියෙන්නේ. මෙහෙම පෙන්වන්න හැමදාම මෙච්චර වද කරන්න ඕනේ නැහැ. මේක පිළිගන්න පුළුවන් මට්ටමකට මෙයා එනවා. ඊගාවට හැමදාම මෙහෙම නිදසුන් දිදී හැමදාම අරමුණක් අරමුණක් ගන්න මෙහෙම උත්සාහවත් වෙන්න ඕනේ. මේක සතිපට්ඨාන මේ විදිහට විදර්ශනා කරන කාලේට විතරයි සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ. ඊට පස්සේ එයාට මෙහෙම සිහි කළ පමණකින් මුළු ලෝකයම මහ භූත සහ උපාදාය රූපයි තමන්ගේ මනසේ නිමිති තියෙන්නේ කියලා මුළු යායට මුළු ලෝකෙම එකම මට්ටමට අවු වෙනවා. එදාට මනසේ උපදින විතරකේ විතර අයින් කරන්න තියෙන. එතකොට සම්‍ය ප්‍රධාන කියන කොටසට එනවා. අර එකක්වත් විදර්ශනා කරන්න ඉතාම සරල දැනකට එනකන් එනවා. මේ හැබැයි සතිපට්ඨානේ වඩනට කියදී මහන්සි වෙන්න වෙනවා. අරමුණ කර්මන ගාන එයාට භවයට යන්න වෙනවා. මේ ටික හැමදාම මේ විදිහට කරන්න ඕනේ නැහැ. සතිපට්ඨානේ කොටස වඩලා ඉවර වෙනකොට ශුන්‍යෝගාමී හිස් ගෙවල් හයක් හම්බ වෙනවා කියලා කියන්නේ මනසින් මෙහෙම ඉන්නකොට බාහිර සත්‍යයක් පුද්ගලයෙක් යාර සිහි කරගන්න බැරි දවසක් එනවා. ඒ කියන්නේ සිහි කරගන්න හදනකොටම සතිපට්ඨානේ නුවණයි කවදාවත් හම්බෙලා නැහැ හම්බ වෙන්නේත් නැහැ. එහෙම එහෙම අනාත්මತನ නිසා සමාතුලන ප්‍රපංච ඇති වෙලා තියෙන කියන තැනකට එනවා. මේ සිහිය නුවණ දියුණු වෙනවා. එදාට කෙනෙක් ඉන්න පුරණ හොරුවට කෙනෙක් ඉන්නවා පුද්ගලෙක් ඉන්නවා කියලා සිහි වෙනවා. සිහි වෙන අරමුණෙන් විතරක් අල්ලගත්තා. හැබැයි අද විතරක් සිහි වෙන අරමුණෙන් අල්ලගත්තට හරියන්නේ නැහැ. එදාට සිහි වෙන අරමුණෙන් අල්ලගන්නකොට සතිපට්ඨානේ නුවණ මේකට හැපිලා තියෙන්නේ. මේ සිහි වෙන අරමුණට හිත තියනකොට සතිපට්ඨානේ වඩපු අධ්‍යක්ීම තියෙනවා. ඊට පස්සේ මේකද මෙච්චරවත් මහන්සි එහෙමත් සිත් උපදින්නේ නැති මට්ටමක් තියෙනවා. එස් දෙපාද කියන මට්ටමට එනකොට. ඉතාමත්ම සතුටුදායක තැනකට එනකම් වෙනවා. සතිපට්ඨානේ වඩන කාලේ විතරයි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අපහසු. ඒකද කෙනා කෙනා අප්‍රමාදීව ධෛර්යය දැම්මොත් නුබෝ දවසකින් ගෙවා ගන්න පුළුවන්. හැමදාම සිල් රකින්න ඕනේ ශාසනයක්, හැමදාම භවනා කරන්න ඕනේ, සමත භවනා කරන්න ඕනේ, හැමදාම විදර්ශනා කරන්න ඕනේ ශාසනයක් නෙවෙයි ස්වාමීන් වහන්සේ මේක. මේ ඔක්කොම කළ බොහෝම නිදහසේ, බොහෝම විවේකයෙන්, නිවිච්ච මනසකින් ජීවත් වෙන්න තියෙන ශාසනයක් මේ. නමුත් අපි හැමදාම වැඩ කරනවා මිසක වෙච්ච දවසක් නෑ. ඒ නිසා මම කියන්නේ මේ සතිපට්ඨානේ වඩන ක්‍රමය නිවැරදිවම කරන ක්‍රමයේ තේරුම් ගන්න. එතකොට ආධ්‍යාත්මික කයත් බලන්නේ අර විදියට කොටස් ටික බැලුව, කනබුන ආහාරයෙන් බැලුව, ආහාර නැතිවෙන්නේ නැති වෙනවා කියලා බැලුව බලලා ඉබ්බඳු තැනක පිහිට සතහඳකන් මම කියන හැඟීම ඇති වෙනවා. මේ හැඟීමට තව ඔය බිත්තියක කණ්ණාඩියක පත්‍රයක තියෙන හැඩය දක්නොත් මම කියන අදහස එනවා කියලා ඕවා උපමා කරලා පෙන්වනවා. ඔය විදිහට අරමුණු ටිකක් විදර්ශනා කරලා විදර්ශනා කරනක හිතාමතා නතර කරලා සති නිමිති තියගෙන ආයත ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය වඩද්දී දැන් අරමුණු ආවත් විදර්ශනා කරන්නේ නැහැ. සති නිමිත්තට හිත තියාගෙන ආනාපාන සතියම වඩනවා. ආපහු එක නතර කරලා විදර්ශනා කරනවා. හැබැයි කෙනෙකුට පුළුවන් නම් ආනාපාන සතිය නොවඩ විදර්ශනාවම විතරක් යන්නත් පුළුවන්. එමත් පුළුවන්. එතකොට මේ විදිහට යුගනද්දව සමත විදර්ශනා දෙක යුගනද්දව යනවා. සතිපට්ඨානේ හරියටම වඩනකොට ස්වාමීන් වහන්සේලට පෙන්නුණු අත්ති කායෙත්වා 50 සතිපච්චපටිතා හෝති. සත්‍ය පුද්ගලේ නෝ කය පමණක් ඇතෙන 100 හොඳින් එළඹ සිටිනවා. ඒ කියන්නේ ගඩොල්වල සිමෙන්තියෙන් කළ තැනක තියෙන චිත්‍රය දකිනකොට කෙනාගෙන අදහස ආවේ කියන එක දකිනකොට ඒ රූපයේ සත්‍ය පුද්ගලේ නෝ කයක් කියන එක එළඹ සිටිනවා හරියට. හරියටම මේ සතිපට්ඨානෙ හිත තිබුවා නම් පහු කාලෙදී මේ අරමුණ මෙනෙහි කරන වෙලාවෙදීම එහෙම හිටිනවා වෙන්න ඕනේ. මේ කුණප කොටස් ටික පිළිහිද දැනක මේ සතහන දකිනකොට මම කියන අදහස ඇති වෙනවා කියලා දකිනකොට මේ කොටස් ටික පිළි කොටස් ටිකේ පිළි වර්ණ සතහන පුද්ගලයා මම නෙමෙයි කියනක හිටිනවා. ඥාන මත්තාය පතිසති මත්තාය සීය සහ නූන තවත් මතුවතුවෙත් වැඩෙනවා කියලා මෙහෙම තමයි ආනාපාන සතිය වඩන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඉරියාපතේදී දැන් ගච්ඡන්තෝව ගච්ඡාමිති පජානාති චිතෝව චිතෝමහිති පජානාති නිසින්නෝව නිසින්නෝමහිති පජානාති සයනෝව සයනෝමහිති පජානාති යතහ යතාව පනස කායෝ පනහිතෝ හෝති තත තතනම් පජානාති කියලා කියනවා. ඒ කියන්නේ යනකොට යනවා කියන එකක් දන්නවා. මෙතනදී යමි කියලා හිතන එකක් එහෙම නෙවෙයි. එතකොට යනවා ඉඳගෙන ඉන්නවා හිටගෙන ඉන්නවා කියන ඉරියව් හොඳට දන්නවා. ඒ හැම තැනකම එයා දන්නවා කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපී මේ පිහිටි ආකාරය. මේ ආකාරය දකිනකොට මම කියන අදහස ඇති වෙනවා. මේ කය යම් යම් ආකාරයකට පවතිනකොට දැන් මේ මම ඉඳගෙන ඉන්නවා කියන අදහස ඇති වෙනවා කියන එක දකිනවා. මම ඉඳගෙන ඉන්නවා කියන අදහස මේ ඉරියව්වට නමන්නේ නැහැ. හැම වෙලාවෙම තියෙන්නේ මේ කය නිසා තමන්ගේ මනස තුල උපදිනවා. තමන්ගේ මනසේ තියෙන උපදින කිසිම ගතියක් මේ කයට ඇйти නැහැ. මම ඔබට කියන්නේ ස්වාමීන් වහන්සේ මේ වන් වේ කියලා. වන් වේ කියන්නේ දැන් වාහන දෙපැත්තකට යන්නේ නැහැ. එක පැත්තක ඉඳන් වාහන එනවා විතරයි අනිත් පැත්තට යන්නේ නැහැ. ඒ වගේ මේ ආයතන ටික නිසා තමන්ගේ මනසේ ප්‍රපංච නැත්තම් තමන්ගේ මනසේ අදහස් ඇති වෙනවා. ඇති වෙන්න පුළුවන්. තමන්ගේ මනසේ තියෙන අදහස් රූපවලට බහලන්නේ නැහැ. ඔච්චරමයි කරන්න තියෙන්නේ. ඔච්චරමයි කරන්න තියෙන්නේ. එතකොට මේ ඔක්කොම කෙලස් ටික නැති වෙනවා. එතකොට යනකොට යන බව දන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව, හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව, නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න බව දන්නවා. ඒ හැම තැනකදීම හඳුනාගන්නේ සතර මහා ධාතු ගහේ පිහිටින ආකාරය. සතර මහා ධාතු මේ රූපය පිහිටන එක එක ආකාර. ඒ හැම තැනකදීම සිහිය. ඒ කියන්නේ කුණුප වශයෙන් හෝ ධාතු වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කළා ඒ කය නිසා, ඒ පිහිටිය ඉරියව්ව නිසා තමන්ගේ මනසේ ඇති වෙන ප්‍රපංච ටික, මම ඉඳගෙන ඉන්නවා, මම හිටගෙන ඉන්නවා, මම ඇවිදිනවා, මම යනවා කියන අදහස් ඇති වෙනවා. නමුත් මේ අදහස් මේ ඉරියව්වට අයිති නැහැ. මේ විදිහටයි ඉන්නේ. එතකොට මෙතනදී සිහිය, සතිපට්ඨාන සිහිය කියන්නේ හැම වෙලාවෙම ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, නිදාගෙන ඉන්නවා කියන ටිකේදී මෙතන තව එක කාරණාවක් කරනවා ස්වාමීන් වහන්ස. මෙන්න මෙතනයි මේකේ තියෙන ඊගව උපාය, මේ සිහිය පිටවල තියෙන දේ. ස්වාමීන් වහන්සේ තව පැත්තෙන් ගත්තාම ස්වාමීන් වහන්සේලා මෙතන ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නකොට සමහර විටක ස්වාමීන් වහන්සේලා එක්ක අතීතේ පොඩි කාලේ දෙයක් හිත හිතා ඉන්නවා, නැත්නම් කරන්න ඕන දෙයක් හිතාගෙන ඉන්නවා, නැත්නම් වෙන මොකක් හරි වැඩක් කර කර ඉන්නවා. ඉඳගෙන ඉන්න බව දන්නේ නැහැ. කිසිම වෙලාවක ස්වාමීන් වහන්සේලා හිත ගන්නවා කියන එකට සිහියෙන් නෙමෙයි කවදාවත්ම හිටගන්නේ. හිත ගන්නවා කියන සිද්ධිය කරන්නේ වෙන මොනෝ හරි දෙයක් හිත හිත. මේ සිහිය ළඟට ගන්න ප්‍රධාන උපායක් ඉඳගෙන ඉන්න ඉරියව්වේ ඉන්නවා, ඉඳගෙන විදර්ශනාත් කරනවා. හිත ගන්නකොට සිහි ඇතුව දැනුම් සහිතවමයි හිතගන්නේ. මම කියන එක තේරෙනවද? දැන් අසිහියෙන් හිතගන්නේ නැහැ. හිතගෙන විදර්ශනා කරන නොකරන එක නෙමෙයි විශේෂයෙන් ඊගාව මෙතන තියෙන මේ සති සම්පජන්න තියෙන දේ තමයි සිහිය ළඟට ගන්න එක. ඒ කියන්නේ නිතරම හිත කෙලෙස් වශයෙන් දුවන්න තියෙන ඉඩය යහුරලා තියෙන්නේ. හිතට කෙලෙස් දැන් අපි ස්වාමනස සක්මන් භාවනාව කරනකොට කරන්නේ මොකද්ද? හිත අහකට යන්න නොදී කයත් එක්ක හිත තියාගන්නව නේද? එතකොට හිතට එක එක දේවල් සිහි කර කර ඈතට යන්න තියෙන ඉඩ නැති වෙනවනේ. අන්න ඒ වගේ සිහිය ළඟට ගන්න එක, සිහිය තමන් තුල පිහිටුවා ගන්න පුරුදු කරන එක මේකෙන් කරන්නේ. මේ සතිපට්ඨානේ, මේ ඉරියාපතේදිත් සතිපට්ඨාන කොටසේදී ඉඳගෙන ඉන්න ඉඳලා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව හොඳට දන්නවා ඉස්සෙල්ලා. ඒ කියන්නේ මම ඉඳගෙන ඉන්නේ කියන එක දන්නවා. දැන් අපි වෙනදට සමාජයේ ඉඳගෙන ඉන්නේ ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්ව ගැන දන්නෙත් නැහැ, සිහියකුත් නැහැ, ඉඳගෙන ඉන්නවා. නමුත් හිතෙන් වෙන මොනවා හරි හිත හිත කිය කිය කර කර ඉන්නේ. නමුත් දැන් ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න මම විදර්ශනා මොන විදිහකට හරි දහම් සති නිමිත්ත කෝ නැත්නම් දහම් මනසිකාරයක කරනවා. හැබැයි ඉඳගෙන ඉන්නේ කියන මට්ටම සිහියයි. හිත ගන්නකොට දානශාලාව කරන වැඩ ගැන සිහි කර ගනිමින් හිත ගන්නෑ. දැන් මේ හිත ගන්නවා කියන එකට සිහියයි. ඉඳ ගන්නකොට ඇවිදිනකොට දැන් ඇවිදින්න හදන්නේ කියන එකට සිහියයි. නිදා ගන්නකොට නිදා ගන්න හදන්නේ කියන එක සිහියයි. හැම වෙලාවෙම පුළුවන් තරම් හතර ඉරියව්ව තුල ඉරියව් මාරු කරන වාරයක් ගන්න ඉරියව්ව තුල ඉන්න. මේකෙන් කරන සිහිය. සිහිය. එහෙම ඉඳිමින් ඒ ඉරියව්වට අහසු වෙන කය හෝ එහෙම නැත්නම් ඒ ඉරියව්වේ ඉන්නකොට සිහි වෙන බාහිර කය. අර විදිහටම සතිපට්ඨානේ ආනාපාන පබ්බේදී මෙනෙහි කළ විදිහට මෙනෙහි කරනවා. දැන් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දන්නවා. දැන් මම කතා කරන රුවම්නාන්තලේ හැබැයි මේ ඉඳගෙන ඉන්නේ ඉරියව්වේ ඉන්නේ කියලා දන්නවා. කියනකොට මේකෙන් එකක් කළා තියෙන මේ දන්නවා කියලා කියන්නේ ඇතුළතින් සියුම් සියුම් විතරක වශයෙන් පිටට ගිහිල්ලා නැහැ කියන හින්දා මම දන්නේ මේ. ඒකට මේ ඉරියව්ව මම ඉරියව්වට හිත බැඳලා තමයි මගේ ඇතුළේ සියුම් විතරක නතර කරගෙන තියෙන්නේ. එහෙම ඉඳගෙන ඉඳලා ඉන්නවා මට සිහි වෙනවා යාළුවේ. ගෙදර අම්මා අර ආනාපාන පබ්බේ සතිපට්ඨාන භාවනාව කියලා දුන්න විදිහට සමුදේ ධම්මානුපස්සීව කායසමිරති වයි ධම්මානුපස්සීව කායසමිරති කියලා මේ ඉඳගෙන ඉන්න ඉරියව්ව දන්නවා. ඒ ඉරියව්ව තුලදී කෙනෙක්ව සිහි වුණොත් පුද්ගලෙක්ව සිහි වුණොත් ඒක විදර්ශනා කරනවා. විදර්ශනා කරන්නේ භවයෙන්. භවයෙන් කියලා කිව්වේ කෙනා සිහි වුණාම සිහි වෙච්ච අරමුණ හම්බ වෙච්ච සහ හම්බ වෙන තැන. මම අම්මා බලන්න කියලා ගියාමත් මෙහෙම මෙහෙම කොටස් ටිකක් තියෙන කන බොන ආහාරයෙන් ඇදෙන කොටස් ටිකක් තියෙන තැනක රූපේ දකිනවා ළම්ම කියන අදහස සීවේන්නේ. නිකමට හිතන්නේ බරක් වශයෙන් ගණ්ඩම එපා. ගැඹුරක් වශයෙන් ගණ්ඩම එපා. හරිම සැහැල්ලුයි. හරිම සරලයි. සියුම් බවක් විතරයි තියෙන්නේ. උත්සාහය විතරයි. චුට්ටක්වත් ගැඹුර නැහැ. ස්වාමීන් වහන්සේ කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියදත් හම්මස් නහරාදී කුණප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි රූපේ දකිනකොට අම්ම කියන අදහස ඇති වෙන්නේ කියන ටික අපිට ගිරව කියන වගේ හිතන්න බෑද? පුළුවන්. අර්ථේ නොතේරුණ දැනට ඔහොම හිතන්නකෝ. ටික දවසක් කරනකොට වචන වල අර්ථ පෙන්වනවා. Tamanṭama. ඉස්සෙල්ලා අර්ථේවත් තේරුන්නේ නැහැ. ටික දවසකින් වචනයක අර්ථය පෙන්වනවා ටිකක්. ටික දවසකින් ඇත්තටම එතන කොටස් ටිකක් තියෙන තැනක පිහිටි සතහන දකිනකොට මට නෑ තියෙන්නේ. මේක ටික ටික තමන්ව අරගෙන යන මේ සතිපට්ඨාන. මේක බැරිකම නෙමෙයි. නොකරන කමයි මේ දෝෂෙ තිබිලා තියෙන්නේ. කරන්න. ඊට පස්සේ ඉරියාපතේදී මතක තබා ගන්න ඉරියාපතේ භාවනාවෙන් කරන්නේ සතිපට්ඨානේ ඉරියව්වට හිත තැබීමෙන් කරන්නේ ප්‍රධාන කෘත්‍ය සමත කෘත්‍ය ළඟට ගන්න එක සිහිය තමන් තුල පවත්තන එක තමන්ව තමන් තුල අවදීන් තියාගන්න එක මනෝමයෙන් අතීත අනාගත දෙකට ඇසුරු කරන්න නොදෙන එක. ස්වාමීන් වහන්ස අතීතය නිරුද්ධ වෙලා මැරිලා අනාගතය න ආගත තාම පැමිණිලා නැ නූපන්න දේ බොරුවක්. නිරුද්ධ වෙච්ච දේ මැරුණු දේ බොරුවක්. මරුණු අතීතයේ සහ නූපන් අනාගතයේ කියන මේ බොරුව තුල තමයි අපේ මනස 90%ක්ම පවතින්නේ. 90%කටත් වැඩි 99%ක්ම 1%ක් විතර තමයි පියවි වර්තමානයේක පවතින්නේ මනස. නූපන් අනාගතියත් මරුණු අතීතියත් ආරම්භය මානසින් බොරුවක් තුල තලුමරමරා ඉන්න අපේ මුළු ලෝකෙම බොරු ස්වාමීන් වහන්සේ. අපේ මුළු ලෝකෙම මායාවක්. නිරුද්ධ වෙච්ච දේ තුල සත්‍යයක් නැහැ. නූපන්න දේ තුල සත්‍යයක් නැහැ. නිරුද්ධ වෙච්ච දේ නූපන්න දේත් ආරම්භය හදාගත්ත මනෝමය ස්වාමීන් වහන්සේලා සිහි කරන්න පුළුවන් යම්තා කර්මණු තීද. ගොඩ නැගිලි ගෙවල් දොරවල් අම්මා තාත්තා ඒ ඇහැ නිරුද්ධ වෙලා, ඒ රූපය නිරුද්ධ වෙලා, ඒ චක්කු විඥානේ නිරුද්ධ වෙලා, ඒ අතීතයේ නිරුද්ධ වෙලා හිතාගෙන ඉන්නවන යන්න ඕනේ කියලා ඒ අනාගතය පැමිණලා නැහැ. ඒ නූපන්න සහ නිරුද්ධ වෙච්ච ලෝකයේ ආරම්භය අපේ මනසේ අද පවතින මේ ලෝකයේ මායාවක් බොරුවක්. ඒකයි මේක නිරුද්ධ කරන්න පුළුවන්. මේ සප්න උපමා කාම කාමය කියන්නේ හිමියක් බඳුයි. මුළු අපේ ආත්ම භාවයේම හිණියක් තුලයි තියෙන්නේ. මුළු නෑදකන් ටිකම මුළු වස්තුවම මුළු ලෝකෙම හිණියක් තුලයි අපේ මනස තියෙන්නේ. ඒ හිණින් අවදි කරවන්නේ හිණින් නැගිටලා සැබෑවටම පවතින 100% වර්තමානික පවතන සතිපට්ඨානයි. ඒකට තමයි සතර සතිපට්ඨාන ඉරියාපතේ තුල ඉන්න කියලා කිව්වේ. ඒ ඉරියව්ව තුල ස්වාමීන් වහන්සේ ඉඳගෙන ඉන්නවා කියන්නේ මේ ඉරියව වර්තමානයි. ස්වාමීන් වහන්සේ නැගිටිනවා කියන්නේ වර්තමානයි. මෙහෙම ඉඳ වර්තමානයක දුබල වෙන්නේ කවුද? දුබල වෙන්නේ කවුද? මරුණු අතීතය අනුව යන මනස, නූපන්න අනාගතය අනුව යන මනස බොරුව දුබල වෙන්නේ. මේ වර්තමානයක ඉන්න දුබල කරන්නේ බොරුව. නැති වෙන්නේ ඉඩ නැති වෙන්නේ බොරුවට. ඒ නිසායි ඉරියාපතෙන් කරන්නේ හැම වෙලාවෙම යනකොට යන බව සිහියමයි කරන්නේ කියන එකෙන් කියනවා හිතින් මරුණු අතීතයේ සිහි කර කර නූපන් අනාගතයේ තලුමර මරා යන්න එපා කය කෙරේ හිතා ගන්න. ඒ දෙන්නව දුබල කරනවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියන එක දැනුවත්ව කරන්න. හිට ගන්නකොට හිට ගන්න එක දැනුවත් කරන්න, නිදා ගන්නකොට නිදා ගන්න එක දැනුවත් කරන්න කියලා මේ ටිකෙන් සමතය සමතේක කෘත්‍ය වර්තමානයකට ගේනවා. ඇත්ත ඇති හැටි පෙන්වන ස්වාමීන් වහන්සේ අතීතේ මැරිලානේ, අනාගතේ ඉපදිලා නැහනේ. ওই දෙකේ නම් අපි ඉන්නේ. වර්තමානයේක සැබෑවක් නම් තියෙන්නේ. සැබෑව තියෙන වර්තමානයේ නැහැ. ඉන්නේ මරුණු අතීතේ නූපන් අනාගතේ. ඒ දෙකේ සැබෑව නැහැ. සැබෑව තියෙන වර්තමානයේක අපි ඉන්නේ. කොහෙන්ද අපිට සත්‍ය අවබෝධ වෙන්නේ? මරුණු අතීතය සහ නූපන් අනාගතය තුළ සත්‍ය නැහැ. අපි ඉන්නේ ඒකේ. සැබෑව තියෙන වර්තමානයේක ඒකේ අපි නැහැ. අපිට කවද්ද සත්‍ය අවබෝධ වෙන්නේ? වෙන්නේ නැහැ. සතිපට්ඨානයෙන් කරන ඉස්සෙල්ලා වර්තමානයේක තබන එක අපිව. වර්තමානයේක තබලා නූපන් සහ මරුණු අනාගත එක් මරණ අතීතයේ සහ නූපන් අනාගතෙන් හිත බැහැර කළ සතිපට්ඨාන වර්තමානික තබනවා. සතිපට්ඨාන භාවනාවෙන් ඉන්න වර්තමානිය ඇත්ත පෙන්වනවා. ඒකයි මේ කරන්නේ. එතකොට දැන් ඉරියාපතේදිත් භාවනාව එකයි. සමත කමඨහනේ ආනාපාන සතිපබ්බේ සති නිමිත්ත හිත තියාගත්තාම හිත අතීත අනාගත දෙකට යන්න නොදී කරපු කෘත්‍යය තමයි ඉරියාපතේකදී කරන්නේ. තේරුණාද මං කියපේ එක? ආනාපාන සති පබ්බේදී සති නිමිත්ත හිත තබාගෙන එහාට මෙහාට යන්න නොදී එක තැනක තියාගෙන වර්තමානයේ හිත තියාගන්න දුන්නු කෘත්‍යය කරනවා. ගච්ඡන්තෝවා තිතෝවා නිසිනෝවා සයානෝවා කියන ඉරියාපතේදී ඒ කෘත්‍ය ටික කරනවා. ආනාපාන පබ්බේදී කරපු සම්දි අජත්තංවා බහිද්දාවා අජත්ත බහිද්දාවා සම්දි ධම්මනුපස්සීවා වය ධම්මනුපස්සීවා සම්දි වය ධම්මනුපස්සීවා කියලා කය ගැන බලපු ක්‍රමය ඒ විදිහටම ඉරියාපතේදීත් ගත යුතුයි. ඒකදී විදර්ශනාව පෙන්වනවා. ඒ ටික ඒ දෙක පැහැදිලිද ස්වාමීන් වහන්සේ? හරි. මේකේ ස්වාමීන් වහන්සේ ඒ තනිකර විදර්ශනාව කියලා කිව්වේ මෙහෙම ඉරියව්ව ගැන මෙනෙහි කරන්නෙත් නැහැ. සති නිමිත්ත ඒ කියන්නේ ආනාපාන සතිය ගැන මෙනෙහි කරන්නෙත් නැහැ. අපි කියමු එක තැනක ඉඳගෙන ඉන්නවා නම් උපදින උපදින අරමුණුම අඛණ්ඩවම මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර විතරයි පවතින්නේ. සම ආනාපාන ආදී සමතකම තහන කර දෙන කාලයක් දෙන්නේ නැහැ. ඔව් අපි කියමු දැන් මට ඉඳගෙන ඉන්නකොට ගෙදර සිහි වුණා, දරුව සිහි වුණා, නෑදෑය සිහි වුණා, දායක සිහි වුණා කියලා ඒ සිහි වෙන අරමුණු එකින් එක අරගෙන ඒව විදර්ශනා කර කර විදර්ශනා කර කරම යන්නේ. අර කලින් වගේ ඒක විදර්ශනා කළා ආයත ආනාපාන සතිය වඩනවා. ආපහු ඒක ඉවරනකොට සතිපට්ඨානේ ඉරියව්වට හිත තියනවා. ඒ වගේම මුකුත් කරන්නේ නැහැ. විදර්ශනාම විතරයි. අරමුණු උපදින හැම දැන් නැගිට්ටහම උනත් විදර්ශනාම විතරයි. ඒ විදිහට අරමු සමත කමඨහනක් උපයෝගී කර නොගෙන විදර්ශනා කරන එක කරන්නේ. හැබැයි මෙහෙම කාරණාවක් තියෙයි ස්වාමීන් වහන්ස, ධර්මයේ පෙන්වන්නේ විදර්ශනාම විතරක් කරන එක හරියට ගඟක පීනනවා වගේ කියලා. සමතිය උදව් කරගෙන විදර්ශනා කරන එක නැවකින් බෝට්ටුවක යනවා වගේ කියලා පෙන්වන්නේ. මොකද පීනනකොට හරි මහන්සියනේ. නමුත් නැවකින් බෝට්ටුවක යන කෙනාට එහෙම මහන්සියක් නැහැනේ. නීවරණ ධර්ම වැඩි වුණාම ස්වාමීන් වහන්සේ කොච්චර විදර්ශනා කිරුවත් පේන්නේ නැහැ. එක හරියට අර එක්සයිස් කරන මැෂින් එක ගුදුවනවා වගේ කලාට කලාට එකම තැන වගේ. නමුත් සමතයත් වඩමින් විදර්ශනා කරනකොට ඉක්මනට නීවරණ ධර්ම අඩු වෙනවා. සමතෙන් මෙහෙම විදර්ශනා කරනකොට ඇත්ත පේනවා. බුදුහාමුදුරුවෝ බොහෝ සෙයින්ම පනවලා තියෙන සමත විදර්ශනා යුගනද්ද ක්‍රමය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ එහෙම. වාචා කම්මන්ත ආජීව ටික පිහිටි ටික සීලය. වායාම සති සමාධි කියන්නේ සමාධිය. දිට්ඨි සංකප්ප කියන්නේ විදර්ශනාව. සීලයක පිහිටලා සමත විදර්ශනාව වඩන සිද්ධිය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වාචා කම්මන්ත ආජීව කියන තුනයිටි සීලයට, වායාම සති සමාධි කියන තුනම භජනය කළ තියෙන සමාධිය සමතය. දිට්ඨි සංකප්ප දෙක විදර්ශනාව. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන්නේ සමත විදර්ශනා වඩනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා කියන්නේ සමත විදර්ශනා වඩනවා. සමත විදර්ශනා වඩනවා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා. ඒ පිළිබඳ ස්වාමීන් වහන්සේලාට ප්‍රශ්නයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ මහා සලායතනික සූත්‍රය බලන්න. ඒ සලායතනික සූත්‍රයේ තියෙයි යම් කිසි කෙනෙක් මේ විදිහට කරනවා නම් එයා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩනවා. ඒ වෙලාවේදී එයා සමත විදර්ශනා වඩනවා කියලා මේ විදිහට පෙන්වනවා. ඉරියාපතේදී සති නිමිති හිත තියාගෙන ඉරියාපතේට අවධානයෙන් ඉන්නවා. දැන් අපි ස්වාමීන් වහන්සේ ආනාපානෙදි දෙකක් කළා මතකද? සති නිමිති තියාගෙන ආනාපානෙට. මේකේ සති නිමිති තියාගෙන ඉරියව්වට. නෑ ස්වාමීන් වහන්සේ. විදර්ශනාව වෙනම එකක්. දැන් ආනාපාන සතිය අපි දෙකක් කළානේ. ඒ දෙකම විදර්ශනාව නෙමෙයිනේ. සති නිමිත්තේයි අස්වාස ප්‍රස්වාසේ. ඒ දෙකෙන්ම කලේ අරමුණු සංසිඳවන එකනේ, වටපිටාව පෙන්වන ගතිය සහ සිහි කරන ගතියනේ, නේද ස්වාමීනි? එතකොට මේකෙදි ඉරියාපතේදි සති නිමිත්ත හිත තියාගෙන ඉරියව්වට දෙකක් කළා. අතන අස්වාස ප්‍රස්වාසේ වෙනුවට මෙතන ඉරියව්ව. සති නිමිත්ත හිත තියාගෙන ඉරියව්ව. සති නිමිත්ත හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාසය. ඒ වැඩේම වෙනවා මෙතනින්. තේරුණාද කිව්වේ? ඒ කියන්නේ හරියටම සති නිමිත්ත හිත තියාගෙන ඉරියව්වට ආවහම සති නිමිත්ත හිත තිබ්බහම මේ වටපිටාව තියෙන එක අතහරිනවා. ඉරියව්වට හිත තිබ්බහම එක එක දේවල් සිහි වෙන එක නතර කරනවා. ආනාපාන සතියෙන් කරපු වැඩ දෙකම මෙයා ගන්නවා ආයෙ. විදර්ශනා කරනකොට මේක අතහැරෙනවා. අත හොඳට දියුණු වුණාම මේ සති නිමිත්ත අතහරින්න නැතුව විදර්ශනා කරගන්න හැකියි. හොඳට දියුණු වුණාම. නමුත් ඊට මෙහාදී කිසි ප්‍රශ්නයක් නැහැ. විදර්ශනා කරන්න ඕන වෙනකොට මේක අතහැරලා විදර්ශනා කළ හැකියි. එතකොට මේ ඒ ටික තේරෙන්නේ සනස්. ඊගාවට ඊගාව දෙය තමයි සනස්. වටිනාම දෙය තමයි සති සම්පජන්නේ කියන එක. මෙන්න මේ සති සම්පජන්නේ ඉතාමත්ම වටින එකක්. සති සම්පජන්නේ පුනචපරම් වික්ඛේ වික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මීජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාතිපත්ත ජීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පිතේ කායතේ සායතේ සම්පජානකාරී හෝති උච්චාව පස්සාර කම්මේ සම්පජානකාරී හෝති ඝටේ තිරේසනේ සුත්තේ ජාග්‍රිතේ භාසිතේ තුන්නිම් භාවේ සම්පජානකාරී හෝති. මෙන්න මේ සති සම්පජන්නේ කියන එක තමයි ඊගාවට තියෙන මේ හැම එකකටම අන්තිමට ඔය අපි ඒ කෘත්‍ය වශයෙන් නම් කළාට මේ සති සම්පජන්නේ තමයි මේ අනුග්‍රහය දක්වලා තියෙන්නේ. සති සම්පජන්නේ කියන්නේ සිහි නුවණ. මෙන්න මේ සිහි නුවණ කියන එක ඊගාවට විශේෂම ප්‍රධානම දෙයක්. කරන හැම දෙයක්ම දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ අපි කෙනෙකුගේ මුළු ජීවිතේම ආවරණය වෙන්න තියෙන පැතිකඩවල ටික. ඉදිරියට යද්දිත් ආපහු එද්දිත් වටපිට බලද්දිත් අතපය හකුලද්දි දිගහරිද්දි මේ හැම දෙයක්ම සිහියෙන් කරන්න ඕනේ කියලා. එතකොට මේ හැම දෙයක්ම සිහියෙන් කරනවා කියලා කියන්නේ ස්වාමීනාංශ මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඕකට කියනවා නෙක්ඛම්ම ධාතුවේ හිත පිහිටුවාගෙන කටයුතු කරනවා කියලා. ඒ කිව්වේ මේකෙදි ටිකක් දක්ෂ වෙන්න ඕනේ. දැන් අපි දැක්කනේ ස්වාමීන් වහන්ස බාහිර සතර මහා ධාතුව තියෙන තැනක ඇඳපු චිත්‍ර ටිකක් අපිට පේන්නේ කියලා අපි දැක්කනේ. ඒකෙන් දැන් බිත්තිය ඇඳපු චිත්‍රය දකිනකොට අපිට කෙනා කියන අදහස අපිට ආවනම් වෙනදට අපි අරමුණු ගන්න කලින් බාහිර කෙනෙක් ඉන්නවා කෙනා හම්බ වෙයි කියන තැනකින් බාහිරයට කකුලව ඇස් යොමු කරගත්තා වගේ කෙනෙක් බාහිරේ ඉන්නවා කියන තැනක මුලා වෙච්ච සීයකින්මයි අවිද්දේ කලේ. තේරෙනව නේද? දැන් සති සම්පජන්නේ කියලා කියන්නේ නෙක්ඛම්ම ධාතුව මනසට ආරෝපණය කරගන්නවා. නෙක්ඛම්ම ධාතුවට කියන්නේ ඉස්සෙල්ලාම අනාත්මයට හිත තියාගෙනයි හැම වැඩක්ම කරන්නේ. ඒ කියන්නේ ගඩොල් වල සිමෙන්තියෙන් කළ බිත්තියේ චිත්‍රය දකිනකොට කෙනා කියන අදහස ඇති වෙයිනේ කියන අදහසිනුයි එදියා බලන්නේ. අපි කියමු දැන් මෙහෙම යද්දී තව මම ඕකට උපමාවක් කිව්වොත් ඇත්තටම තව මේ අපිට මෙතන ටිකක් හිර වෙන්නේ මෙතන අඩුවෙන් හින්දා නෙවෙයි ස්වාමීනාංස. මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ඇත්ත තේරගත යුතුයි දැනගත යුතුයි කියලා ත්‍රිපිටකයේ ඉගෙනගත යුතු කොටසක් අපේ අඩුයි. ඒකයි දැන් මම බණ අහපු දැන් මේ ඉන්න පොඩි හාමුදුරුවෝ හිටපොයිට නම් මේක ඇත්තට ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. මොකද ඇස් ත්‍රිපිටකයේ ඉන්න රූපය කියන්නේ මොකක්ද ඒ ධර්මතා ගැන පැහැදිලි කරලා තියෙන නිසා ඔය අඩුව මේ තියෙන්නේ. නමුත් කමක් නැහැ ඒක හැදෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කඳු පල්ලම් පර්වත ප්‍රපාත කියන මේ දේවල් වලට හිත තබන්න නැතුව මුළු පොළොවම පටවි සංඥාවෙන් බලන්න කියලා. ස්වාමීන් වහන්සේ ඔය හැකියාව හම්බ වෙන්නේ මේ ස්කන්ධ ධාතු ආයතන ඉගෙන ගත්ත කෙනාට. ඒ කියන්නේ අපි බිත්තිය හදලා ගඩොල් වල සිමෙන්තියෙන් බිත්තියක් හදලා සිත්තරකට එන්න කියලා කඳු පල්ලම් ගංගා තියෙන චිත්‍රයක් අඳින්න කියන මුළු බිත්තියම වැහෙන්න. බිත්තිය පොඩ්ඩක්වත් පේන්නේ නැති වෙන්න කඳු පල්ලම් ගංගා නිම්න තියෙන චිත්‍රයක් අඳින්න කියනවා. අඳින්න වෙයිද? පුළුවන්. ඇඳා. දැන් හොඳට බලන්න ස්වාමීන් වහන්ස, බිත්තිය දැන් අපිට පේන්නේ නැහැ, චිත්‍රෙම වැහිලා නේද තියෙන්නේ. බිත්තිය අපිට පේන්නේ නැහැ, චිත්‍රෙම වැහිලා තියෙන්නේ. හැබැයි අපි අල්ලන්න කියලා අත දැම්මොත් චිත්‍රය අහුවෙන්නේ නැහැ, අහුවෙන්නේ බිත්තිය. අල්ලන්න කියලා අත දැම්මොත් චිත්‍රය තියෙන කඳු පල්ලම් අපිට අහුවෙනවද? ගස්කොළන් අහුවෙනවද? නැහැ. අහුවෙන්නේ අත වදින්නේ බිත්තියේ. ඇහෙන් බැලුවොත් බිත්තිය පේන්නේ නැහැ, පේන්නේ චිත්‍රේ. ඇහැට පේන්නේ උපාදාය රූපය, අතට ගැටෙන්නේ මහ භූත, කයට ගැටෙන්නේ හැම වෙලෙම පටවි ධාතුව මහ භූත. කාය විඥානේ විඤ්ඤාය පටවි ධාතුව රූප පේන්නේ නැහැ. චක්කු විඥානේ විඤ්ඤාය රූපය පටවි විඤ්ඤාය නැහැ. ඒකයි මේ ස්වභාවය. දැන් මෙතන වෙනසක් තේරෙනව නේද ස්වාමීන් වහන්සලාට? දැන් බිත්තිය කුත්තිය, චිත්‍ර කුත්තිය. හැබැයි ඒ ධිට්ඨිය සහ චිත්‍රය අපිට ගනුදෙනු කරන්න පුළුවන් ආයතන දෙකකින්. චිත්‍රෙත් එක්ක කයෙන් ගනුදෙනු කරන්න බෑ. ධිට්ඨියත් එක්ක ඇහෙන් ගනුදෙනු කරන්න බෑ. තේරෙනවා නේද කීප එක? ඒ කියන්නේ මම මෙහෙම බැලුවොත් කිසිම පැකිලීමක් පැටලීමක් නැතුව මට චිත්‍රය නම් පෙනේ. නමුත් මුළු චිත්‍රයම බිත්තිය වහගෙන නම් තියෙන්නේ මට දැන් බිත්තිය පේනවද? කීයටවත් පේන්නේ නැහැ. නමුත් මම චිත්‍රය තියෙන මොනම හරි දෙයක් අල්ලන්න කියලා අත දැම්මොත් මට ඇඳපු චිත්‍රය කිසිම දෙයක් නම් අහුවෙන්නේ නැහැ. බිත්තියේ ගඩොල් වෙලි තියෙන බිත්තිය නම් හැපේ. ඒක නේද ඇත්ත? ඒ වගේ දැන් ස්වාමීන් වහන්ස ඒ චිත්‍රයේ කඳු පල්ලම් කියන එකක් තියෙනවද? පෙවුනට කඳු පල්ලම් පෙනෙන විදිහට හිතටයි පෙනෙන්නේ ස්වාමීන් වහන්ස කඳු පල්ලම් කියන එක. යථාර්ථයට එහෙම නැහැ. දැන් ඒ උපමාව ගන්න මුළු පටවි මුළු පොළවම බිත්තියක් නම් ඒ මුළු පොළවම වැහෙන්න ඇඳපු චිත්‍රයක් නම් මේ මුළු මේ රට මේ ලංකාව මේ ආරණ්‍ය බිම නෙමෙයි මුළු පෘථුවියම බිත්තියක් නම් බිත්තියේ දශමයක්වත් ඉඩ නැති වෙන මුළු බිත්තියම වැහෙන්න චිත්‍රයක් ඇඳේ නම් දැන් ස්වාමීන් වහන්සේලාට මෙහෙම බලන්න ස්වාමීන් වහන්සේලා පටවිය පෙනේද කියලා පේනවා චිත්‍රෙමේ. නමුත් ඔය පේන ඕනම දෙකකට අත දාන්න අත ගිහිල්ලා හැපේ පටවිය මිසක පේන දේ අහුවෙන්නේ නැහැ. කඳු පල්ලම් විවර වලට හිත තියන්නේ නැතුව එක්ම පටවි සංඥාව වඩන්න පුළුවන්. මේ පේන චිත්‍රය පතිත වෙලා තියෙන තැන මහභූතයි මහභූත මත පතිත වෙලා තියෙන චිත්‍රයක් කියන තැනකින් හිත තබුවොත් මෙන්න මේ හෝ ඉමම් පටවිම් විජසති කවරෙක් මේ පොළොව දිනාද සේකෝ ඉමම් පටවිම් විජසති සේක පුද්ගලය මේ මුළු පොළොවම දිනනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළේ එක සේක පුද්ගලයෙකුට මුළු පෘථිවි ධාතුවම දිනන්න පුළුවන්. මොකද එක හිතට මේ පෘථිවි සංඥාවම ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. අර උපමාව ගන්න මුළු පටවි ධාතුවම මුළු පොළොවම බිත්තියක් නම් බිත්තිය වැහෙන්නම චිත්‍රයක් ඇන්දොත් මේ ඇහෙන් බලනකොට ස්වාමීන් වහන්සේගේ චිත්‍රයක් පෙනෙයි. නමුත් පටවිය පේන්නේ නැහැ. හැබැයි ওই පේනන චිත්‍රයේ ඕනම වස්තුවක් අල්ලන්න අත දාන්න. මේ පේන ඕනම තැනකට අත දැම්මොත් මේ අත හැපෙන ගිහිල්ලා පටවිය මේ බිත්තියේ මිසක පෙන්ච දෙන්නේ නෙවෙයි. එතකොට මෙන්න මේ මුළු පොළොවම එක්ම එක පටි සංඥාවෙන් වැඩුවොත් පටවිය තැනක ඒ කියන්නේ බිත්තියක චිත්‍රයන්ද වගේ පටවිය තියෙන තැනක චිත්‍රය දැන් පිහිටලා තියෙන්නේ නම් චිත්‍ර දකින ගානේ අපේ මනසේ මිනිස්සයෝ පුද්ගලියෝ ගෙවල් දොරවල් කියන අදහස් වෙයි. මුළු බිත්තිය වැහෙන්න බඳපු චිත්‍රය බිත්තිය පේන්නේ චිත්‍රය දිහා චිත්‍රය දකිනකොට ගංගා මිනිස්සයෝ කපුටෝ ගෙවල් දොරවල් කියන අදහස් අපිට එයි. නමුත් තිත්තන්ත චිත්‍රණ තතේව ලෝකී චිත්‍ර ටිකක් තියෙයි. සංකප්ප රාග පුරුෂසකාම පුරුෂයාගේ මනස තුලයි කාමේ ගේවල් දොරවල් කපුටො ලිම් මිනිසු විරහඳ ඔක්කොම මනසේ. මේ වගේ මේ මුළු පෘථිවියම වැහෙන චිත්‍රයක් නම් මේ ඇඳලා තියෙන්නේ. තිත්තන්ත චිත්‍රණ තතේව ලෝකේ මේ ලෝකී චිත්‍රයක් තියෙයි. සංකප්ප රාග පුරුෂසකාම මේවා දකිනකොට වෑන් කියයි ජනෙල් කියයි ගෙවල් කියයි ගොඩනැගිලි කියයි ගස්කොළන් කියයි වීර ගස් කියයි පළු ගස් කියයි මේවා අපි තුලේ එයි. සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ මේ සංකප්පේ රාගයේ දෙක කාමේ. වෙනදා අපි හිතුවේ මෙහෙ පහළ වෙන ගස් කොළන් ගෙවල් දුරවල් වාහන මෙහෙ කියලා. නැහැ. පොළවේ ඇඳපු චිත්‍රය දකින ගානේ අපේ මනසේ කාමයේ යෙදුනේ. සති සම්පජන්නේ කියන්නේ මේ මහා පොළො අපි කියමු පටවි ධාතුව අවුරාගෙන පිහිටලා තියෙන වර්ණ සටහන් චිත්‍රයේ දකින ගානේ අපේ මනසේ අදහස් ඇති වෙනවා කියන තැනකට සිහියෙන් අඩිය තියන්නේ. වෙනදට අඩිය තියලා ගියේ අපි පෙනෙන ශාලාවේ නැත්තම් මේ පොළොවේ පෙනෙන දෙයටයි වෙනදට අපි අඩිය තියලා ගියේ. දැන් අපි දන්නවා මගේ කකුල හැපෙන්නේ පෙනෙන දේ නෙමෙයි කියලා. බිත්තියේ චිත්‍රයක් නම් ඇන්දේ ඒ බිත්තිය දිමට තල්ලු කළොත් බිත්තිය උඩ මම යන්න ගියොත් ඇහැට පෙනේ මට චිත්‍රය. මගේ කකුල හැපෙන්නේ චිත්‍රය ඇතුලේ තියෙන බඩු බාණ්ඩ මගේ කකුලේ හැපෙනවද? බිත්තියේ. මම පෙනෙන දේ පාගගෙන දින්නේ එතකොට. නෑ. ස්වාමීන් වහන්සේ මේ දැනුත් එහෙමයි. සති සම්පජන්නේ කියන එකේ සැබෑම අර්ථය එකයි. ඒ කියන්නේ මහ භූත සහ උපාදාය රූප තියෙන තැනක නැත්තම් මුළු පොළොවම ආවරණය වෙන්න පිහිටි චිත්‍රයක් තියෙන්නේ චිත්‍රයේ දකින්නකොට. කියන්නේ තව පැත්තකින් ගත්තොත් වෙනදට අපි තග්ගල ගහ දිහා බලන්නයි ඔළුව හැරෙව්වේ. දැන් සත්‍ය සම්පජන්නේ රූපේ දකින්නකොට ගහ කියන අදහස එනව නේද කියන එකට සිහියෙන් තමයි ඔළුව හරවන්නේ. ඒ කියන්නේ වෙනදට ළඟ ඉන්න හාමුදුරු දිහා බලන්නයි ඔළුව හැරෙව්වේ. දැන් සති සම්පජන්නේ කියන්නේ සිහියෙන් නුවණින් මම ඔළුව හරවන්නේ. ඒ කියන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් ටිකක් තියෙන තැනක පිහිටි සතහන දකිනකොට හාමුදුරු කියන අදහස මට එයිනේ කියන එක සිහි කරගෙන මෙහෙම බලන්නේ. බාහිර හාමුදුරු දිහා නෙමෙයි බලන්නේ. මහ භූත සහ උපාදාය රූප ටික දිහා බලනකොට හාමුදුරු කියන අදහස එයිනේ කියන අදහසින් බලන්නේ මම. ඉදිරියට යන්නෙත් එහෙමයි. මේ පෙනෙනදී අර අපි ස්වාමනහස කට්ටිය දන්නේ නැති නෝට අපි කළාට ඉස්සර මතක සක්ම භාවනාම කරනකොට පටවි කිය ඔය හිතන්නේ මොකක්ද යථාර්ථ අන්තිමට ඒකේ ඒකේ මේ හැපෙන්නේ පෙනෙනදී නෙමෙයි කියන එක ඒ සිහි කරවන්නේ. දැන් බිත්තිය උඩ ඇවිදිනකොට අපිට හිතන්න තියෙන්නේ පටවි කියලා මොකද මේ පෙනෙනදී හැපෙනව නෙමෙයි මේ පෙනෙනදී චිත්‍රය දැන් මේ හැපිලා තියෙන කකුලට මේකේ තියෙන පටවියයි කියන එකයි ඒ කියන්නේ. එහෙනම් මේද මුළු පොළොවම ආවරණය වෙන චිත්‍රයක් නම් දැන් මේ අපි අඩියේ තියන්නේ පෙනෙන දෙයද? නෑ. සිහි ගන්නනවා. රැවටෙන්න දෙන්නේ නෑ මනසට පෙනෙන දේ අහුවෙනවා නෙමෙයි පෙනෙන දේ පෑගෙනවා නෙමෙයි. පෑගෙන්නේ පටවියයි කියන එක. ඒකයි සති සම්පජන්නේ කියන්නේ. මම මේ කිව්වේ වෙනදට බිත්තිය දිහා බැලුවේ කෙනෙක් කියන එකෙන්නේ දැන් බිත්තිය දිහා බලන්නේ බිත්තිය දිහා බලනකොට කෙනා කියන අදහස ඇති වෙන්නේ. ඉදිරියට යද්දිත් ආපසු එද්දිත් වටපිට බලද්දිත් අතපය හකුලද්දිත් දිගහරෙද්දිත් මේ ටික පෙන්වුවේ කයෙන් කෙරෙන වැඩ ටික අපි ජීවත් වෙනවා කියන එක. අපි කෙනෙක් ජීවත් වෙනවා කියලා කියන්නේ මේ වගේ ක්‍රියාදාමවල ටිකක් කරනවා කියන එක. මේ වගේ ක්‍රියාදාමවල ටිකක් කෙරෙද්දි අපිට නුවණ තියෙන්න ඕනේ. අපි ගනුදෙනු කරන්නේ සතර මහා ධාතු සහ උපාදාය රූප ටිකක් එකයි. ඒ ගනුදෙන කරන කාල ගානේ අපේ මනසේ ප්‍රපංචය ඉදලා තියෙනවා කියන කාරණාවයි මේකෙන් තේරෙන්න ඕනේ. අර මං කිව්වේ දැන් වෙනදට මම මෙහෙම ස්වාමීන් වහන්සේලා දිහායි බැලුවේ. ඔකර තමයි අසීහිය කියන්නේ. එතකොට මේ සත්‍ය සම්පජන්නේ කියලා කියන්නේ මොකද්ද? මහ භූත සහ උපාදාය රූපය දකින්නට කෙනා කියන අදහස ඇති වෙන්නේ කියන අදහසින් තමයි මම මේ දිහා බලන්නේ. ඉදිරියට යනවා. දානශාලා බලන්න යන්නේ නැහැ. මහ භූත සහ උපාදාය රූපය සටහන දකින්නට දානශාලාව කියන අදහස ඇති වෙනවනේ. ඇති වෙයිනේ කියන තැනකින් තමයි එන්නේ. යන්නේ. අතපය නමනවා දිගහරිනවා. මම මේ වටාපත ගත්තා නෙමෙයි. ඒ කියන්නේ දැන් මේ හැම තැනකදීම දන්න ධාතු මාත්‍රයක් ස්පර්ශ වෙන්නේ. ඒ කියන්නේ මේ දැන් අහුවෙන්නේ නැහැ කිසිම වෙලාවක චිත්‍රේ. මේ කායගත සතියටමයි යන්නේ. සති සම්පජන්නේ හැම වෙලාවෙම සිහි නුවණ කියලා කියන්නේ ඇද වැටෙන්න දෙන්නෙම නැහැ. රැවටෙන්න දෙන්නෙම නැහැ. ප්‍රපංච ටිකට ඉඩ දෙන්නෙම නැහැ මනසේ. මේක දැන් අපිට තේරුණාට ස්වාමනස මේක කරන්න පුළුවන් දෙයක්ද කියලා හිතේ. නෑ ස්වාමනස කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙච්චර අමාරු නෑ හැමදාම. අපිට නොතේරෙනස තව බණ දහන් අහනකොට මේ ගහක් හැදෙන්න පොහොර වතුර වැටෙනකොට ඒක අපහසුකම් තොරව හැදෙනවා. බණ දහන් අහනකොට දහම් කරුණු අහනකොට ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ස්වභාවය ටික ටික තේරුම් ගන්නකොට නොබෝ දවසකින් නිබර වෙනවා. අපි ස්වාමීන් වහන්සේ નિසරු මුඩු බිමක් වගේ අපේ විදර්ශනා ඥාන ආද ඒ කියන්නේ ස්කන්ධ ධාතු ආයතන මේ පිළිබඳව මේ නුවණ වැඩෙන්න ඕනේ පොහොර ටික වටපිටාව අපේ නැතිකමයි මේ තියෙන අඩුව. ওই ටික හැදුනහම කිසිම ප්‍රශ්නයක් නැහැ. කොච්චරද ඔය සති සම්පජානනටි කියනවනම් බුදුරජාණන් වහන්සේ උපමාවක් දෙනවා අර තේලපත් උපමාවෙන්. මහණෙනි, මුව විට දක්වා තෙල් පිරුණු පාත්‍රයක් හාමුදුරනම ගතට දෙනවා. තෙල් පාත්‍රයේ මුව විට දක්වාම පිරිලා අරගෙන යන්න ඕනේ ජනපද කල්යාණිගේ නැටුම් බලන පිරිසක් මැද්දෙන්. ඒ කියන්නේ දැන් ජනපද කල්යාණ ස්ටේජ් එකක් ගහලා නාට්‍ය සම්දර්ශනයක් ඉදිරිපත් කරනවා. අපි ওই සංගීත සම්දර්ශනයකට එතකොට මිනිස්සු පිරිවිලා. දැන් එතන ඉන්න මිනිස්සු එක්කෙනෙක්ව 100න් ඉන්න අය නෙමෙයිනේ. 80න් අරහෙන් මෙහෙන් කෑගහලා ඉන්නේ. ජනපද කල්යාණිගේ නැටුම් බලන මිනිස්සු පිරිසක් මැද්දෙන් තමයි මේක අරගෙන යන්න ඕනේ. පිටිපස්සෙන් වදකෙක් එනවා කඩුවක් උසගෙන, එක තෙල් බින්දුවක්වත් හැලුනොත් මරනවා, එවලෙම කොටලා මරනවා කියලා. මහානේ සති සම්පජන්නේ එසේ උපමා කරමු කියලා කියනවා. එක භික්ෂුන් වහන්සේ නමක් කියලා, ස්වාමීනි මේක නම් කරන්න බෑ, කවදාවත් අපිට සම්මානකම කරන්න බෑ කියලා. ඇයි දැන් ස්වාමීන් වහන්සේ අපි කොච්චර පරිස්සමෙන් ගියත් 80ක් ඉන්න මිනිස් පිරිසක් මැද්දෙන යන්නේ, ඒ මිනිස්සු ඇඟේ හැපුණත් තෙල් වැටෙන්නේ, තෙල් පාත්‍රය හැලෙන්නේ අපේනේ, මරුන් කඩ වෙන්නේ අපිට. මගේ වැරදින් තෙල් පාත්‍රයේ බින්දුවක් හැපුණත් වදකයා කොටනවා. අනුන්ගේ වරදින් තෙල් පාත්‍රයේ හැපුණත් වදකයා කොටලා මරන්නේ මාව. එකයි යන්න තියෙන්නේ සංවර වෙච්ච හොඳට ඉඩ දෙන තැනක නෙමෙයි. මේ පාත්‍රය අරගෙන යන්න තියෙන්නේ ජනපද කල්යාණන්ගේ නැටුම් බලන පිරිසක් මැද්දේ. එතකොට තෙල් බින්දුවක් හරි හැලුණොත් වදකයා මරනවාමයි. ඒකෙන් කියන්නේ තමන්ට වැරදුනොත් විතරක් නෙමෙයි, අර නැටුම් බල බලා ඉන්න මිනිහෙක් අසිහියෙන් ඇවිල්ලා අහක බැලුවෝ ඒත් නැරනවා. ඒ නිසා වැරදීමකින් අසිහියෙන් තව මිනිහෙක් හරි ඇවිල්ලා මගේ ඇඟේ හැපෙයිද කියන එකත් මම බලන්න වෙනවා මේක අරගෙන යද්දි නේද කියලා සති සම්පජන්නේට බුදුහාමුදුරුවෝ උපමා දුන්නාම හාමුදුරුවෝ කිව්වා මේකනම් කරන්න බැගම බුදුරජාණන් වහන්සේ දේශනා මහණෙනි බැරි නෑ පුළුවන් කල්යාණ මිත්‍රෝ මම ඉන්නවා මේ මනාවකට දේශනා කළ මේ ධර්මයේ තියෙනවා මහන මේක කරන්න පුළුවන් බැයින මම කියන්නේ කියනවා. නබෝ දවසකින් ඒ ස්වාමීන් රහතුත් වෙනවා ඒ බෑකේ ස්වාමීන් වහන්සේ. ඉතින් ඒකෙදි මම මේ කළේ ස්වාමීන් වහන්ස ජනපද කල්යාණ නැතුම් බලන පිරිසක් වගේ නිවනට හිතේචී පිරිසක් ඉන්න ලෝකයක් නෙමෙයි මේ තියෙන්නේ. අසිහියෙන් මම 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 කියලා මේ ලෝකෙ බදාගෙන කාම වස්තු බදාගෙන මම කියලා ඒවැ වටිනාකම දකිමින් ඒකේ හරය දකිමින් ඒවට ගහ බැන ගනිමින් රණ්ඩු කර ගනිමින් මරා ගනිමින් කපා කොටා ගනිමින් ඒවැක පොපියන නලියන ලෝකයක් තියෙන ස්වාමීනාංශ. මේ බාහිර වස්තුවල වටිනාකම අනන්ත විදිහට වටිනවා කියලා දැකලා ඒව මමම වෙලා මගේම වෙලා ඒවැක පොපියමින් නලියමින් දඟලන ලෝකයක් තියෙන්නේ. ඒ ලෝකයක් මැද්දෙන් තමයි මේ නිවන් මඟ අපිට ගෙනියන්න වෙන්නේ. ඒ කියන්නේ කැඩයකට ගිහිල්ලා නෙමෙයි, මෙබඳු ලෝකයක් එක්කයි අපිට ජීවත් වෙන්න තියෙන්නේ. එතකොට ඒ ලෝකේ වරදකින් හරි අපේ වරදකින් හරි මේ අරමුණු පරිහරණය කරනකොට සිහිය නැති වෙන වාරයක් ගානේ කර්ම රැස් වෙනවා. වදකයා කොටනවා වගේ මගේ මනසේ තියෙන ගතිය මේ ආයතනයන්ට පතිත වෙච්ච පමණකින්ම කර්ම රැස් වෙනවා. මේ වීදුරුව කියලා මම බැලුවා නම් ස්වාමීන් වහන්සේ වදකයා කොටලා තියෙන්නේ. මේ හේතුවෙන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස අනන්ත සංසාර නිර්මාණය වෙලා. අපි දන්නේ අපි ගොඩාක් දුරට හිතන්නේ කැමැත්ත ඇති නොවුනොත් ඇතිනේ, කෙලෙස් ඇති නොවුනොත් ඇතිනේ, තණ්හාව ඇති කරනොගත්ත නම් ඇතිනේ කියලා. නමුත් තණ්හාව ඇති නොවුනට මෝහය තිබුණ නම් ඇති. ස්වාමීන් වහන්සේ සැප වේදනා විරාගය දුක් වේදනා ද්වේෂයත් උපේක්ෂා වේදනා මෝහයත් තියෙයි. නිවන කියලා කියන්නේ රාගක්ඛයෝ ද්වේෂක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං. රාග දේශ මෝහ කියන ධර්මතා තුනේ ක්ෂය බව. ස්වාමීන් වහන්සේලාට පුළුවන් නම් යම් දවසකදී මේ ස්පර්ශ ආයතන හය පරිහරණය නොකර ජීවත් වෙන්න. චක්කු සෝත ගාන ජීවා කාය මන කියන ස්පර්ශ ආයතන හය පරිහරණය නොකර නමු ජීවත් වෙනවා. මම මේ දැන් ඉන්නවා. ස්වාමීන් වහන්සේලාට පුළුවන් ද එහෙම විද්‍යාවක් තියෙන මේ ශාසනය? මම දන්නේ මම දන්න විදිහට තථාගතයන් වහන්සේ හෝ තථාගත ශ්‍රාවකී චතුරාර්ය සත්‍ය ඉගෙනගත ශ්‍රාවකෙක් කරෙන්න මේ වචනේ මනාකොට සම්පාදනය කළා කියයි කියලා මම දකින්නේ. මේ පෙනෙන රූප ආයතනයට ප්‍රතිචාරයක් දක්ව හෝ නොදක්ව ඉන්න පුළුවන්ද? ඇස් ඉදිරි පිටට හම්බ වෙනෝනේ රූපයක්. හරි. මේ රූපයට මේ හාමුදුරු නමක්, මේ කෙනෙක්, මේ සත්වෙක්, මේ පුද්ගලයෙක් කියලා මොන විදියට හරි හිතුවොත් මේ යම් ප්‍රතිචාරයක් දැක්වීමක්. හරි. නෑ, මේක අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක්, මේ රූප ආයතනය මේක පෙර නොතිවීම හටගෙන ඉතුරු නැතුව නැති වෙන එකක්, නැත්තම් මහ භූතයි උපාදාය රූපයි වර්ණ සටහනක් කියලා හිතුවනම් ඒකද ප්‍රතිචාරයක් දැක්වීම. ඊට පස්සේ කිසිම දෙයක් කිසිම ප්‍රතිචාරයක් නොදක්වා සද්ද නැතුව උපේක්ෂාවෙන් ඉන්නවා කියනකොට ඒක පැත්තකට ප්‍රතිචාරයක් නොදක්වනවා කියලා. ප්‍රතිචාර නොදැක්වීමෙන් ප්‍රතිචාර දැක්වීමක්. එයාට ප්‍රතිචාර නොදක්වන්නේ රූපයක් තියෙන හින්දානේ. ඒ කියන්නේ ප්‍රතිචාර නොදක්වනවා කියනකම තමන්ගේ මනසේ ගොඩනගා ගත්තේ රූපයක් තියෙන හින්දායි. එතකොට එයා රූපෙට ප්‍රතිචාර දක්වලා තියෙන ප්‍රතිචාර නොදක්වන කමේ. ප්‍රතිචාර දක්වන කම හොඳයි ප්‍රතිචාර නොදැක්වීමට වඩා. ප්‍රතිචාර නොදක්වන කමේ කෙලෙසි බලවත් වැඩි. ගැඹුර වැඩි. මට ඔකට අර උපමාවකුත් තියෙන මේ මර්දන් කඩලෝ අපේ ස්වාමීන් වහන්සේ නමක් අසනීප වෙලා සර්පේ කාලා මම ඒ ස්වාමීන් වහන්සේ එක්ක ගියා. නෑ අනුරාධපුරේ. ගියාම ඒ වාට්ටුවේ හරියට සර්ප ඒ කාපු ලෙඩු හිටියා. එක මිනිස්සේ කෑ ගහනවා, ලේත් යනවා, කෑ ගහනවා, පපුව හිර වෙනවා කියනවා, මේ දඟලනවා, දැවිල්ලයි කියනවා, රිදෙනවා කියනවා, මේ හරි අමාරුයි. නමුත් දොස්තර මහත්තයෙක්වත් නිසීලවත් කිසි කෙනෙක් ඒ ලෙඩාගෙන බලන්නේ නැහැ. ඊට අල්ලපෙන්දී ඉන්නවා ලෙඩෙක් කිසිම සද්දයක් නැහැ, නිහඬව ඔහේ ඉන්නවා. දොස්තර මහත්තුරුයි මිසීලයි ඔක්කොම අවිලර නිහඬව ඉන්න ලෙඩාව බැලුම් ඔබනවා, පුම්බනවා, බඩ බිදකනවා එක එක. මං කියනවා ඉතින් දැන් අර මිනිහයට වඩා මේ ගොඩක් අමාරු මේ මිනිහයානේ, මෙයා කෑ ගහනවානේ, මෙච්චරයි මෙයා ගැන බලන්නේ නැතුව අර කෙනාට බලන්නේ. මට කියන ස්වාමීන් වහන්ස මෙයාට කෑ ගහන්න තරම් කය ගහලා ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් මට්ටමට 100 තියෙන විස අඩුයි මෙයාට. ඒ හින්දා කෑ ගහන්න පුළුවන්. අරය විස උග්‍රයි, ඒ හින්දා කෑ ගහන්නත් බැරි මට්ටමටපත් වෙලා කියලා. 100 නැති පත්වටපත් වෙලා. එයා විස උග්‍රයි කියලා කිව්වා. එතකොට තමයි මට තේරුනේ. ඒ වගේ ප්‍රතිචාරයක් දක්වන්න තරම්වත් බැරි මට්ටමට මෙයාගේ විස උග්‍රයි. ඒකයි ප්‍රතිචාර නොදක්වා ඉන්නේ. ප්‍රතිචාර දක්වන එක සරලයි. ප්‍රතිචාර දක්වනකොට එයාගේ ගතිය හොයාගන්න පුළුවන්. ආ මෙයාට දැන් රාගයකින් මෙයා ප්‍රතිචාර දක්වලා තියෙන, ද්වේෂයකින්, මෝහයකින් කියලා. මේ අරමුණට ප්‍රතිචාර නොදක්වා ඉන්න කෙනාගේ ගතිය හොයාගන්න බෑ. ඒක අතිශය ගැඹුරු, ඒක බලවත් වැඩි, ඒක නරක වැඩි. ඒ නිසා අපි කාටද පුළුවන් ස්වාමීන් වහන්සේ මේ පේන රූප ආයතනයට ප්‍රතිචාර දක්ව හෝ නොදක්වා ඉන්න? මේ තුන් ලෝකේ කිසි කෙනෙක් මම දකින්නේ නැහැ. මේ චතුරාර්ය සත්‍යය දන්න කෙනෙක් ඇරෙන්න. මොකද ඔහෙන් යඩ වැසෙන්න කිසිම වෙලාවක විඥානගත කරගන්නවා කියන එකකින් අදහස් කරන්නේ මොකද ස්වාමීන් වහන්සේ? ඒ නොගත් එකට තමයි කිය ප්‍රතිචාර නොදක්වනවා කියලා. ඒ නොගන්න කමෙන් ප්‍රතිචාරයක් දක්වලා යම් කිසි කෙනෙක් එයා ඒක ගන්නේ නැහැ කියන්න ගන්නේ නැති රූපෙනේ. නොගන්න හිතින්වත්, කයින්වත්, වචනින්වත් නොගන්නවා කියන්නේ නෑ ස්වාමීන් වහන්සේ. දෙතේ ඉන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ ඇහැට පෙනෙන රූපය ගත්තාම එක අන්තයක් මේක. මේ මම කතා කරන දර්ශනය ස්වාමීන් වහන්සේ පිටකෙන් මම කියන්නම්. මජ්ක්‍ධිම නිකායේ අනාථපිණ්ඩිකෝ වාද සූත්‍රය බලන්න. ආන්ගේ අනාථපිණ්ඩිකෝවාද සූත්‍රයේ සැරියුත් මහරහතන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමාට අවවාද කරන්නේ ඔන්න ඔය දර්ශනය. මේක අතිශයම ගැඹුරු ශුන්‍යතාවයක්. ගැහැවිය ඔබගේ සිතට ඇස ඇසුරු වෙන්න දෙන්න එපා, ඇස උපාදාන වෙන්න දෙන්න එපා, රූපේ ඇසුරු වෙන්න දෙන්න එපා, රූපේ උපාදාන වෙන්න දෙන්න එපා, චක්කු විඥානේ ඇසුරු වෙන්න දෙන්න එපා, ඒක උපාදාන වෙන්න දෙන්න එපා. චක්කු විඥාණයෙන් උපන්න යම් ධර්මයක් තියෙනම් ඒ ධර්මයේ ඇසුරු වෙන්න දෙන්න එපා, උපාදාන වෙන්න දෙන්න එපා කියලා මේ වගේ ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ආයතන හයතම පෙන්නනවා. මං ඔය ස්වාමීන් වහන්සේ නැවත නැවත මතක් කරන එකයි මේ සතිපට්ඨාන වැඩුවොත් ඔන්න ඔතෙන්ට එනවා ස්වාමීන් වහන්සේ. මේ ස්පර්ශ ආයතන හය විසගුර සර්පෙක් වගේ. මේ ස්පර්ශ ආයතන හයට අපේ මනස පතිත වෙච්ච ගවම්ම මේ පැත්තෙන් හදලා තියෙනවා කර්ම නිමිති කෙලෙස්. මේ ස්පර්ශ ආයතන හයේ ජීවත් වෙන එකටයි ලෝකේ කියලා කියන්නේ. රහතන් වහන්සේ කියලා කියන්නේ අනුපාදා පරිණිරවාණේ. අනුපාදා කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයෙන් කිසිවක් උපාදාන වශයෙන් නොගෙන කෙලෙසුන්ගෙන් ආශ්‍රයෙන් මිදිර ජීවත් වෙන කෙනෙක්. දිත්තේ දිත්තමත්තන් කියන්නේ මේ පෙනෙන දේ ආරම්භය හිතන්න කියන්න කරන්න කිසිම දෙයක් බෑ කියන අදහස එනවා. පෙනෙන දේ පෙනීම විතරයි, පෙනෙන දේ අනිත් ආයතනට අයිති නෑ කියන එකත් එහෙමයි. අපි හිතන කියන කරන කිසිම දෙයක් මේ පෙනෙන දේට අයිති නෑ. ස්වාමීන් වහන්සේ පෙනෙනවා කියන දේ ස්පර්ශාන්තය, මේක පුරාණ කර්මෙන් හටගත්ත විපාකය. අපි හිතන කියන කරන දේවල් නව කර්ම, මේක සමුදියාන්තය. මම අද යම් සිටින් කීම් කිරීම කරයිනම් මේ ඔක්කොම වර්තමාන කර්ම, මේ ඔක්කොම අවිද්‍යාපච්ච සංඛාරා. පෙනෙන දේ විපාකේ ඒකාන්තයක්, හිතන කියන කරන දේ ස්පර්ශ සමුදයාන්තේ කර්ම. එතකොට මේ අන්ත දෙක කවදාවත් සම්මිශ්‍ර වෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ කවදාවත් මම කොච්චර පෙනෙන දෙයට හිතන කියන කරන දේ කළත් හිතන්න කියන්න කරන්න මාතුලම කර්ම ගොනු වෙනවා මිසක මං හිතන කියන කරන දේ මෙහෙට අයිති නැහැ කියන එක දන්නේ නැහැ. අපිට කවදාවත් බෑ ස්වාමනස මේ පේන දෙයට හිතන්න කියන්න කරන්න. අපි හිතන්නේ කියන්නේ කරන්නේ කොහොමද? චේතනහම් භික්ඛවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි මම චේතනාව කර්මයයි කියලා කියනවා. හිතින්ම හිතලයි කෙනෙක් හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ. ස්වාමනස මේ රූපේ ඇස් ඉදිරි පිටට එනකොට ඇස් ඉදිරි පිටේ රූපේ තැමෙන මාත්‍රයකින් එයාගේ වැඩ ඉවරයි. ඔය විදිහෙම නිමිත්තක් ක්ෂණිකවම හදාගෙන මම අපි කියමු ස්වාමීන් වහන්සේලාට හිතෙනව ඇති මම බන කියනවා ස්වාමීන් වහන්සේලා අහනවා කියලා. ඉස්සර මටත් හිතුණා මම බන කියනවා මෙයා කටේ බන අහනවා කියලා. නමුත් මේකේ තියෙන විද්‍යාව මම දැන් දන්නවා. මේ දර්ශනය විදිහටම ටග්ගල මනෝමයෙන් මම සටහනක් හදාගෙන මේ කට්ටිය බණ අහගෙන ඉන්නවා, ඒ අයට මම බණ කියන්න ඕනේ කියලා මගේ මනසේ තියෙන නිමිත්ත නිසායි මම මේ වචන පිට කරන්නේ. මගේ මනසේ තියෙන මේ නිමිත්ත නිසායි මම අතපය හොලවන්නේ. මගේ මනසේ තියෙන නිමිත්ත නිසායි මම යන්නේ. මගේ චේතනාවයි මෙතන හිතන්න කියන්න කරන්න මුල් වෙලා තියෙන්නේ. මේ රූපයට සම්බන්ධ නැහැ. මේ රූපය දකිනකොටම කෙනා කෙනාගේ මනසෙන් මේ නිමිත්තම සිහි කරගෙන උතනින් හාමුදුරුව බණ කියන අපි බණ අහන්න ඕනේ කියන චේතනාව නිසා, ඔතන චේතනාව නිසා ඔය කන හදාගෙන ඉන්නේ. එතකොට නමුත් අපි හිතාගෙන ඉන්නේ මෙහි තියෙන මේ රූපෙට කියන දේ අහගෙන ඉන්නවා කියලා. අපි කෙනා කෙනා තුල ජීවත් වෙන්නේ ස්වාමීන් වහන්සේ. මේ පෙනෙන රූප ආයතනයේ හිතින් කීම් කිරින් කවදාවත් කළත් නැහැ, කරන්නෙත් නැහැ, කරනවත් නෙමෙයි. පෙනෙන දේ විපාකයක්, අතීතයන්තය, මේ හිතන කියන කරන දේ වර්තමානයි නව කර්ම අවිද්‍යාපත්‍ය. එතකොට ඒකයි අවිද්‍යාපච්ච සංඛාර. අවිද්‍යාව නිසාම අපි හිතන්නේ කියන්නේ කරන පෙනෙන දෙයට හිතන්නේ කියන්නේ කරන්න බෑ. ඒක දුක. හිතන්නේ කියන්නේ කරන්න ගියොත් නැවත දුකට හේතු ඇති වෙනව නේද කියන එක නොදන්නා කවම හේතුයි, දුකයි දුක්ඛ සමුදය දෙක නොදන්නා කවම හේතුයි මේ හිතන්න කියන්න කරන්න. එතකොට අපිට මේ හිතන කියන කරන දේ නතර වෙනවා ඔය සතිපට්ඨානේ වඩනවා නම්. ඒ කියන්නේ මෙහෙ නිසා අපි තුලයි මෙහෙම නිමිති එන්නේ නිමිති එන්නේ කියලා මේක අරගෙන 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 යද්දි මේ අරමුණෙදි දෙය ගෙනත් දෙනවා. මං කිය ඒකයි සතිපට්ඨාන භාවනා කරන හැටි විතරමයි පැටලෙන්නේ ඉගෙන ගන්න ඕනේ. ඒත් මෙහා කිසිම දෙයක් ගැන ප්‍රපංච මාත්‍රයක්වත් උපදවන්න එපා. නිවන ගැනවත් මේ අත්විසේ ශුන්‍යතා දර්ශනය ගැඹුරුයි චුත්තකත් හිතන්න එපා. ඒ ඔක්කොම નિરાයාසයෙන් ඒකෙන් දහමින් ලැබෙනවා. සතිපට්ඨානේ අප්‍රමාදීව කෙනෙක් වඩනවා නම් ගැඹුරු නෙමෙයි මම කිව්වේ, අප්‍රමාදීව ওই ටික තේරුම් අරගෙන කරන එක විතරමයි අවශ්‍ය. ඉතුරු ටික වෙනවා කියන එක ඉබේමයි වෙන්නේ. එතකොට මේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා ඇත්තටම සසර අපිට පින් ඇති නිවන් දකින්ද අනන්ත අපරිමාණ කාලයක ඉඳලා අපි ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් ආවා. අම්මල තාත්තල වෙනුවෙන් අපි අඬන්න ඇති ඕන තරම්, අපි වෙනුවෙන් අම්මල තාත්තල ඕන තරම් අඬන්න ඇති. නමුත් මේ දුක්සහගත සසර ගමන නිමා කළා, අහිංසක ලෝකයටත් මේ සසර ගමන නිමා කරන මඟ කියලා දෙන්න අපිට දැන් අවස්ථාව ලැබිලා. ඉතින් ඒ සඳහා මේ ගතානුගතික දුවන්නම් වල දුවන සමාජ රටාවට එකතු වෙලා දුවන් නැතුව, නොමරණ මිනිස්සු වගේ දුවන් නැතුව, බාහිර වස්තුන්ගේ ඕනෑවට වඩා වටිනාකමක් නොදක මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මය හම්බ වෙච්චලා මේකේ වටිනාකම තේරුම් අරගෙන එකමක ජීවිතයක් ශාසනයට තාපුවකින් මේ ධර්මයට කැපකරන ස්වාමීන් වහන්සේ මේ ජීවිතයේම සියලු දුක් ගෙවා ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ මේ ධර්මය හම්බ වෙද්දී රජගුළු රජකම් අතහැරියා, සිටුවරු සිටුකම් අතහැරියා, මහා මාත්‍යවරු ඒ අමාත්‍ය ආදී පදවි අතහැරියා නම් වෙන මුකුත් උන්නේ බුදුහාමුදුරු බෝසත් කාලේ කළ පින්වනේ. රාම්‍ය සුරම්ම සුභ කියලා මහා විශාල මාලිගාවන් අතහැරලා ගිහිල්ලා ඊට වඩා අජරාමර බව වටිනවා කියලා හොයන ගවේෂණය කරන මනසකින් පින්වනන් ස්වාමීන් වහන්සේ පොඩි පන්සලක් නැත්තම් පොඩි තැනක් පොඩි ස්ථානයක් දෙකක් අල්ලගෙන අපි අජරාමර වෙයිද? මම කියන්නේ ස්වාමීන් වහන්සේ ජීවත් වෙන්න අපිට ඉන්න පන්සලක් හදන්න එපා කියන එක නන් නෙවෙයි. මමත් හදනවා ඒක. ජීවත් වෙන්න යමක් කරන එක වෙනම දෙයක්. ඒක ඕනට වඩා වටිනාකම් දැකලා හරියෙන් බැඳිලා ඉන්න එකයි දොස් කියන්නේ මම. ස්වාමීන් වහන්සේ ආරණ්‍යයක් හදන්න, පන්සල් හදන්න, ශිෂ්‍ය ගෝලියෝ හදන්න, ගම්මුඹුන්ට වාහනයකුත් ගන්න. හැබැයි මේ කිසිම දෙයකින් දුක නිවෙන්නේ නැති බව විතරක් තේරුම් ගන්න එච්චරයි. මම කියන්නේ දුක නිවනම ගාන එකක්. ඉඩ ලැබෙන හැම වෙලාවකම හිතේ දුක නිවා ගන්න මේ ධර්මයට යොමු වෙන්න මඟ ඉතුරු කරගන්න. මම ඒ ටික මතක් කරන්නේ අපි මුළු ජීවිතේම ඒකට වැය වෙලා යෙදිලා අපිට ඒක විතරයි හරයක් වෙන්නේ. එකතු කරනවා එකතු කරනවා එකතු කරනවා රැස් කරනවා වෙන හරියට අනාථ වෙච්ච ටිකක් වගේ වෙන ධමයක් සරණක් නැහැ වගේ. ඉතින් මම කියන්නේ ශාසනයේ බාහිරය නැත්තම් ඒක පවතින්නෙත් නැහැ. දහම නැත්තම් ඒ පවතින්නෙත් නෑ. අපි පන්සල් විහෙර විහාරත් හදමු. ඒ ගමම්ම අප්‍රමාදීව ආධ්‍යාත්මික දියුණුව ඇති කරගෙන අපි ගාව, මං ගාව, මහාන වෙන ගෝලයා එක ආරේ. මැට්‍රික් කරන්නේ මම සාසන රායදීද්දී සාසනයට හිත කෙනෙක් හදනවා. කියන තැනකින් එයාගේ ඔළුවත් හදනවා. මොකද එයාව හදන්න මං ගාව තියෙන්න ඕනේ. මට බණ භාවනාව කරන්න වෙලාවක් නැහැ, ඉවරයක් නැහැ. පන්සලේ වැඩ, දායකයන්ගේ වැඩ, පන්සකුලේ කින් තැනකටපත් වෙන්න එපා ස්වාමීන් වහන්සේ. ඒ නිසා මේ කටයුතු ටික කරමින්ම මේ ඒකත් කරමින් මේ කටයුතු ටිකත් කරලා දෙපැත්තම යන්න කටයුතු කරන්න කියන එකයි ඉල්ලන්නේ. අපි දානෙන් පස්සේ සාකච්ඡා කරමු. තේරුවන් සරණයි.